කමති සංගස්ස තස්මා තුන්හි සංඝයාට රුචි තුන්හි තස්මා තස්මා තුන්හි එබැවින් නිහඬ යයි නැත්නම් නිහඬ එබැවිනි ඒකෙන් තමයි අභික්කමති පටික්කමති යනවා කියන අර්ථය අභික්කමති කියන්නේ ඉදිරියට යනවා තව
අල්පපාන ස්නාන කයන්නේ කාමේති කියන්නේ කැමති කියන
එක වෙන පදයක් කම කාම නෙවෙයි අරක කයන්න විතරයි කායන්න වෙන්නේ කාමීති කියන්නේ කැමති වෙයි කියන එක තමයි අපිට උඩ පටන් ගන්න තියෙන්නේ තද්දිත පාඩමනේ. තද්දිත කියන්නේ මොනවද? තද්දිත සිංහල භාෂාව කරලා තියෙන පිරිස නේද? විමල ජීවයස් මන්ට එහෙමනම් මතක ඇති. වැඩි කාලයක් යන්න කලින්නේ තද්දිත. මේ ඔය ආදරේ නෑ යන්න ඕනේ. ඔව්. එතකොට මතකම දිත. තද්දිත කියලා කියන්නේ ඇත්තටම නාම පද හදා ගන්න තවත් එක ක්‍රමයක් තද්දිත කියලා කියන්නේ. එතකොට මේ නාම පද හදා ගන්න පුළුවන් ක්‍රම අතරින් එකක් නේ අපි කතා කළේ සමාස පාඩම කියලා නේද සමාස පාඩමේදී. ඒකට තද්දිත වලදී ඊටත් වඩා කෙටියෙන් නාම පදයක් හදාගන්න ක්‍රමයේ විස්තර කෙරෙන්නේ. මේ මුලින් මේ කියලා තියෙන කාරණාවත් අපි කියාගෙන යමු බලන්න. තද්දිත පද කවුද? රතනානන්ද අයස්ම කියවමු බලන්නේ. මේ කළු පාටින් තියෙන කොට.
තද්දිත පද නාමයෙන් පරව යම් කිසි අර්ථ විශේෂ ප්‍රකාශ කිරීම සිංහ සත්‍ය කියලා සාධන පදේ තද්දිත නම්
ඔව් එතකොට නාම පදයකින් පසුව කිසියම් අර්ථයක තද්දිත ප්‍රත්‍යක් කියලා අපි ඒවට කියන්නේ තද්දිත ප්‍රත්‍යක් එකතු කරලා හදන අලුත් නාම පදයකට තමයි කියන්නේ තද්දිත නාමයක් එතකොට මේක අලුත් නාම පදයක් ඒක හැදුනයින් පස්සේ ඒ නාම පදේ ආපහු දැන් බුද්ධ ශබ්දය හරි ඒ ශබ්දයක් වගේ ආපහු වර්ණ ගන්න පුළුවන්. තේරුණාද? උදාහරණයකට අපිට පුරු වචනයන්නේ සාමනීරෝ කියන්නේ. නේද? සාමනීරෝ කියලා කියන්නේ තද්දිත නාම පදයක්. එතකොට ඒක ආපහු වර්ණ ගන්න පුළුවන් අර සාමාන්‍ය ශබ්දයක් වගේ අකාරාන්ත ශබ්දයක්. සාමනීරෝ, සාමනීරා, සාමනීරං, සාමනීරිය ඔය විදිහට වර්ණ ගලා කියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ වගේ හැදෙන නාම පද වර්ගයක් තමයි තද්දිත නාම කියලා කියන්නේ. ඒකට හදා ගන්න විදිය අපි ඉස්සරහට කතා කරනවා. මේකේ තර වගේ ඉතින් අපි කලින් කතා කරේ සන්ධි පාඩමේදී සූත්‍ර. මේ විදිය සූත්‍ර ගොඩක් මේකේ තියෙදෙනවා. ඉතින් ඔක්කොම අපිට මේ විදියට කතා කරන්න අවශ්‍ය නැහැ. දැන් මේකේ එකක්වත් කියලා නැහැ නේද? සූත්‍ර ගැන කියලා නැහැ. ඒ නිසා අපි අත්‍යවශ්‍ය කීපයක් විතරක් නිකන් කතා කරගෙන යමු පිරිසට හුරු වෙන්නත් එක්ක. නේද? එහෙම හොඳයිද? එහෙම නැතුව මේක යන විදියටම යන එකද හොඳ? දැන් මේ සූත්‍රයක් මතක තියාගත්තම මේ සම්පූර්ණ අර්ථය කෙටියෙන් මතක තියාගන්න ලීසි. ඒ නිසා දැන් බාලාවතාර වගේ පොත්වල නම් මේ සූත්‍ර පිළිවෙලට තමයි කරගෙන යන්නේ. අන්නිකමට ඒ ටික උනන් දෙන්න. කැමති නම් මතක තියාගන්න නේද? එහෙම හොඳයි. හොඳයි.
අපි
හඳ කියන්නේ මට හොඳයි. හරි. ඔය උඩට දැන් මේ ප්‍රත්‍ය කියලා කියද්දි තද්දිත වලට විතරක් නෙවෙයි මේ පිටිපස් පිටුපසින් කොටසක් එකතු වෙලා විශේෂ අර්ථයක් හැදෙන්නේ. දැන් තද්දි ප්‍රත්‍ය කියපුවාම තද්දිත ප්‍රත්‍ය විතරක් නෙවෙයි තියෙන්නේ. තවත් ප්‍රත්‍ය වර්ග තියෙනවා. මතකයි ති ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා කොටසක්. අපි මුලින් කතා කළා ධාතුවකට පිටිපස්සෙන් එකතු කරනවා ආඛ්‍යාත ප්‍රත්‍ය. තී අන්ති සීධ මීම. ඒ විදිහට. තව විභක්ති ප්‍රත්‍ය කියලා කොටසක් තියෙනවා. මොනවද? සී යෝ අං යෝ නාහි සනං අපි අර නාම පදයකට විභක්ති ගන්නවන්න එකතු කරපු කොටස් ටික. ඒකට කියනවා විභක්ති ප්‍රත්‍ය. ඊට පස්සේ තව තියෙනවා කිතක ප්‍රත්‍ය කියලා. අපි අර කත, ගත, ඊ වගේ පද හදද්දී කෙලවරට තයන්නක් එකතු කළා. මතකයිද? ඒවට අපි කියනවා ත, තවන්තු, තාවී කියලා කොටස් ටිකක් ගැන අපි කතා කළේ පළවෙනි පොතේදී නේද? ඒවා ඒවට කියනවා කිතක ප්‍රත්‍ය කියලා. එතකොට ඒ වගේ තියෙන ප්‍රත්‍ය අතරින් එක ප්‍රත්‍ය වර්ගයක් තමයි තද්දිත ප්‍රත්‍ය කියලා කියන්නේ. පැහැදිලිද? ඒ ප්‍රත්‍යයක විශේෂ අර්ථයක් තියෙනවා. දැන් උදාහරණයකට අපි ආඛ්‍යාත ප්‍රත්‍ය වල තී කියලා කියපුවාම අපි දන්නවනේ ඕක යෙදෙන්නේ ප්‍රථම පුරුෂයේ වර්තමාන ඒක වචනයේ. පැහැදිලි නේද? අන්න ඒ වගේ තද්දිත ප්‍රත්‍ය වලත් වෙන වෙනම අර්ථ තියෙනවා. අපි ඒ වගේ ඉස්සරහට කතා කරගෙන යනවා. ඒ අර්ථානුව හැදෙන පදේ අර්ථයත් එතකොට වෙනස් වෙනවා. පැහැදිලි. හිම්නම් ප්‍රධාන විදියට මේ තද්දිත මේ පොතේදී කොටස් තුනකට බෙදලා දීලා තියෙනවා. මොනවද? සාමාන්‍ය තද්දිත, භාව තද්දිත, අව්‍ය තද්දිත කියලා. අපි මේ එක එකක් මොනවද කියලා ඉස්සරහට කතා කරනවා. ඊට පස්සේ දැන් මුලින්ම කතා කරන්නේ සාමාන්‍ය තද්දිත කියන කොටස. එතකොට මේ සාමාන්‍ය තද්දිතය කියන එක ආයි බෙදනවා කොටස් කීයකටද? හතරකට. අපච්ඡත්ත, අනේකත්ත, අත්‍යත්ත, සංඛ්‍යා කියලා. එතකොට මේ එක එකේ තේරුමත් කෙටියෙන් තමන්ගේ පෞද්ගලික පොතක් නම් තියෙන්නේ කෙටියෙන් ඉස්සරහින් ලියා ගන්න. අපච්ඡත්ත කියන එකේ තේරුම පුත්‍රාර්ථ කියන එක. අපච්ච කියලා කියන්නේ පුත්‍රයාට කියන නම. අපච්චෝ කියන්නේ පුත්‍රයා. එතකොට අපච්ඡත්ත කියන්නේ පුත්‍රාර්ථ. මෙතන පුත්‍ර කියපුවාම පුතා විතරක්ම නෙවෙයි. ඒ පුත්‍ර පරම්පරාවේ ඉන්න හැමවම ගෙනෙනවා. එතකොට පුත්තු මුණුබුරෝ ඒ පරම්පරාවේ කෙනෙක් කියන එකයි අර්ථය. අනේකත්ව කියන්නේ නොඑක් අර්ථ කියන එකයි. නොඑක් අර්ථ දැන්. එතකොට මේ අපච්ඡත්ත එකේ යෙදෙන ප්‍රත්‍යයකින් තද්දිත ප්‍රත්‍යයකින් කියවෙන්නේ පුත්‍රයෙක් කියන එකයි. යම් පදයක් තියෙනවා ඊට පස්සේ අපච්ඡත්ත තද්දිත ප්‍රත්‍යයක් යෙදෙනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ අර මුලින් නම කියවුණු කෙනාගේ පරම්පරාවේ කෙනෙක් කියන එකයි. අපි ඉස්සරහට පද හදද්දී පැහැදිලි වෙනවා. එතකොට අනේකත්ව කියන එකේදී නොඑක අර්ථ එක තද්දිත ප්‍රත්‍යයක අර්ථ කීපයක් තියෙනවා. අන්න ඒ වගේ ප්‍රත්‍ය කීපයක් ගැන කතා කරනවා. එතකොට මේ එක අර්ථ කීපයක් තියෙනවා වාක්‍යයේ ගැළපෙන විදිහට අපි මේ අර්ථය ගන්න ඕන. එක එක වචනෙට ගැළපෙන අර්ථය අපි එතනදී ගන්න ඕන. මේ අර්ථ ටික නිශ්චිතයි. මේ අර්ථවල යෙදෙන්නේ. ඒ ටික අපි දැනන් හිටපුවාම දන්නවා එහෙමනම් මේ ප්‍රත්‍ය එකතු වෙලා නම් මේ පදේ හැදුනේ මේකයි අර්ථය වෙන්න ඕන. මේ ටිකෙන් ගැළපෙන්නේ මේකයි. ඒ විදිහට. අත්‍යත්ව කියලා කියන්නේ අත්ති අත්ත්ව කියන එකයි. ඇත යනාර්ථ. ඇත යනාර්ථය. ඒ ප්‍රත්‍යයක් එකතු වුණාම ඒකෙන් කියවෙන්නේ මුලින් නාම පදයක් තියෙනවා ඊට පස්සේ අත්‍යත්ව තද්දිතයක් තියෙනවා. අර මුලින් කියවුණු පදය ඇති කෙනෙක් ගැන. එහෙම නැත්නම් ඒ ඇති දෙයක් ගැන. උදාහරණයක් දැන් වන්තු මන්තු කියලා කියන්නේ අත්‍යත්ව තද්දිත. එතකොට ගුණවන්තු කියලා කියන්නේ ගුණ ඇති කෙනා. හැදෙලි අන්න ඒ වගේ. ඊට පස්සේ සංඛ්‍යා කියන එක ඉතින් තේරෙනවා. සංඛ්‍යා තත්ත්විත. නේද? සංඛ්‍යාවක් ගැන සංඛ්‍යා සම්බන්ධව අපි එතනදී කතා කරමු. ඊට පස්සේ අපහු විස්තරයක් කරගෙන යනවා. මේ මූර්ධජ හල් නකාරයක් සහිත ඒ හල් නකාරයක් තියෙන තද්දිත ප්‍රත්‍ය තියෙනවා. ඒ තැන්වලදී මේ මූර්ධජ හල් නකාරය තියෙන්නේ වෘදිය සඳහායි කියන කතාව කියලා තියෙනවා. හෙටියෙම මේ කියවුණු ටිකේ අර්ථය ඒක. අපි ওই වෘදිය කියන්නේ මොකක්ද කියලා කලින් කතා කළා නේද? මතක් වෙන්න අපහු දැන් ඉක්මනට කියමු බලන්න. ඡන්ද කිත්ති ආසම. මොකද්ද වෘදිය කියන්නේ? මතකනේ ඈ මතකනේ ඡන්ද සුමන ආසම. වෘදියක් කියන්නේ මොකක්ද? ඔය ටිකට තමයි වෘදිය කියලා කියන්නේ. අයන්නක් තිබුණොත් ආයන්නක් වෙනවා. යන්නක් ඊ දෙකෙන් එකක් තිබුණොත් ඒ යන්නක්. ඌ අන්න වැරදුනා නේ. උයන්නක් හෝ ඌ යන්නක් තිබුණොත් ඕ යන්නක්. පැහැදිලිනේ. ඔකට තමයි එතකොට වෘදිය කියලා කියන්නේ. එතකොට ආ යන්නක් හරි ඒ යන්නක් හරි තිබුණොත් මොකද වෙන්නේ? ඕ යන්නක් හරි මේ තුනෙන් එකක් තිබුණොත් මුලින්ම ඒක අපහු මේක අනිත් පැත්තට මාරු කරනවද? එහෙම කරන්නේ නැහැ. ඒක ඉතින් වෘද්ධි වෙන්න දෙයක් නැහැ. විලාමනේ තියෙන්නේ. එතකොට හල් අකුරකට එහෙම නැත්නම් බැඳි අකුරකට කලින් මේ අකුරක් තිබුණොත් බොහෝ විට වෘද්ධි වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට මේ වෘද්ධිය වෙන්නේ බොහෝ විට බැඳි අකුරකට කලින් නොතිබුණු තැන්වල. හරි. එතකොට මේ ටිකත් අපි දැනගෙන ඉස්සරහට යමු නේද? දැන් එහෙමනම් අපිට කතා කරගෙන යන්න තියෙන්නේ සාමාන්‍ය තද්දිතයේ අපච්චත්ත එහෙම නැත්නම් පරම්පරාර්ථය ගැන කියවෙන පද කීපයක් හදන විදිය. එහෙම යෙදෙන එක ප්‍රත්‍යයක් තමයි මේ පරම්පරා අර්ථයේ යෙදෙන එක ප්‍රත්‍යයක් තමයි න ප්‍රත්‍ය කියලා කියන්නේ. න මූර්ධජ නකාරය. තේරුණාද? එතකොට ඊට යටින් තියෙන විස්තරයක්. ඒ ටික අපි ඉක්මනට කවුරු හරි කියාගෙන යමු. විමල ජීවයස්ම කියන්නේ. නෑ ඊට යටින්. ලොක් ඊට යටින් තියෙන ලොකු ඡේදය. වසිට්ඨ ඉර්ෂිගේ.
වසිට්ඨ ඉර්ෂිගේ පරම්පරාවෙහි වූ ගුරුෂේකෝ කියන කන්ති ආයි වසිට්ඨ ශබ්දේ නෑ ප්‍රත්‍යේ වසිට්ඨ ධනන වී සිටිමිට එන්සයිට ප්‍රත්‍ය පරබැනි වසිට්ඨ ශබ්දේ මොල් සරවේ සරය වූ අකාරයට වෘද්ධිය වූ ආකාරයේ මුල්කාරයේ ලොක්කද විට වාසිට්ඨ ධනත වී සිටි පූර්වස්තර ලෝභ සංගී කළ විට වාසිට්ටයි වාසිට්ට යයි සිටි පුලිංගෙහි කර්මා ඒකවචනයේ යෙදූ විට වාසිට්ටෝ වේ. විශිෂ්ට වශිෂ්ටගේ
පරම්පරාවෙහි උපන් පුරුෂයා යන අර්ථයි
ඇත්තේ. හරි.
පැහැදිලිනේ එතකොට. මෙතනදී වෙන්නේ ඔකේ ඉස්සරලාම අපි විග්‍රහ වාක්‍ය එහෙම නැත්නම් ඒ වචනයේ විස්තරය අපි ලියා ගන්නවා. වසිට්ඨස්ස අපච්ඡං පෝසෝ. මොකක්ද ඒකේ තේරුම? දමිතාවස් මන් ලියමුද? වසිට්ඨස්ස පච්චම් පෝසෝ. ඕක තමයි දැන් විග්‍රහ වාක්‍ය. දැන් මේ වාසිට්ඨෝ කියලා හදාගන්න පදේ. එතකොට මොකද්ද මේකේ තේරුම? වසිට්ඨස්ස වශිෂ්ඨගේ එහෙම නැත්නම් වශිෂ්ඨ ඉෂිවරයාගේ අපච්චම් පෝසෝ පුත්‍ර වූ පුරුෂයා. පෝසෝ කියන්නේ පුරුෂයා කියන අර්ථය. එතකොට පුල්ලිංග පදයක් ගැනයි දැන් අපි හදන්න යන්නේ. වශිෂ්ඨගේ පරම්පරාවේ ඌ පරම්පරාවේ ඌ ඌ පෝසෝ කියන්නේ පුරුෂයා. ඕක තමයි අර්ථය. ඊට පස්සේ ඉස්සරහින් ලියනවා අපි ජින වචන යුත්තං. කෙටියෙන් ලියා ගන්න. සමාන ලකුණ දාලා සමාන ලකුණ මැද ජින වචන කියලා කෙටියෙන් ලියුවොත් ජින වචන. ඩොට් වෙලා. හරි. ඊට පස්සේ වස අපච්ඡං පෝසෝ කියන පද දෙක අර උඩ ටිකම කමාදා ගන්නකො යතර. හරි මන් ලියන්න.
මේක
ඒ විදිහටම අපහු ආයස්මලා කමාදා ගන්න නැතුව හරි විදිහට නම් ලියන්න ඕන. ලියලා ඊට පස්සේ ඔය අපච්ඡං පෝසෝ කියන දෙක පොඩකින්ද ඊට පස්සේ ඕකටම කෙලවරට එකතු වෙන්න ඕන. වා නප්පච්චේ කියලා මූර්ධජ නයන්න මූර්ධජ නයන්නක් එකතු වෙන්න ඕන මෙතෙන්ද? නෑ. හරි. ඔතෙන් එකතු වෙනවා මූර්ධජ නයන්නක්. නෑ නෑ. මූර්ධජ නයන්නක් එකතු වෙන්නේ.
නයන්න විතරයි.
ඔව්. සමානයි ඉස්සරහින් සූත්‍රය වා නප්පච්චේ. වා නප්පච්චේ. මූර්ධජ නයන්න. නප්පච්චි ඊට පස්සේ ඒ න කියන එකේ අර්ථයත් ඇත්තටම පුත්‍රයා කියන අර්ථයයි. ඒ නිසා අර අපච්ඡම් පෝසෝ කියන පද දෙකෙන් කියවෙන කොටසම තමයි න කාර්යෙමුත් කියවෙන්නේ. ඒ නිසා වසිට්ඨස්ස න කියලා අර ඉතිරි අපච්ඡම් පෝසෝ කියන ටික කපලා දානවා. හරි මම පස්සේ කියන්නම් විස්තර. ඒකටත් වෙනම තව සූත්‍ර තියෙනවා. තව සූත්‍ර කීපයක් එන්න ඕන. අපි ඒ ටික දැනට ඕනේ නැහැ. ඊළඟට අපි වැදගත්ම කොටස් ටික විතරක් ලියගමු. ඊළඟට වසිට්ඨස්ස කියන එකෙත් විභක්ති අයින් කරනවා. තව ටිකක් ළඟින් ලියන්න වෙන තයිද මදි වෙනවා. තව ගොඩක් එනවා බලන්න. එන්නේ
මේකත්
ඔන්න නැහැ වෙලා යනවා මේ. වසිට්ඨස්ස වසිට්ඨස්ස කියලා ස කපනවා. ඊට පස්සේ න අර නයන්න උතින්න ගන්නවා. ඒකට සූත්‍රය අපි ලියගමු. තේසම් විභක්තියෝ ලෝපෝච. අර යටිම සමාන ලකුණ දාන කෙලින් එක කෙලින් ගන්න හොඳයි. තේසම් විභක්තියෝ
පොසොච්.
තේසම් විභක්තියෝ ලෝපෝච. තේසම් විභක්තිය ලෝපා. ලෝපංච තත්‍රාකාරෝද?
සානන්ත්‍රි කියවෙච්ච එක ඉස්සෙල්ලා යන
තේසම් නෝ ලෝපංග එහෙම ඉක්ුත් තියන ඊට පිටිපස්සෙන්. හරි ලියාගෙන යමු. මේ වෙනසක් වුණොත් පස්සේ බලා ගන්න. සමහර වචනික වගේ පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. මට සමහර අමතක වීමක් වෙන්නත් පුළුවන්.
ලෝපති සංවිපත්ත ලෝපං පප්ප.
ලෝපං වෙන්න පුළුවන්. මම පොඩ්ඩක් බලලා කියන්නම්. පොඩ්ඩක් බලලා කියන්න කොහොමද? හරි ඊළඟට ඊට පස්සේ වෘද්ධිය කරන්න ඕන. ඊට කලින් වයන්නේ තියෙන අයන්න වෙන් කරගන්න ඕන. හල් වයන්න අයන්න ඔව් හල්ව යන්න හයන්න නෑ එකතු කිරීම නෑ ඉරි කෑම නෑ
ඉරි කෑම
අසිට්ඨ කියලා එතකොට හිතෙන්නේ ඌ ආ සිට්ඨ ඒ අයන්න ඔතනින් කමන්නේ හරි දනන ඉක්මනට අපි ලියමු ඉතින් ඊට පස්සේ ඒක දන්නවනේ විභක්ති පුබ්බ මදෝත්තික සූත්‍රය ඊට පස්සේ තේසං නෝ ලෝ ඒ දෙකම අපි එකට ලියමු. ඔය අයන්න ආයන්න කරන්න ඒත් එක්ක මූර්ද ජහල් නයන්නේ අයන්න ඔ ඒකෙත් හල් නයන්න වෙන් කරගන්න ඕන. එකෙතරම ආයන් මේ ගමම්ම වෙන් කරගත්ත නම් තමා හරි. මෙතනත් ආයන්. මෙතන මේ සූත්‍ර දෙක දන්නවනේ නේද? සරාසරි ලෝපං සූත්‍රයයි නයේ පරං යුත්තේ සූත්‍රයයි. ඒක මන් ලිව්වේ නෑ. බුද්ධාදී සරං තස්ස නෙමෙයි බුද්ධාදී සරස්ස බුද්ධ බුද්ධි ආදී සරස්ස කියන එකයි අර්ථය බුද්ධි ආදී සරස්ස තව ප්‍රසන්න තියෙනවා දැනට නිකම් මතක තියන්න බුද්ධාදී සරස්ස සරං තස්ස නෙමෙයි බුද්ධාදී සරස්ස බුද්ධි ආදී සරස්ස
ආකාරය
දීර්ඝ වෙන්නේ නැද්ද? කොතනද?
පුරුදු වෙන්නේ
නැද්ද? අවසාන හරි කියනවා. ආදි සරස්ස කියනවා මේ කියන්නේ. ඒක තේරුම මුල් සර ආදි සරයාගේ වෘද්ධිය කියන එකයි. බුද්ධාදි සරස්ස කියන එකේ තේරුම ආදි සරස්ස බුද්ධි. ආදි සරයාගේ වෘද්ධිය වේ. දැන් මේ තේසන් නෝලෝපං කියන එකත් ඊළඟ පියවරට එන්න ඕන. අර කෙටි කරන්න ඕන නිසා මම දෙකම එකට දැම්මේ. නැත්නම් ඊළඟ පියවර තමයි හල් නකාරේ ලොක් කරන එක. වෘද්ධිය කරලා නකාරේ ලොප් වෙනවා. ඒ කියන්නේ දැන් මූර්ධ ජහල් නකාරේ කාර්ය තමයි මේ වෘද්ධිය. ඒතොර දැන් එයා ඉඳලා වැඩක් නැහැ. තමන්ගේ කටයුත්ත කරලා ඉවර නම් ඒ කරලා ඉවර වෙලා අයින් වෙලා යනවා. ඒකනේ අපි කිව්වේ ඉත්තකුරු කියලා කලින් ඒ වගේ වගේම තමයි. දැන් අපි චෝරේති කියන පදේ හදද්දිත් එහෙමනේ කරේ නේද? ඒකෙදිත් ඒ වෘද්ධි කරලා ඉවර වෙලා මූර්ධ ජහල් නකාරේ අයින් කරලා ගියා අයින් කරලා දැම්මනේ නේද? ඒ වගේම තමයි. මෙතනදිත් ඒ මූර්ධ ජනකාරය අයින් වෙලා යනවා. තව ඉතින් සූත්‍ර කීපයක් තියෙනවා ඒ වෘද්ධිය කියන්නේ මොකක්ද කියලා ඒවා එහෙමත් පැහැදිලි කරලා ඒ සූත්‍ර තියෙනවා. ඒවා අපිට දැනට අවශ්‍ය නැහැ. එහෙම උනොත් ඒකට වැඩි වෙනවා. දැනට මේ සාමාන්‍ය වෙන්නේ මේ ටිකයි කියන එක දැනගත්තම ඇති. තව නැත්තම් ගොඩක් තියෙනවා සූත්‍ර. මේ ටික පැහැදිලිද? පියවර ටික මුලින්ම අපි ඉක්මනට කියාගෙන යමු. වසිට්ඨස්ස අපච්ඡම් පෝසෝ. වශිෂ්ඨ ඉර්ෂිවරයාගේ පරම්පරාවේ වූ පුරුෂයා කියන අර්ථයෙන් ඒ වාක්‍ය අපි ඉස්සලා ලියාගත්තා. ඊට පස්සේ දැන් මේ පරම්පරාවේ උණ කෙනාට කියන නම මොකක්ද කියලා පදේ හදාගන්නයි දැන් යන්නේ. පැහැදිලිද? ඒක හදන්නයි දැන් මේ වාක්‍ය ලිව්වේ. ඒ වාක්‍යයේ අර්ථය එන තනි වචනයක් හදන්නයි දැන් යන්නේ. ඒක තමයි අර්ථය. පැහැදිලිද? එතකොට ඒ අර්ථයෙන් පදයක් හදාගෙන ඒ අර්ථය ගන්න පුළුවන් පුත්‍රාර්ථයේ න කියන ප්‍රත්‍යයෙන්. න කියන ප්‍රත්‍ය එකතු කරලා අර වශිෂ්ඨ ඉෂිවරයාගේ පුත්‍ර යෙක් එහෙම නැත්නම් පරම්පරාවේ කෙනෙක් කියන අර්ථය ගන්න පුළුවන් න ප්‍රත්‍යයෙන්. ඒ නිසා අපි කෙළවරට න ප්‍රත්‍ය එකතු කරන සූත්‍රය ගත්තා. වා නප්පච්චේ කියන. පැහැදිලි නේ? ඒකත් පදේ හැදෙන්නේ වා නෝ අපච්චේ කියන පද තුනේ එකතුව. වා නෝ අපච්චේ. අපච්චේ පුත්‍රාර්ථයෙහි නෝ මූර්ධ න ප්‍රත්‍ය වී. වා කියන කිතින් විකල්පයෙන් එහෙම නොවී තියෙන තැනුත් තියෙනවා කියන තැන්වල. දැන් විස්තර වාක්‍ය තියෙන තැනක ඉතින් එන්නේ නැහෙනේ. මේ න ප්‍රත්‍ය එන්නේ නැහැ. අපි වැඩි විස්තර පස්සේ දැනගමු. එතකොට සූත්‍රයේ කෙටි අර්ථය ඒකයි. ඊට පස්සේ දැන් මේ න ප්‍රත්‍යිනොත් කියවෙන්නේ ඉතින් පුතෙක් ගැනනේ. පරම්පරාවේ කෙනෙක් ගැන. එහෙමනම් දැන් අපච්චම් පෝසෝ කියන කෙනුත් කියවෙන්නේ ඒ ටිකමනේ. ඒ නිසා තමයි ඒ අනවශ්‍ය පද අයින් කරනවා. ඒ සම් අර න ප්‍රත්‍යයෙන් කියවෙන ටික මේකෙන් අයින් කරනවා. වශිෂ් දැන් පුත්‍ර වූ පිරිමියා කියන කොටස අපි අයින් කරනවා න ප්‍රත්‍යයෙන් ඒ ටික කියවෙන නිසා. පැහැදිලිනේ? ඊට පස්සේ ඉතිරි වෙන්නේ වසිට්ඨස්ස න කියන කොටස. එතකොට ඒකේ මේ විභක්ති ටික අයින් කරනවා. තේසං විභක්තිය මම එක බලලා කියන්නම්. ලෝපංද කියලා. ලෝපංද ලෝපං වෙන්න පුළුවන්. මතක විදිහට ලෝපං කියලා කියන්න ඕන. විභක්තිය ලෝපං. විභක්තිහු ලෝපේට පැමිණෙත්. අපි ලෝපං කියලා දැන් හදාගමු. වෙනසක් වුණොත් මම කියන්න.
ලෝපං.
ඔව් ලෝපං කියලා. තොටේ විභක්ති අයින් කරගන්නවා ඒ සූත්‍රයෙන්. ඊට පස්සේ දැන් විභක්ති නැති වසිට්ඨ කියන පදේනේ තියෙන්නේ. වසිට්ඨන. එතකොට වශිෂ්ඨ ගේ පුතා කියන පුත් පරම්පරාවේ කියන අර්ථයෙන් දැන් අර ගේ කියන කොටසත් දැන් අයින් කළා. දැන් අර සමාසවලදීත් අපි අයින් කරනවානේ විභක්ති. ඒ වගේම තමයි මේකෙත් විභක්ති අයින් වෙනවා. මුල් ශබ්දයට තමයි තද්දිත ප්‍රත්‍ය එකතු වෙන්නේ. ඊට පස්සේ අපි මේ නාමපදයේ වෘද්ධියක් කරන්න තියෙන නිසා මුලින් ඒ වගේම කෙවරේ තියෙන මේ ප්‍රත්‍යේ තියෙන ස්වරය එකතු කරන්නත් උවමනා නිසා මේකේ ස්වර ව්‍යංජන වින් කරගන්නවා. ඒකට තමයි පුබ්බ මදෝටිත මස්සරං සරේන වියෝජේ සූත්‍රයෙන් ඒ ටික කරනවා. මුලින් අනිවාර්යයෙන්ම දැන් මුල් ස්වරය වෙන් කරගන්න ඕනනේ වෘදියට. ඒ නිසා මුල් වයන්නේ තියෙන අයන්න වෙන් කරගත්තා. කෙලවරේ තියෙන එකේ පිටිපස්සේ තියෙන මූර්ධජ නකාරයේ තියෙන අයන්නත් එක්ක සන්ධි වෙන නිසා පහුවෙලා කෙලවරේ තියෙන මහප්‍රාණ ටයන්නේ තියෙන අයන්නත් වෙන් කරගන්නවා. නැත්තම් හිතයි දැන් ඇයි එහෙනම් දැන් සියන්නේ අයින් කළේ නැත්තේ නේද? ඉතින් අයින් කරාට කමන්නේ ආපහු එකතු කළාට ඕකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ ටිකත් ඕනනම් වෙන් කරගන්න පුළුවන්. තියෙන ස්වර ඔක්කොම ටික වෙන් කරගෙන ඒ එතකොට ඉතින් තේරුම් ගන්න නැහැනේ. ඒ අපිට ව්‍යාකරණ කටයුත්තට අවශ්‍ය වෙන ටික විතරක් අපි වෙන් කරගන්නවා. ඊට පස්සේ වෘද්ධිය අපි කරනවා. ඒක තමයි මුලින්ම තියෙන වයන්නේ තියෙන අයන්න වෘද්ධිය වෙදී ආයන්නක් වෙනවා. ඉතිරි ටික ඉතින් වෙනස් වෙන්නේ නැහැ. ඒ කටයුත්ත කරලා ඉවරුණ ගමන්ම මූර්ධජ හලනකාරයෙන් දැන් වැඩක් නැහැ. එයා අවශ්‍ය කටයුත්ත කරලා ඉවරයි. ඒ නිසා ඒ හලනකාරයත් අපි අයින් කරනවා. තේසං නෝලෝපං සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ දැන් තියෙන්නේ අල් වයන්න ආයන්න සිට් කියලා. ඒකේ ඒ මුලින් තියෙන අයන්න සරසරි ලෝපං සූත්‍රයෙන් ලොප් කරලා නයේ පරංජුත්තේ සූත්‍රයෙන් අර හල් වයන්නට ආයන්නත් ඒ වගේම මහ ප්‍රාණහල්ට අයන්න අයන්නටත් පමුණවනවා. ඊට පස්සේ වාසිට්ඨ කියලායි පදේ හැදෙන්නේ. දැන් එතකොට දැන් මේක පුල්ලිංගයේ වර්ණගෙන නිසා අපි ඊට පස්සේ ආපහු සූත්‍ර ටිකක් තියෙනවා. ඒ වයෙන් පුල්ලිංග ප්‍රතමා ඒක වචනේ පදේ තමයි අපි සාමාන්‍යයෙන් හදන්නේ. අනිත් පදත් හදන්න පුළුවන්. ඒ වුණාට අපි මුලින්ම නාම පදයක් නම් කරද්දී ප්‍රතමා වෙන්නේ නම් කරනවා කිව්වේ නේද? ලිංගත්තේ පටමා කියලා. ඒ නිසා අපි ප්‍රතමා ඒක වචනයෙන් පදේ හදලා පෙන්නලා නවත්තනවා. එතකොට වාසිට්ඨෝ කියලා පදයක් හැදෙනවා. හරිද? හරි. තව එකක් ගැටලු තියෙනවා අහන්න බලන්න ඉක්මනට. එතකොට වාසිට්ඨෝ කියලා කියන්නේ අර උඩ කියවපු වාක්‍යයේ අර්ථය. වශිෂ්ඨ ඉෂිවරයාගේ පරම්පරාවේ කෙනෙක්. පැහැදිලිනේ?
ස්ත්‍රී ලිංගය පුරුෂ ලිංගයට හදන්න පුළුවන්ද?
පුළුවන්. මේක ඉස්සරහට කියලා තියෙනවානේ. ඒ හදද්දි ඒකනේ අර අන්තිමට මේකේ කියනවා. පොතේම කියනවා. එතන පොඩි නිවැරදි කිරීමකුත් කරගන්න තියෙනවා. ඒ පරම්පරාවෙහි ස්ත්‍රියක් කිය යුතු වී නම් ස්ත්‍රී ලිංගික ඊ ප්‍රත්‍ය යොදා ඒකේ වාසිට්ඨාවි කියලා තියෙන එක වාසිට්ටි කියලායි හැදෙන්න ඕන. වාසිට්ටි කඤ්ඤා කියලා තිරූප සිද්ධියම පෙන්නනවා මේ පද හදලා. වාසිට්ටි කඤ්ඤා යයි සෑදිය යුතුයි. එතකොට ඒක නිවැරදි කරගන්න එතන. වාසිට්ඨාවි නෙමෙයි. එහෙම යෙදීමක් ඇත්තේ නැහැ. ඒ පරම්පරාවේ වූ පවුලක් ගැන වගේ කියනවා නම් ඒ තැනකදී අපි වාසිට්ඨං කියලා චිත්ත ශබ්දේ වගේ තියෙනවා. වාසිට්ඨං කුලං. වශිෂ්ඨ ඉෂිවරයාගේ පරම්පරාවට අයිති කුලයක්. පැහැදිලි. ආදරණීය
කටවා
සිට ඒක නපුංසකලින්ගේ විතරක් නෙවෙයි. ඊට උඩින් කියව ගන්න ඕන. පවුලක් කිය යුතු වී නම් වාසිට්ඨ ශබ්දයට නපුංසකලින්ග විභක්ති රූප යෙදිය යුතු. පැහැදිලිනේ? වාසිට්ඨ ඊ ඒකාරයෙන් යුක්තවද මෙය දක්නා ලැබේ. දොට වාසිට්ඨෝ කියලා තියෙන තැන තියෙනවා කියලායි කියන්නේ. වාසිට්ඨ කියලා. එතකොට ඒ තැනකදී කියන්න වෙනුවටත් ඒ යන්න කියනවා වා සිට්ඨ කියන තැන්වල සියන්නේ තියෙන යන්නටත් ඒ කාර්යයක් ඇවිල්ලා. හැබැයි මේ කියන විස්තරේ හැටියට නම් වාසිට්ඨ කියලා තමයි පදේ හැදෙන්නේ. මම ඒක ගැන බලලා කියන්නම්. වාසිට්ඨ කියලා තියෙන තැන් මට මතකයක් තියෙනවා. කොයි වගේ තැන්වලද යෙදෙන්නේ ඒකේ වෙනස කොහොමද කියලාත් මම බලලා කියන්න. ඒ තැනක වෘද්ධියක් කියලා නෙවෙයි බොහෝ විට කියන්නේ මේ ඒ කා ආදේශයක් හරි. මොකද වෘද්ධිය ගැන කියද්දි කියන්නේ මොල් ස්වරය ගැන. එහෙම තිබුණොත් මම කියන්නම් ඒක ඊයේදිලා තියෙනවා.
දෙමිනුයි අලන් දෙමෙයි
කොයි යල් නයන්ද?
නකාරය වරු දින නකාරය ආන්නේ
කියලා. මූර්ධජ නයන්න ගත්තේද? ඔව් දැන් අර අර්ථයෙන් දැන් මේ විදිහේ පදයක් හැදෙනවනේ. බුද්ධ දේශනාවේ තියෙනවා වාසිට්ඨෝ කියලා පදයක්. එතකොට ඒ පදේ හදන්නේ කොහොමද දැන් වාසිට්ඨ කියන එකෙන්? ඒ හදන ක්‍රමයේ ගන්න තමයි දැන් ওই ටික ගත්තේ.
අර නයන්න.
නයන්න දාන්නේ ඒ වෘද්ධිය කරලා මේ විදිහේ පදයක් හැදෙනවා කියන එක පෙන්නනවා. මේ
නයන්න දාන්න තමයි අර දෙක
කපා.
ඔව් ඔව්.
පළවෙනි පියවර දෙක තේරෙන්නේ
නැහැ. ඔව් මුල් පියවරෙන් මුල්ම පියවර තේරුණානේ. දැන් අපි දැන් අපිට හදා ගන්න ඕන වශිෂ්ඨ ඉචිවරයාගේ පුතාට කියන්නේ පුත පරම්පරාව කෙනෙකුට කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒක වාක්‍යයක් විදියට ලිව්වොත් වසිට්ඨස්ස අපච්චම් පෝසෝ කියලායි කියන්නේ. වශිෂ්ඨ ඉචිවරයාගේ පරම්පරාවේ පිරිමියෙක්. තමයි දැන් විස්තර වාක්‍ය. ඒකට තනි වචනයක් තියෙනවද බුද්ධ දේශනාවේ බලනවා. බලපුවහම තියෙනවා වාසිට්ඨෝ කියලා බුද්ධ දේශනාවේ පදයක් තියෙනවා ඊට සමාන. එතකොට දැන් අර අර්ථයෙන් වාසිට්ඨ කියන පදේ හදන්නේ කොහොමද? හදන්න ඉතින් අර වගේ මූර්ධජන දැන් ඊවා ඉතින් පස්සේ කාලේ හදාගත්තු දේවල් දැන් මේ ඒකනේ කිව්වේ ව්‍යාකරණේ බිහිුනේ බුද්ධ දේශනාව විස්තර කරන්නයි කියලා පැහැදිලිනේ. එතකොට දැන් ඒ මේ කියන විදිහේ පදයක් හැදෙන විදියට ඒ අර්ථයට ගැළපෙන විදිහේ තද්දිත ප්‍රත්‍යක් ඊට පස්සේ නිර්මාණය කරනවා.
පරම්පරාව වෙනින් වාසිතාට අමාරු නෑ මේක හදාගන්න.
එතකොට වාසිත කියන එකට අපි දෙලින්ම හිතන්නේ කොහොමද ඒක හදන්න නයන්නම් එකතු කරන්නේ?
ඒක තමයි ඉස්සල්ලයි රීති කොට නගනවා. මේ නකාරයක් ගේන්නේ පුත්‍රාර්ථේ පෙන්වන්න. එහෙම රීති කොට නගලා තමයි ඊට පස්සේ හදන්නේ.
මෙතන බුද්ධාර්ථයක් කියවෙන හින්දා තමයි
නයන්නේ. ඒ නිසා තමයි මුලින් දැන් ඕක ඔය ගැටලුව එන්නේ දැන් අපි මේ පිළිවෙලට දැන් බාලාවතාරහම එහෙම කරගෙන යන්නේ නැති නිසානේ. ඒ වගේ පොත්වල ඒකේ කෙලින්ම කියනවා අර සූත්‍රයේ ඉස්සෙල්ලා විස්තර කරනවා වා නප්පච්චේ මේ න කියන ප්‍රත්‍යයෙන් පුත්‍රාර්ථයක් කියවෙනවා කියලා ඉස්සෙල්ලා දීලා තමයි මේ පදේ හදන්නේ. දීලා ඊට පස්සේ උදාහරණයක් විදිහට තමයි මේක පෙන්නන්නේ. පැහැදිලිද? ඉතින් ඒක අපි මුලින් ඉගෙන ගත්තේ නැති නිසා තමයි දැන් අපිට ඔය පැටලිල්ල
ඉන්නේ. නෑතර මේකම හරි ඉන්නේ. නෑ නිරව
නේද? වෙලේ
නෝනා දැන් අර සපච්චම් පොසෝ කියන කපල දාන්න ඕනේ කෙලින්ම තේරෙනවා.
ඔව්. නෑ වැඩේ දැන් අපි දැන් මේ ක්‍රම දෙක දැන් එකටනේ යන්නේ. එතකොට තමයි ඔය පැටලිල්ල එන්නේ. එහෙම නැත්නම් දැන් ඔය සූත්‍ර ගැන නොකිය මේ කියාගෙන යන ක්‍රමයටම ගියත් ඕක පැටලෙන්නේ නැහැ සමහර විට. නේද? අපරාධ කාලය යන්නේ නේද? නෑ සමහරෙකුට ඉතින් මේව මතක හිටිනවලුනේ ලේසියෙන් ඒ නිසා ඉතින් අර පිරිසගේ ඉල්ලීමත් නිසා එහෙම කිව්වේ. නැත්තම් මගෙත් එහෙම අදහසක් තිබුණේ නැහැ ඇත්තටම කියන්න. හරි. හරිනේ නේද එතකොට?
අර නයන්න දාපම අර තේනකින්ද අර කැලේ
ඒ ටික අයින් කරමු. හරි. ඊට පස්සේ ඒ විදියට හැදෙන තව පද කීපයක් ගැන පෙන්නනවා. භාරද්වාජ න ගෝතම න වාසුදේව න බලදේව න. එතකොට මේ බලදේව කියන එක බාලදේව කියලායි මේ පරම්පරාවේ පරම්පරාවේ කිනාට කියන්නේ බාලදේව. දැන් මුල් දෙකේ නම් වෘද්ධි වෙන්න දෙයක් නැහැ. ඇයි ඒ භාරද්වාජ ගෞතම කියන තැන්වල වාසුදේව ඒ කියන තැන්වල ඒ මේ වෘද්ධි වුණ පදමයි ස්වරයක්මයි තියෙන්නේ මුලින්. ඒ නිසා අපහ වෘද්ධි වෙන්න දෙයක් නැහැ.
වාසුදේව කපලා තියෙනවා. වාසුදේව කියලායි.
ඔව් මටත් ඒ වගේ මතකයක් තියෙනවා.
මේ කපලා තියෙන මේ පොත්
පාන. ඔව්. වසුදේවන වාසුදේවෝ කියලා තමයි මටත් මතකේ නම් තියෙන්නේ.
වසුදේව තමයි. මේකත් හදේ
නම මේක. මේකේ වසුදේව තියෙන්නේ නේද? වසුදේව. ඒකත් හදාගන්න. වසුදේවන වාසුදේව කියලා කියනවා. එතකොට ඊළඟට විස්තරේන එකෙත් එන්න ඕන වසුදේවගේ පරම්පරාවෙහි වූ කියලා. පැහැදිලිනේ එක නේද? එතකොට මේ ක්‍රමයටමයි මේ පද ටික හැදෙන්නේ.
බල
නෑ බලදේව නෑ මේක නම් බලදේව කියලා තියෙනවා බලදේව දනන ඊට පස්සේ බාලදේව ඒ පස්සේ හැදෙන පදේ කොහොමද බාලදේව තමයි වෘද්ධිය වෙලානේ හරි නේද ඉතින් සමිනා මේ දැන් ඉතින් බාරද්වාජ කියන්නේ නයන එකතු වෙන්න ඕනේ නැහැ. ඔව් එකතු දැන් ඒතකොට පුත්‍රාර්ථය කියන්නේ දැන් බාරද්වාජ කියන අපි තමු බාරද්වාජස් කියලා තියෙනවා. ඒ තැනක ඔය විදිහට එතන වාක්‍ය වචන දෙකලා අපිට හොයා ගන්න අමාරුයි. ඒ ඉතින් අර රීතිය අනුව එහෙම එකතු කළේ නැත්නම් අපිට පුත්‍රයා කියන වචනේ කියන්න බැහැනේ. ඒ නිසා දැන් මේ රීතියට යන්න ඕන නිසා තමයි එකතු කරලා පෙන්නන්නේ. එකතු කළේ නැත්නම් එතකොට මුල් භාරද්වාජ ගැනමයි කියවෙන්නේ. එකතු කළාම තමයි පුත්‍රයෙක් ගැන කියවෙන්නේ. හැබැයි වචනේ හැදෙන එකේ වෙනසක් වෙන්නේ නැහැ. එකම.
අවසරයි සාමිදාස කණිපාදුරියා නපුස්සක පවුලේ කියන එකේ.
ඔව්.
පවුලක් කියන භාගයේ අපේ නපුස්සක වීනික විභක්ති රූපයදීතු කියලා දෙනවා.
ඒ විභක්ති රූප කියලා කියන්නේ අං අර චිත්ත શબ્දයට අං කියලා එකතු වෙලා චිත්තං කියලා පදයක් හැදෙනවා. අන්න ඒක ගැන කියන්නේ.
ඊට අමතරව තමයි මේ වාසෙට්ට
කියන එක හැදෙන්නේ ඊට අමතරව.
අර සාමාන්‍ය
කෙනෙක් ආයේ.
එහෙම නැත්නම් පුතු එහෙම දුවලා එහෙම නැත්නම් වාසෙට්ටන් විදිහට දෙය කියන්නේ.
එහෙම නෙවෙයි. මේ මෙතන කියන්නේ කුලයක් වගේ දෙයක් ගැන. නපුංසක ලිංගික පදයක්. ඒ પરම්පරාවෙන් එන නපුංසක ලිංගික පදයක් මොනවා හරි. කුලය කියන්නේ තිතින් නපුංසක ලිංගික පදයන්නේ
වාසිට්ඨගේ වස්ත්‍රය
වාසිට්ඨ පරම්පරාවෙන් එන වස්ත්‍රය. එහෙම උනත් ගන්න පුළුවන්. પરම්පරාවට අයිති කුලයක් යම් කිසි වස්තුවක් වෙන වස්ත්‍රයක් හරි එන්නේ. ඔව්
ඒක.
પરම්පරාවට යන්නේ
නැති ඒ
වගේ දේවල් ගැන කියන්නේ. නෑ මම තන කියන්නේ නපුංසක ලිංගික පදයක් කියන එක. ඉතින් නපුංසක ලිංගීට අයිති පද තියෙනවනේ ගොඩක්. ඒක කුලය කියන එක නපුංසක ලිංග පදයන්නේ. ඒක. හරි ඊළඟ පද කීපයක් හැදෙන හැටි පෙන්නනවා. වච්ච කච්ච ආදි શબ્දයන් කෙරෙන් පුත්‍රාර්ථයේ නායන නාන කියන ප්‍රත්‍ය දෙක එකතු වෙනවා. ඒකෙත් ඉතින් අර මූර්ධජහ නකාරය තියෙන්නේ වෘද්ධියටයි කියලා මතක තියාගන්න ඕන. එතකොට ඒකෙත් ඒ විදිහටමයි මුල් උදාහරණයකට අපි මුල් එක කියනවා නම් වච්ඡස්ස අපච්ඡම් පෝසෝ වච්ඡස්ස අපච්ඡම් පෝසෝ කියලා වාක්‍ය වෙනවා. වච්ඡගේ පුත්‍ර වූ වච්ඡගේ પરම්පරාවේ වූ පුරුෂයා කියන අර්ථයෙන් වච්ඡ ඊට පස්සේ දැන් මේ සූත්‍රයේදී නයන්නක් නෙවෙයි ගන්නෙ නේද? දැන් මේ වච්ඡ කච්ච ඒ වගේ පදයක් තියෙනවා නම් අපි ඒකට නායන නාන කියන ප්‍රත්‍ය දෙක ගන්න. ඒකට වෙනම සූත්‍රයක් තියෙනවා. ඒක නම් සටහනක් දාගන්න එක හොඳයි. අර වා නප්පච්චේ කියන එක වෙනුවට නායන නාන වච්ඡාදිතෝ කියලා සූත්‍රයක් එනවා. නායන නාන වච්ඡාදිතු මෙතන මේක වෙනුවට නායන නාන වච්ඡාදිතු තර වච්ච ආදිතෝ වච්ච ආදී શબ્දයන් කෙරෙන් නායන නාන නායන නාන යන ප්‍රත්‍ය වෙනවා කියන එකයි අර්ථය. හරිනේ. එතකොට මේ වච්ච ආදි කියන දැන් ඕක මතක තියාගත්තම අපිට තේරෙනවා එහෙමනම් මේ නායන නාන කියන එකේ ඉන්නේ වච්ච කියන ඒ කාණ්ඩයට අයිති පදත් එක්කයි කියලා. තොට වච්ච නායන මූර්ධජහල් නායන අයින් වෙලා මෙතන වෘද්ධියක් වෙන්නේ නැහැ. ඇයි? බැඳි අකුරකට කලින් තියෙන්නේ වයන්. ඒක
නියතයක් නෙවෙයි. බැඳි අකුරකට
කලින් ඔව් කියන්නේ බැඳි අකුරක් නොවන තැන් වල තමයි වෘද්ධිය වෙන්නේ කියලා. ඔව් එතන සූත්‍රයේ කිම කියනවා මේ කතාව. සටහන තුද්දාලා ඇති. ඔව් වා සංයෝගන්තස් වා අසංයෝගන්තස් කියන එකයි. එතකොට අසංයෝග අසංයෝගන්තස් ආදිසරස්ස බුද්ධි කියලා කියන්නේ. සංයෝගයක් නොවුණු කියන එකයි එතන කියන්නේ. තර කච්චායන කියන තැනත් එහෙමයි. කච්ච නායන. එතකොට ඒ තැන් වල ඒ ප්‍රත්‍ය දෙකම එකතු වෙලා විකල්ප පද දෙකක් හැදෙනවා. එතකොට කොහොමද කච්ච නායන කච්ච නාන වච්ච නායන වච්ච නාන කියන පද දෙක. මේ ටික අපි මකන්න නේද? ඕනේ නේ.
එක පදයක් විතරක් අපි හැදෙන හැටි කියලා ඉක්මනට යනවා. පද දෙකම එකට මං හදන්නේ නිසා පැටලෙන්න පුළුවන්. දැන් මම මොකද ලියාගන්නේ මේ පද? කෙටියෙන් ඒ ටික මම කියන්නම්. දැන්ට ලියා ගන්න එපා මොකද වෙන විදිය. වච්ච නායන එහෙම නැත්නම් වච්ච නාන කියන පද දෙක දෙකම එකතු වෙන්න පුළුවන්. එක්කෝ නාන කියලා එකතු වෙලා පදයක් හැදෙනවා, නායන කියලාත් එකතු වෙලා පදයක් හැදෙනවා. කොහොම හැදුණත් ඉස්සෙල්ලා මේ ටික අපි වෙන් කරගන්නවා අයන්න. ඊට පස්සේ ප්‍රත්‍යවල තියෙන හිමූර්ත ජහල් නයන්නත් එක වෙන් කරගන්නවා. ඊට පස්සේ පියවර මේ පළවෙනි පදේ හැදෙන විදිය, මේ දෙවෙනි පදේ හැදෙන විදිය. මේකෙදී මූර්ධ ජහල් නයන් ලොප් වෙලා යනවා, වෘද්ධියක් වෙන්නේ නැති නිසා. ඊට පස්සේ මේ මහ ප්‍රාණ ඡයන්නේ තියෙන අයන්න ලොප් වෙලා ආන කියන කොටසට එකතු වෙනවා. එතකොට වච්ඡාන කියලා පදයක් හැදෙනවා. එතකොට ඒකේ තේරුම වච්ඡගේ පරම්පරාවේ තැනැත්තා, පරම්පරාවේ කෙනෙක්. වච්ඡායන කිව්වත් ඒ අර්ථෙම. ඒක හැදෙන විදිහ තමයි මේ තියෙන්නේ.
එතනයි ලොක්කේ
වෙන්නේ නැත්තේ බැඳි අකුරක් පිටිපස්සෙන් තියෙන නිසා. සමහර තැන් තියෙනවා වෘද්ධි වෙන්නේ නැහැ කියලා පොත්වලදීම කියනවා. මෙතනදී වෘද්ධිය වෙන්නේ නැහැ කියන.
වර්ගී පුත්‍ර භික්ෂුන්
වහන්සේ දැන් කච්චායන මොග්ගල්ලායන මොග්ගල්ලාන. දැන් මේ දෙවිදියම පද තියෙනවනේ දේශනාවේ. මොග්ගල්ලාන කියලා තියෙනවා, මොග්ගල්ලායන කියලා තියෙනවා. එතකොට මේ වච්ච කියන කාණ්ඩයට අයිති පද කීපයක් විදිහට තමයි මෙතන පෙන්වන්නේ. වච්ච, කච්ච, මොග්ගල්ල කියන පද.
ඒකට සාහනංශ දැන් මුල අකුරේ
කරන්න ඕනේ නැහැ මොකද වෘද්ධිය වෙන්නේ නැහැ නේ වෘද්ධිය වෙනවා නම් අපි වෙන් කළේ ඉතින් වෘද්ධිය වෙන්නේ නැහැ බැඳි අකුරක් නේ පිටිපස්සෙන් තියෙන නිසා
එතකොට අතන්දි තමයි ඒක සරවෙන් කරලා දාන්න
නිසා ඔය එතන බැඳි අකුරක් නැහැ නේ පිටිපස්සෙන් තියෙන්නේ
ඇයි සාන්නද මේ සාන්නද මේ රාතනාදල දෙනුනේ ලංගන්නේ
මොකේටද
ගන්නෑ
මොකේටද
ගන්නෑ
තේරුන්නේ
මේ කාටවත්
නම් වලට ආනන්ද කාශ්‍යප කාශ්‍යප එහෙමත් ඉඳලා තියෙනවා දැන් අර මොග්ගල්ලා එන ව්‍යාකරණේ ලියපු සංහාංශ මොග්ගල්ලා ඒතොර ඒ කාලෙම තමයි හිටියේ අර සාරිපුත්‍ර සංඝරාජ සංහාංශ කියන්නේ මේ ඒ සාරත් දීපනී ටීකාව ලියපු සංහාංශ ඒතොර ඒ කාලෙම තව හිටියා දිඹුලාගල කාශ්‍යප කියලා සංහාංශ කියන්නේ වඩා ගරුත්වයට මං හිතන්නේ වැඩි ගරුත්වයේ සඳහන් තියෙන
හැබැයි බුදුන්වහන්සේලාගේ නමක් දාලා තියෙනවා
තියෙනවා හේතුවක් ඉතින් විශේෂයෙන් කියන්න බෑ මං හිතන්නේ වැඩි ගෞරවයෙන් දැන් නාවියෙන් ලොකු සානසගේ නම දාන්නේ නැත්තේ ගොඩ දෙකලා දැන් ශිෂ්‍යවන්ට දාන්නේ නැහැ නේ හරිය ධම්ම කියලා තියෙ ගරුත්වයට කියලා තමයි පේන්නේ වෙනනම් හේතුවක් පේන්නේ ගිහි සමාජෙත් ඔක තියෙනවා අර සාමාන්‍යයෙන් ඔය පරම්පරාවක වැදගත් කෙනෙක් හිටියොත් ඉතින් ඒ නම බොහෝ විට දානවලු ගරුත්වයේ සඳහන්. හැබැයි එහෙම
දානවා දැම්මහම ඒ නමට ගෞරවයක් නිසෙ හොඳට ඉන්නත් පුළුවන්.
වැඩේ අනිත් පැත්ත වුණොත් නේද? දැන් අපි හිතමුකෝ දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ ඉන්න බෑනේ කාට දැම්මා. ඒ වගේ වෙන්න බෑ. උසాగරට දෙන්නේ
නැහැ. සෑහ ගන්නවා කියන්නේ. එහෙම නෙමෙයි. අය ටිකක් ගරු
වෙන. එහෙම වුණොත් හොඳයි. අනිත් පැත්තනේ වෙන්න ඊට වැඩි. නේද?
කාරයි.
ඔය එහෙම දාලා තියෙන නිසා අපි ඉතින් හරි. අපි එහෙනම් යමු ඉස්සරහට. ඊට පස්සේ ඊළඟට ආපහු හැදෙන පද කීපයක් පෙන්නනවා. කත්තික විනතා ආදි ඉස්ත්‍රී ලිංගික ශබ්දවලින් පස්සේ ඒත් පුත්‍රාර්ථයේම නෙය්‍ය කියලා ප්‍රත්‍යක් යදෙනවා නෙය්‍ය දැන් ඒ නෙයි ඔව්
කයින් එකේදී දැන් බැදී අපු කියන ඒවා විතරයිනේ තියෙන්නේ
ඔව් ඔව්
කොට නාන නාය කියලා ඒක අපි තේරුම් ගන්න අපිට ඒක සාධකයක් කරගන්න පුළුවන්ද
පුළුවන් ආන ආයන කියන කොටස් දෙක එකතු වෙලා තියෙනම් අපිට එතකොට දැනගන්න පුළුවන් මේක ඒ විදිය හැදුන එකක් කියන්නේ.
මේක බැඳි අපු වලට විතරද ඒ කප්පේ?
නෑ නෑ. එහෙම කතාවක් නෑ. ආයෙත්
නෑ.
ඔව්. එතකොට මේකටත් වෙනම සූත්‍රයක් තියෙනවා. නෙයෝ කත්තිකාදීහි. නෙයෝ කත්තිකාදීහි. එතකොට මෙතන වා නප්පච්චේ කියන සූත්‍රයේ වෙනුවට නෙයෝ කත්තිකාදී කත්තිකා ආදී ශබ්දයන්ගෙන් පසුව නෙයෝ එහෙම නැත්නම් නෙය්‍ය යන ප්‍රත්‍ය වේ කියන එකයි තේරුම. ඒතොර නෙයෝ කියලා එතන ඕකාරයෙන් ඉවර කරලා තින්නෙත් ප්‍රථම ඒක වචනේ නිසා. ප්‍රත්‍යයට ප්‍රථම ඒක වචනේ දාලා. බුද්ධ කියන්නේ නැතුව බුද්ධෝ කියනවා වගේ. ඒතොර හැදෙන පදයක් අර විදියටම කත්තිකා නෙය්‍ය කත්තිකෙය්‍ය කියලා පදයක් හදනවා. කත්තිකාවගේ පුතා විනතා නෙය්‍ය. විනතා කියලා කියන්නේ ගුරුළු මවට කියන නමක්. විනතා ගුරුළගේ අම්මා. එතකොට විනතා නෙය්‍ය වේන තෙය්‍ය. විනතාය අපච්ඡම් පෝසෝ කියලා අර විදිහටම වාක්‍ය වෙනවා. විනතාවගේ එහෙම නැත්නම් ගුරුළු මවගේ පුත්‍ර වූ පිරිමි සතෙක් පිරිමියා කියන අර්ථයේ අර විදිහටම එතකොට නෙය්‍ය ප්‍රත්‍යයකතු වෙලා විනතා කියන තැන තියෙන වියන්න අන්න එතනදී වෘද්ධි කරන්න වෙනවා අර වගේ පැහැදිලිද ඒ නිසානේ වේ යන්නක් වෙලා තියෙන්නේ, ඊයන්න තියෙන්නේ, අල්වා යන්න ඊයන්න. ඒ ඊයන්න ඒ යන්නක් වෙලා. පැහැදිලි නේද? බගිනී නෙය්‍ය කියන එකෙත් එහෙමයි. භාගි නෙය්‍ය. එතනත් වෘද්ධියක් වෙලා. භයන්න තියෙන්නේ භායන්නක් වෙලා. පැහැදිලි නේද? එක පදයක් හදන්න ඕනද? ඕන්නේ නැහැ නේ. මේ වගේ හැදෙනවා. භාගිනේ ඊ ඒ වගේ
හැදෙනවා.
නයන්න හදාගෙන පිරිමි පදේ හදාගෙන ඊට පස්සේ ස්ත්‍රීලිංග පදේ
හදාගන්න.
දැන් අපි කලින් කතා කළේ ශ්‍රීලිංගික ඊ ප්‍රත්‍යයක් එකතු වෙනවා කියලා මතකයි ඇති. ඒ විදිහටමයි මේ වගේ ඊ ප්‍රත්‍යයක් කෙලවට එකතු
වෙන්නේ. පුරුෂ එක
හදාගෙන ඊට පස්සේ ශ්‍රීලිංග පදයක්.
විනතාය අපච්ඡම් පෝසෝ කියන
දේ. ඔව් ඔව්. විනතාය අපච්ඡම් පෝසෝ. විනතාවගේ පුත්‍ර වූ පිරිමියා. අර විදිහටම ඔව් නෙය්‍ය දැන් අතනදී නයන්න වෙනුවට නෙය්‍ය දාන්න ඕන. නයන්න දාන්නේ ඒ වෙනුවට නෙය්‍ය. ඒ දාලා අර කලින් කරපු වෘද්ධි කිරීමේ පියවර ටික ඒ විදිහටම යන්න ඕන. මුල් වියන්න ඒ යන්නක් කරගන්නවා. වියන්නේ තියෙන යන්න ඒ යන්නක් කරගන්නවා. පැහැදිලි වෙන්නේ නේද? තායන්නේ තියෙන ආ යන්න අයින් වෙනවා. එయ్యේ කොටසක් නේ එකතු වෙන්නේ.
දැන් කල්පික විනතා විනතාවගේ නම් වෙනසක් පේනවා කියන්නේ මුල
අපේ.
අනිත් ඒවේ එහෙම වෙනසක් කරන්නේ නැතුව
ඒ විලා තියෙන්නේ බගිනී කියන එකේ බහ යන්නක් වෙලා.
ඒක එතනට හේතුව
ඇයි පිටිපස්සෙන් තියෙන්නේ රෝ යන්නේ ඕ යන්නේ තින් වෘද්ධි ගන්න බෑනේ. මුල් එකේ පිටිපස්සෙන් බැඳි අකුරක් තියෙන්නේ. කත්තිකා කියන එක වෘද්ධි වෙන්නේ නැහැ පිටිපස්සේ බැඳි අකුරක් නේ තියෙන්නේ. රෝහිණී කියන එක ඉතින් වෘද්ධි කරන්න බෑ. ඕ යන්න ආයේ වෘද්ධි ගන්න දෙයක් නැහැ. පැහැදිලි නේද? ඒකයි හේතුව. එකක් හදලා පින් හදන්න ඕනද නැද්ද? වැඩි කැමැත්තට. ඈ? හදන එක හොඳයි.
රාජ්‍යයි
වර්ණනේ. වෘද්ධි වෙන එකක් හදමුනේ. විනතාමීය. තොර මේ විස්තර වාක්‍ය මන් ලියන්නේ. විනතාය අපච්චම් පෝසෝ ඊට පස්සේ ඒක කොටස් අයින් කරලා ඉන්නේ එක විතරක් මම එකතු කරනවා විනතා නෙය්‍ය ඊට පස්සේ මේ පද වෙන් කර ගන්නවා හරිනේ මුලින්ම විනතා නෙය්‍ය කියලා පද දෙක වෙන් කරලා ලිව්වා ඊට පස්සේ ඒ ප්‍රත්‍යේත් ඒ වගේම මේ විනතා කියන පදේ තියෙන අකුරු වෙන් කරගත්තා නයන් මැද තියෙන නයන් ඉතින් වෙන් කරගන්න දෙයක් නැහැ ඉතින් කළත් කමක් නැහැ වෙනසක් වෙන්නේ නැහැ නේ ඒ නිසා මුලම තියෙන වියන්න වෙන් කරගත්තා. මොකද වෘද්ධියක් වෙන නිසා. කෙලවරේ තියෙන තායන්නේ තියෙන ආයන්නත් වෙන් කරගත්තා පිටිපස්සේ ප්‍රත්‍යත් එක්ක එකතු වෙන නිසා. ඊට පස්සේ වෘද්ධිය කරනවා විකාරයේ තියෙන විකාරස්ත ඉකාරය. නේද? වියන්නේ තියෙන යන්න. ඒ යන්නක් වෙනවා. ඒත් එක්කම අර හල් නයන් අපි අයින් කරලා දානවා ඉත් අකුර. ඊට පස්සේ ඒ අකුරු එකතු කරලා පේනනවා. මෙතන පූර්වස්වර ලෝපයක් වෙනවා තාකාරයේ තියෙන ආයන්න. වේන තෙය්‍ය කියලා පදේ හැදෙනවා. ඉතිරි පදත් ඉතින් ওই ක්‍රමයට අදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ උපගු මනු ආදී උකාරාන්ත ශබ්දයන් කෙරෙන් පුත්‍රාර්ථයෙහි නව කියලා ප්‍රත්‍යයක් එකතු වෙනවා. නව මූර්ධජ නයන්නයි වයන්නයි. එතකොට උපගුණෝ අපච්ඡම්පෝසෝ. උපගු කියන තැනැත්තාගේ පරම්පරාවේ වූ පුත්‍රයෙක් කියන අර්ථයෙන් උපගු නව කියලා කොටසක් එකතු වෙනවා. ඒකෙත් සූත්‍රයේ ඉතින් වෙනස් වෙනවා. නවෝ භග්වාදීහි. නවෝ භග්වාදීහි. සූත්‍රයේ ඇතුලේ තන්දි තියෙනවා. ඒක නම් හිතා ගන්න එක වෙර අමාරුයි. නවෝ
බහු දීහි.
එතකොට උපගු ආදීහි කියන එකයි. නවෝ උපගු ආදීහි කියන එක තමයි නවෝ පග්වාදීහි කියන්නේ. උපගු ආදීහි කියන උපගු කියන එකේ උයන්නත් ලොප් වෙලා පගු කියන තැන තියෙන ඒ උයන්නට හල් වයන්නක් ඇවිල්ලා තමයි ආදීහි කියන පදෙත් එක්ක එකතු වෙලා පග්වාදීහි කියන පදේ හැදෙන තියෙන්නේ. හරි. එතකොට උපගු ආදී ශබ්දයන්ගෙන් පස්සේ නව කියලා කොටසක් එකතු වෙනවා පුත්‍රයා කියන අර්ථයේ ගන්න. කොහොමද රීතිය? ඒක දෙවිදියටම කියනවා නේද? සමහරු බඳලා ලියන්න ඕන කියනවා, සමහරු එහෙම නැහැ කියලා කියනවා. මට මතක විදියට එහෙම මත දෙකක් තියෙනවා. බඳලා ලිව්වා කියලා වැරදක් නැහැ. බඳලා ලියන එක හොඳයි කියන එක තමයි පේන්නේ. හරි. ඒවා අපි පස්සේ කතා කරමු නේද? ඒක දන්නව ඇති විස්තරේ නේද? ඔව් ඒක ඉතින් සිංහල ව්‍යාකරණ පොත් වලින් බලලා ඒක විසඳ ගන්න. හරි. එතකොට උපගු නව කියලා එකතු වෙනවා. උපගු නෝ අපච්ඡම්පෝසෝ. උපගුගේ පරම්පරාවේ පුත්‍රයා කියන අර්ථයෙන්. එතකොට උයන්න ඕ යන්නක් වෙනවා. වෘද්ධිය නිසා. කෙලවරට අව කියලා කොටසක් එකතු වෙන්නේ. එතකොට ඕපගු නව කියලා. එතකොට ඕපගව කියලා පදයක් එනවා. මනුනව මානව. මනුනෝ අපච්ඡම් පෝසෝ. මනුගේ පරම්පරාවේ කෙනෙක්. එහෙම කියන්න පුළුවන්. උපගුස්ස උපගුණෝ. ඒ පිටිපසෙන් අව කැලලක් නිකතු වෙන්නේ. මුල් ස්වරේ ලොප් වෙලා අව කොටස එකතු වෙනවා. ප්‍රත්‍ය තියෙන්නේ නවනේ. මොකද ජහල නැයි වුණාම තියෙන්නේ ප්‍රත්‍ය අව. පැහැදිලිද? එතකොට මුල් උයන්න ලොප් වෙලා අව කියලක් එකතු වුණා. මුලම තියෙන උයන්න ඕ යන්නක් වුණා. වෘදිය. පැදිනේ. මයන්න මා යන්නක් වුණා. දැන් පණ්ඩව කියන තැන පා යන්නක් උනේ නැහැ. ඇයි? ඔව් බැඳි අකුරක් පිටිපස්සෙන් තියෙන නිසා. පාණ්ඩව නෙවෙයි. පණ්ඩව. සිංහල වචන තියෙනවා ඒවා අහන්න එපා. හරි. ඊට පස්සේ ඊළඟ යෙදීම විදවා ආදී ශබ්ද වලින් පස්සේ පුත්‍රාර්ථයේ නේර කියලා ප්‍රත්‍යක් එකතු වෙනවා. ඔන්න විමජීවාස්ම දන්නවද? කොහොමද දැන් සාමනීර පදේ තේරුම?
සමනස්ස බුද්ධෝ සාමනීර.
සමනස්ස අපච්ඡම් පෝසෝ. අර විදියටම. තේරුණා? නේර ප්‍රත්‍ය. නේමලා ඉතින් ඒ පුත්‍රයෙක් වගේ වැඩ කරන්න ඕන. නේද? ඒකනේ දැන් අපේ සමහර සන්නාන්සලා කියන්නේ මේ සාමනීරවරු ශ්‍රමණයාගේ පුත්‍රයා වුණාට දැන් ශ්‍රමණයාගේ තාත්තා වගේ වැඩ කරන්න ඕනේ කියන දේ යන්නේ කියලා මම කර කියපුවාම මට බෑ කියලා. එහමෝ ඉතින් අපේ විනාශ මුදුන එහෙම නෑ නේද? විනාය ගැන ඉතින් එහෙම කියන්නේ නැත්තේ. ඒ වගේ ඉතින් අර නෑ මේවා ඇත්තටම අර්ථයක් ඇතිව සැකසුණු පද. ඉතින් භික්ෂුවකගේ පුත්‍රයා කියන කතාව කියන්නම හේතුව ඉතින් භික්ෂුවක් යටතේ පරිපාලනය වෙන කෙනෙක් සාමනීර කියලා කියන්නේ. ඒ නිසා ඉතින් ඒ අර්ථය පෙන්වන්න තමයි මේ නේර කියලා කොටසක් එකතු වෙලා පදේ හැදිලා තියෙන්නේ. එතකොට විදවා නේර. විදවා කියලා කියන්නේ වැන්දඹුවට කියන නමක්. විදවා. එතකොට වැන්දඹුවගේ පුත්‍රයෙක් ඉන්නවනම්. එතකොට විදවා නේර. නේර කොටසෙන් අපි ඒර කොටස විතරයි පදයට එකතු වෙන්නේ. වියන්න වේ යන්නක් වෙනවා වෘදිය වෙලා. එතකොට වේද වේර කියලා පදේ හැදෙනවා. පැහැදිලි නේ නේද?
ආදී ශබ්දයන් කෙරෙන්නේ. එතකොට සමන කියන්නේ විද
ආදී ශබ්ද. ආදී කිය දැන් කලින් එකෙත් එක පදයක් නේ ගන්නෙ. තේරුණාද? දැන් උපගු ආදී ශබ්ද කියලානේ තියෙන්නේ. ආදී කියන්නේ යන කියන දැන් ඒකට තව තියෙනවා. ওই දෙක විතරක් නෙමෙයි. තේරුණාද?
උකාරාන්ත කියලා තියෙනවා ඒකිනා.
ඔව්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ආදි කියাদি මේ දැන් රූප සිද්ධි වගේ පොත්වල යෙදෙන අනිත් පද ටික පෙන්නනවා. මේ පදවලදී මේක වෙන්නේ කියලා.
මේ අනිත් හැම එකෙම කියලා තියෙනවා.
ඔව් ඔව්. ඒත් ওই ටික විතරක් නෙවෙයි. තව කීපයක් එනවා. අනිත් ඒ වගේ තියෙනවා. උඩ එකෙත් තියෙන්නේ. උපගු මනු ආදි උකාරාන්ත. දැන් ආදි පදෙන් නැහැ. එහෙම මහා ගොඩක් පද හැදෙන්නේ නැහැ ආයස්ම. හැදෙන්නේ පද කීපයයි. ඒ ටික පෙන්නනවා ව්‍යාකරණ පොත්වල. ඒ ටික අපි විස්තර ඇතිව දැනගත්තම පුළුවන්. එතකොට දැන් මේ වගේ ඒ ඒර කියලා කොටසක් කෙලවරට එන තැනක් දැක්කම අපිට තේරෙන්න ඕන මේ වගේ අර්ථයකින් එහෙනම් ඇවිල්ලා තියෙන්නේ. හරි නේද? සමන ඒර සාම නේර වුණා. මොකද්ද විමල ජීවයස්ම ඇහුවේ?
හරි. සාමාන්‍යයෙන්
ඒ හැම පදේටම එහෙම එන්නේ නැහැ. දැන් අකාරාන්ත උන හැම එකටම ඒක එනවා කියලා කතා රීතියන්නේ. ඒ යෙදෙන පද කීපයක් තියෙනවා. ඒ ටිකට විතරයි ඒ ප්‍රත්‍යයදී. අකාරාන්ත ඔකගෙම එනවා කියලා කිව්වේ නැහැ. ආ ඒක තමයි. හරි. එමනම් ඒ ටිකට ඇති නේද? අපි ඉස්සරහට යමු විස්තරේ.
සංඛ්‍යාව ඒකේ අර සූත්‍ර
මේ විදවා කියන එකටද? නේර ඔව් නේර විදවාදිතෝ දීලා නැද්ද? නේර විදවාදිතෝ
මේක
හැමතැනම එහෙම ඉන්නේ නැහැ. දැන් එතනකේ කලින් දුන්නා නේද එහෙම? නීර විදවා බිතු. හරි නේද? විදවා ඒ අර්ථය තමයි අර මේකේ දීලා තියෙන්නේ. මෙතන දීලා තියෙන්නේ විදවා ආදී ශබ්ද කෙරෙන් පරව නේර ප්‍රත්‍යයේදී. හරි ඊළඟට අනේකත්ත තද්දිතය. නොඑක් අර්ථවල යෙදෙන නික කියන ප්‍රත්‍ය ගැනයි ඔන්න කියන්නේ. නික කියලා ප්‍රත්‍යයක් තියෙනවා. නික මූර්ධජ නියන්න. ඒ නික ප්‍රත්‍යයත් ඔය මේ රටාවටමයි. හැබැයි ඒකේ එක අර්ථයක් නෙවෙයි තියෙන්නේ. දැන් කලින් කියපු අපි ප්‍රත්‍ය කීපයක් කතා කළා. ඒ ඔක්කොගේම තියෙන්නේ පුත්‍රයා කියන අර්ථය. හැබැයි මේ තනි නික කියන ප්‍රත්‍යේ විතරක් තියෙනවා අර්ථ ගොඩක්. අන්න ඒ අර්ථ ටික තමයි මේ කියාගෙන යන්නේ. එතකොට ඒකටත් වෙනම සූත්‍රයක් තියෙනවා මෙන්න මේ අර්ථවලයි මේ නික ප්‍රත්‍ය යෙදෙන්නේ කියලා. ඒකත් ලියා ගන්න එක වටිනවා.
ඔකේ තාමිනාස් එතකොට ඒකට නික ප්‍රති විතරමයි
මේ අර්ථ ඔක්කොටම යෙදෙන්නේ. ඒක ඉතින් ටිකක් දිගයි සූත්‍රය.
අර්ථ ගොඩක කිව්වන් ගලාගෙන ඉන්නේ.
මේ ටික අපි මතනවා දැන්. එක සූත්‍රයක්. මේකට සූත්‍ර දෙකක් තියෙනවා. යේනවා සංසට්ඨං තරති චරති වහති නිකෝ තමදීතේ තේන කතාදී සම්නිධාන නියෝග සිප්ප භණ්ඩ ජීවිකත්තේ සුච සිප්ප භණ්ඩ ඒක භාණ්ඩ නෙවෙයි භණ්ඩ වෙන්න ඕනේ සිප්ප භණ්ඩ ජීවිකත්තේ සුච තුර මෙන්න මේ අර්ථ ඔය සූත්‍ර දෙක මතක නම් ඕක යෙදෙන අර්ථ ටික මතකයි තව කීපයක් ගැන රූප සිද්ධියේදී වගේ කියනවා අපිට දැනට ඔය ඇති සූත්‍රයක් අලුතින් එන්නේ නැහැ. ඕකේ දිව
මේකිනුත්
ඊට අමතරව තව කීපයක් කියන. මේ ටිකේ එතකොට හිමීට බලලා තියාගන්න ඕන. හරි නේද? එතකොට මේකේ අර මුල් වාක්‍ය තේරුම යේන යමකින් සංසට්ටං හනනා ලද්දේද මිශ්‍ර කරනා ලද්දේද යේන තරති යමකින් තරණය යමක් කරන කොටගෙන තරණය කරයිද යේන චරති යමක් කරන කොටගෙන හැසිරෙයිද යේන වහති යමකින් උසුලයිද අන්න ඒ කියන අර්ථවල නික කියන ප්‍රත්‍යය දෙනවා ඊළඟට තං අදීතේ එය හදාරයි තේන කත එයින් කරනා ලද්දේ කියන යනාදී අර්ථවලත් ඊට අමතරව සම්නිධාන ඒ කියන්නේ කායේ සම්නිධානා වේදනා කායික වේදනා අන්න ඒ වගේ එයට අයත් කියන වගේ අර්ථේ එතකොට නියෝග යමක යෙදිලා ඉන්නවා කියන අර්ථේ නියුක්ත කියන අර්ථේ සිප්ප ශිල්පීන් ගැන කියවෙන අර්ථයේදී ඊට පස්සේ භාණ්ඩ යමෙකුගේ භාණ්ඩයක් පිළිබඳව කියවෙන එහෙම නැත්නම් විකුණන පුද්ගලයෙක් ගැන කියවෙන අවස්ථාවකදී ජීවිකත්තේසු යමක් කරලා ජීවත් වෙනවද අන්න ඒ වගේ අර්ථවල මේ නික කියන ප්‍රත්‍යය දෙනවා කියන එකයි අර්ථය පැහැදිලි නේ
ධර්මයේ
රජකමේ ආදී වූත් නේ නේ එතන නික ඔව් තද්දිත තමයි ඉස්සරහට කතා කරමු ඒවා
තරති කියන්නේ මොකද සනේ තරණය කරන
තරණය කර
වහති කියන්නේ උසුල
උසුල තමදීතේ කියන්නේ තන් අධීතේ එය හදාරයි මේකේ තනට අයත් සංවිධාන කියන එක ඒතකොට ඊට අයත් කියන අර්ථය ඊට අය සංවිධාන කියන්නේ හරි අපි එහෙනම් උදාහරණ ටික ඉක්මනට බලාගෙන යමුනේ එතකොට ගත නික කියන එකේ අර්ථය මුලින්ම තියෙන්නේ එයින් මිශ්‍ර වූයේ කියන අර්ථයයි නික ප්‍රත්‍යය දෙන උදාහරණ කීපයක් එතකොට ගතේන සංසට්ඨෝ ඕදෙනෝ ගිතෙලින් හැනෝ බත කියන අර්ථයේ ඝාතික කියලා පදයක් හැදෙනවා ඒ විදිහටම ලුණු වලින් මිශ්‍ර කළ ලුණු හා මිශ්‍ර කළ දෙයක් ගැන කියෙද්දි ලෝණනික ලෝණික කියලා පදයක් හැදෙනවා. ඒතෙන් වලත් ඉතින් ඒ වෘර්ධිය ආදී අර කලින් කියපු ක්‍රමයටම දැනගන්න ඕන. ලෝණික කියන එකේ වෘර්ධියක් නැහැ. ඊට පස්සේ එහි යෙදුනේ කියන අර්ථයේ ద్వාරනික දෝවාරික කියලා පදයක් හැදෙනවා. ඒකේ පොඩි වෙනසක් වෙනවා. මොකද මෙතනදී ద్వා කියන තැන තියෙන වකාරයට මුලින් ඕ යන්නක් අලුතෙන් ආගම වෙනවා කියලා සූත්‍රවල කියලා තියෙනවා. එතකොට අල් දයන්නනේ තියෙන්නේ අද් වාරික කියලානේ තියෙන්නේ. හල් දයන්නට ඕ යන්නක් එනවා. එතකොට ద్వාරික කියලා පදේ හැදෙනවා. දෝ වාරික කියලා පදේ හැදෙනවා. පැහැදිලි නේ නේද? කෙලවරට එක කෑල්ලක් නේ කොහොමද එකතු වෙන්නේ?
ගාතික කියන එක ගන්න කොහොමද මේකේ නැන්නේ? ඒ කරන ගද එකට දායක වෙන්නේ.
ආ ඔව් ඒයින් මිශ්‍ර වූයේ ඒ කියන්නේ සංසට්ඨ කියන අර්ථයට මුලින්ම තියෙන්නේ මුල් යේනවා සංසට්ඨං කියලා සංසට්ඨ
එහෙම
මිශ්‍ර කියන්නේ දෙවෙනියට එහි යෙදුනේ කියලා මෙතන කියන්නේ නියෝග කියන අර්ථයට අතන නියෝග කියලා තියෙන දෙවෙනි සූත්‍රයේ මැද නියෝග ඒකට තමයි දෝවාරික භාණ්ඩාගාරික කියන පද හැදෙන්නේ මේකෙත් මම පොඩ්ඩක් බලලා කියන්නම් මේකේ මට හුරු භණ්ඩාගාරනික කියලා වගේ මම බලලා කියන්න ඒක ඊට පස්සේ සකටනික සාකටික එක පැහැදිලි සකට කියන්නේ කරත්තෙට ඒකේ නියුක්ත කෙනා යෙදෙන කෙනා සාකටික නැවේ නියුක්ත කෙනා නාවික එතකොට සිංහල වචන හැදිලා තියෙන්නේ ඔය ක්‍රමයට ඊළඟට එයින් ජීවත් වෙයි කියන එකේදී ජීවිකත්තේසු ජීවිකාර්ථයේ කියන එකයි එතන පේන්නේ. එතකොට
මේ සිංහලෙන් දීලා තියෙනවා නේද?
ඔව් දීලා තියෙනවානේ. එයින් ජීවත් වෙයි. බලිසනික බාලිසික. බලිස කියන්නේ බිලීපිත්තට කියන නම. එතකොට බිලීපිත්තෙන් ජීවත් වෙයි කියන අර්ථයයි. වේතන කියලා කියන්නේ ඉතින් වැටුපනේ. වැටුපෙන් ජීවත් වෙන වේතනික. ජාලා කියලා කියන්නේ දැලට. එතකොට ජාලාවෙන් ජීවත් වෙන ඒකෙන් සත්තු මරලා ජීවත් වෙන ජාලික කියලා කියනවා. ඊට පස්සේ එයින් යයි කියන අර්ථය. මෙතන චරති කියන අර්ථය. පාදේන චරතිති පදිකෝ. පද කියලා පදයක් දැන් පදසා. පදසා චරතිති පදිකෝ. එතනදී වෘද්ධියක් වෙන්නේ නැහැ කියලා කියනවා ඒ තැන්වල. පදික රතික කියන තැන්වල වෘද්ධි වෙන්නේ නැහැ කියලා ඒ තැන්වලදී කියනවා ඒක වරහන් ඇතුලේ හැරි දාගන්න වෘද්ධි නොවේ. එතන විතරක් නෙවෙයි සීසික කියන තැනත් වෙන්නේ නැහැ. ඒ තැන්වලට වෙන මොකක් හෝ සටහනක් දාගෙන තරු ලකුණක් හරි කෙලවරින් දාගෙන යටින් ලියාගන්න වෘද්ධි නොවේ. නැත්තම් සීසික වෙන්නපාය සීසික කියන එක නේද? එහෙම වෙන්නේ නැහැ. සීසනික සීසික හිසින් එයින් උසුලයි කියන අර්ථය මෙතනදී නම් වහති කියන අර්ථය වහති කියලා උඩ එකේ වහති කියලා
තියෙන්නේ
ඊට පස්සේ එය ඔහුගේ ශිල්පය කියන අර්ථයේ අර සිප්ප කියලා යටින් තියෙන්නේ දෙවෙනි සූත්‍රයේ ඒ අර්ථයේ වීණා නික වේනික වීණාව ඔහුගේ ශිල්පයයි ආත්‍රය
ඉතල දෙකේ හැදෙන අනිත් රටන වල
දෙනවා ඔව් එහෙමම නම් මට මතක යන්නේ නැහැ එතකොට වංශ නික වංශික කියලා පදයක් හැදෙනවා එතන නම් නිග්‍රහිතයක් තියෙන නිසා වෘද්ධි වෙන්නේ නැත්ති ඒ වෘද්ධි නොවන පද ගැන ඒ ව්‍යාකරණ පොත්වල කියනවා මේ පද වෘද්ධි වෙන්නේ නැහැ ඉතින්. ඇයි බුද්ධ දේශනාවේ තියෙන වෘද්ධි වුණු පද නැති නිසා. ඇතැම් තැනක තියෙනවා සමහර පද වෘද්ධි වෙලක් තියෙනවා නැතුවක් තියෙනවා. ඒ තැනක ඉතින් මේ දේශනාවට අනුව අපි ගලපලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ සංඝික ලෞකික ආපායික සාමුද්ධික ඒ තැන්වල යහා සම්බන්ධ කියන අර්ථය මේකෙදී අර දෙවෙනි සූත්‍රයේ කත ආදි කියලා තැනක් තියෙනවානේ ඒ ආදි කියන එකේ ආදි කියන අර්ථයෙන් තමයි මේ ඒට අයත් කියන අර්ථය එහෙම ගන්න. ඒට අයත් කියන අර්ථයත් මීට අමතරව තියෙනවා. ওই ටිකට අමතරව අයත් කියන අර්ථය. ඒ අදහසින් තමයි සංඝික කියන පදේ හැදෙන්නේ. සංඝයාට අයත්. සංඝනික සංඝික ඊට පස්සේ ලෞකික ආපායික සාමුද්ධික කියන පද තත්ත්ව ජාතාර්ථය කියලා කියන්නේ. එහි හටගත් කියන අර්ථය. එහි උපන් කියන අර්ථය. ඒ තුනට වෙනම දාගන්න එහි උපන් කියන අර්ථය. හරිනේ. ඒකේ ලෞකික පැහැදිලිනේ. ආපායික අපායට අයත් අපායේ උපන් සාමුද්ධික සමුද්‍රයට අයත්
අයත් කියලා කියන සම්නිධාන
නේ සම්නිධාන
කියන්නේ
එක ගැන කියන්නේ ඊට පස්සේ මම කියන්නම් කොහෙතනද ආපායික කියද්දිද ඒකෙදි කියන්නේ අපායේ උපන් ඒට අයත් කියලා මේක දීලා තියෙන්නේ පාලියේ මේ ටිකට දීලා තිබුණේ තත්ත්ව ජාතාර්ථය. එහි උපන් කියන අර්ථය. එතකොට ඒට අයත් කියන අර්ථයක් තියෙනවා. ඒට අයත්.
මේකනේ
අපි ඉස්සරහට කියාගෙන යමුකෝනේ. දැන්ට මේකේ අර්ථය එතකොට එයට අයත් කියන අර්ථය දැන්ට දරා ගන්නකො නේද? හරි. ඊට පස්සේ ඒන් ගනුදෙනු කරයි කියන අර්ථය. මේකේ අර කලින් කියපු භණ්ඩ කියන අර්ථය යටතේ ඉන්නේ භණ්ඩ. තණ්ඩුලං තස්ස භණ්ඩಂತಿ තණ්ඩුලිකෝ. මේ විදිහටයි පදේ හැදෙන්නේ. එතකොට විග්‍රහ වාක්‍ය වෙනස් වෙනවා. තණ්ඩුලං අස්ස භණ්ඩಂತಿ. සහල මොහුගේ භාණ්ඩය වේනොයි. තණ්ඩුලික කියලා පදේ හැදෙනවා. පැහැදිලි. එතකොට සහලින් සහල් වෙලෙන් දට කියන්නේ. එතකොට තණ්ඩුලනික, තණ්ඩුලික, තේලික, සූකරික කියන පදෙත් වෘද්ධි වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඒක සෝකරික කියලා හැදෙන්නේ නැහැ. චුන්ද සූකරික කියලා අහලා තියෙනව නේද? චුන්ද සූකරික කියලායි කියන්නේ. ඒකේ අර්ථය චුන්ද නමැති ඌරු එලෙන්දා
මෙතනට විතරයි දැන්
මොකද
ඒ වෘතිය නැත්තේ
නෑ කලින් උතර කීව දැන් තිබුණා සීසික
ආයි
ඉතින් ගලත් තියෙනවා
අනන්තේදී මේ වෙන්නේ අනන්තේදී මේ චේතනන් ටික
ඊට පස්සේ ඒ උගණී කියන අර්ථය ඒක ඉතින් බැඳි අකුරක් තියෙනවනේ පිටිපස්සේ ඊට පස්සේ ඔක හරියට ලියලා බලන්න නේද? තණ්ඩුල කියලා ලියදි හරණ යන ලියන්නේ නැද්ද? ඒකනේ මේ මාගේ මේ එකම ජාතිය හල් ලකුරක් කියලා මතක තියාගන්න. බැඳි අකුරක් නෙවෙයි හල් ලකුරක්. දැන් මේක බැඳි අකුරක් නෙවෙයිද එතකොට? ඔබට බැඳි අකුරු කියන්නේ නැද්ද? ඈ? ඒවත් බැඳි අකුරුම තමයි. හරි. ඊළඟට එය උගණී කියන අර්ථයයි.
සිප්ප.
ඔව්. අදීතේ තේ නැ සිප්ප නෙවෙයි. අදීතේ තමදීතේ කියන එකකින්. තං අදීතේ එය හදාරයි කියන අර්ථයයි. විනයං අදීතේති වේනයිකෝ. විනය ඉගෙන ගන්නා තැනැත්තා. අභිධම්මං අදීතේති ආභිධම්මිකෝ කියලා නික ප්‍රත්‍ය එකතු වෙනවා. අන්න එතන ආයන්නක් වෙනවා. ආභිධම්ම වෘද්ධි වෙනවා නේ තැන් දෙකේම වෙනා නේද? ඔන්න ඊළඟට එතනත් කියන්නේ ජාතාර්ථය කියලා. මේ මාගධික කියන තැන නම් ජාතාර්ථය. මාගධික කියන තැන මගධ රට උපන් එයට අයත් කියන අර්ථය. එතකොට මගධනික මාගධික මගධේ උපන් එහෙම නැත්නම් මගධේට අයිති කියන අර්ථය.
මේ කාදානි මෙතන අයිති මොකද?
ඔව් ඒ ආදිපදින් තමයි එතන ගන්න. ඊට පස්සේ ශාරීරික මානසික කියන තැන්වල ආරඤ්‍යික කියන එකත් එහෙමයි පේන්නේ. ඒත් ඔව් එතනත් ඒට අයත් කියන එක. ශරීරයෙහි උපන් ශරීරේ සන්නිධානා වේදනා. එතන සන්නිධාන අර්ථය. ශරීරේ සන්නිධානා වේදනා සාරී ශාරීරිකා වේදනා. ශාරීරික වේදනා.
මෙතන සයන්නත් නැහැ කියලා.
කොතනද?
මනස්
කරේ නෑ. ඒ මනෝගානික ශබ්දවලදී හල් සයන්නක් එනවා කියලා කියන්නේ. මෙදට. මනනික මානනික අර ප්‍රත්‍යයට කලින් හල් සයන්නක් ආගමයි. පරණේව අමතක කරලා බෑ දැන්. සාගමෝ කියලා සූත්‍රයක් ආවනේ නේද? හරි. මේකේ තව ටිකක් තියෙනවා නේද? ඊට පස්සේ ආදි ශබ්දයෙන් එන තව අර්ථ කීපයක් ගැන කියනවා. සන්දිට්ඨ නික සන්දිට්ඨික. ඒ කියන්නේ සං කියන්නේ තමා කියන අර්ථයෙන්. දිට්ඨ තමා දැකපු. තමා විසින් දැකිය යුතු කියන එකයි අර්ථය. තමා විසින් දැකිය යුතු. සන්දිට්ඨ නික සන්දිට්ඨික. අර කිනු තමා අර ආදි කියලා කතාදි කියන තැනේ ආදි කියලා. ඊට පස්සේ මාතුනික මාතික. මවගෙන් ආ මවගෙන්
මාතිකාතු
ආවේ එතන නෙමෙයි කරන්නේ. අම්මගෙන් ආවේ නේ අපිට. ඒක නේ
නෑ
මෙතන මාතිකාවන්ගේ අටුවාව. එහෙනම් මාතිකා කියලා කියන්නේ ශික්ෂා පදවලට කියන නම. මාතිකාය අට්ඨ කතා. මාතිකාය නෙවෙයි මාතිකා නම්. මාතිකාවන්ගේ අට්ඨ කතා. මාතිකා අට්ඨ කතා. මාතිකා නම් අට්ඨ කතා කියන පදේ සමාසය. මාතිකා කියන්නේ පුද්ගලයෝ ගැන නෙවෙයි මේක මේ ධනය ගැන වගේ කියදී ඔය දේශනාව ඊයේ දෙන තැන් බලන්න ඕන. ඉස්සරහට කතා කරන්නේ දිහා වුණා මේකට උදාහරණ. අපි මේකේ උදාහරණ කීපයක් කියාගෙන යමුද?
අභ්‍යාස.
ඒ ස ශබ්දය එනවා තමා කියන අර්ථයේ. සයන් කියලා පදයක් තියෙනවනේ තමා කියන අර්ථයේ. සයන් කියලා පදයක් තියෙනවා. ඔව්. පළවෙනි එක අපි කියාගෙන යමුද? නේද? මේකේ මේ පැත් අපි මුල් අභ්‍යාසයේ කීපයක්වත් අපි කරන්න බලමු. මම එහෙමනම් පාලියෙන් කියනවා, සිංහල තේරුම කියමු හැමෝම මේකට. හරි. අයං මානවෝ මයි මනං ප්‍රසාදිත්වා. කොහොමද මයි කියන එකේ තේරුම? මගේ කිව්වත් වැරදි. මයි කියන්නේ මා කෙරෙහි සප්තමීතියේ. මා කෙරෙහි හිත පහදවාගෙන කියන එකයි අර්ථය. කාලංකත්වා. ඔව් කාලක්‍රියා කොට. තාවතින්ස දේවලෝකේ තින්ස යෝජනිකේ කනක විමානේ. කනක කියන්නේ රන් විමානයක. නිබ්බත්තිස්සති උපදින්නේය. එතකොට මේක කවුද කියන්නේ? මේක භාග්‍යතුන් වහන්සේ හිතන විදිය. මේ භාග්‍යතුන් වහන්සේ දකින දේ, අනාගතංශ, අනාගතය දකින, අනාගතය කියන්නේ මේ මට්ට කුණ්ඩලි කුමාරයාව දැකලා, ඒ සිදුවීම දැකලා තමයි අනාගතයේදී මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මම වැඩම කළොත් එතෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දැකලා තමයි වැඩ එතෙන්න වැඩම කරන්නේ. ඊළඟ වාක්‍ය, සූකරිකා සාකුනිකා ජාලිකාච. ඔව්. ඌරු විලන්දෝද කුරුල්ලු විලෙන්දෝද, කුරුල්ලන් කුරුලු වැද්දෝ කියන එකම තමයි. කුරුලු වැද්දෝද දැල් වලින් සතුන් මරන්නෝද. සංගිකම් බලක්කාරීන ගහිත්වා කා දන්තාච. සංඝයාගේ දෙයක් කියන එකයි ඔතන අර්ථය. සංගික කියන්නේ සංඝයාට අයත් කියන එකනේ. ඔව්. සංඝයාට අයත් දෙයක් බලහත්කාරයෙන් ගෙන කන්නාහුද. ඉතෝ චුත. ඉතෝ කියන්නේ මෙලොවින් චුත වූවාහු. මෙලොවින් චුත වූවාහු. ආපායිකා භවිස්සන්ති. ආපායිකයෝ වෙත්. එහෙම නැත්නම් අපායෙහි උපන්නෝ වෙත් කියන එකයි අර්ථය. එතකොට ඊළඟ එකත් අපි කියලා මෙමුකෝ. ඒකූණ තින්ස වස්සෝ බෝධිසත්තු. වයස 29ක් වූ බෝසතාණන් වහන්සේ නැත්නම් 29ක් ඇත්තා වූ කියන එකයි උතන අර්ථය. අත්තනෝ ඒකමේව පුත්තංච. 29. මේක දැන් ඒකුණ තින්ස වස්සෝ කියන පදේ වයස ඇත්තා වූ කියන අර්ථයෙන් අපි ඒව ඉස්සරහට කතා කරනවා. තව ටිකක් ඉස්සරහට ඇත කියන අර්ථයේ න කියලා ප්‍රත්‍යයක් හැදෙනවා. ඒකෙන් තමයි දැන් අර සද්ධා කියන එකෙන් සද්දෝ කියලා පදයක් හැදුනා වගේ. එතකොට වස්ස කියලා කියන්නේ වයසටනේ. එතකොට වස්සන වස්සෝ කියලා පදයක් හැදෙනවා. එතකොට ඒකුණ තින්ස වස්සෝ 29 වයසක් ඇති බෝධිසත්ත්ව පදයට විශේෂණෝනේ මේ ගිහින් තියෙන්නේ. වයසින් කියලා එන්න බෑ. වයසින් කිව්වොත් වයසා කියලා යෙන්න ඕන. ඒකුණ තින්ස වයසා කියලා නෙන්න ඕන. එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ ඒකුණ තින්ස වස්සෝ කියලා ප්‍රථමාවේ බෝධිසත්ත්ව පදයට විශේෂණව. ඒ නිසා 29 වයස් ඇත්තා වූ කියලා ප්‍රථමාවෙම අර්ථ කියන්න ඕන විශේෂණයක් විදියට. අත්තනෝ ඒකමේව පුත්තංච. එකම පුතාවද. සබ්බ සම්පත්තිංච පහාය. සියලු සම්පත්ද අත්හැර කියන එකයි අර්ථය. ගන්ත්වා කාසාව නිවත්තෝ. කසාවත් හැඳ කිව්වොත් වැරදි. හැන්දේ කසාවත් හැන්දේ වත්තෝ කියලා ප්‍රථමාවෙන් තියෙන්නේ. මත්තිකා පත්තං ආදාය. අන්න එතන නම් පූර්ව ක්‍රියාවක්. මැටි පාත්‍රයක් ගෙන. අඤ්ඤේහි දින්නාහාරේන ඕ දින ලද ආහාරයෙන් ජීවිකං කප්පේසි ජීවිතය ගත කළ සේක. ඕ ජීවිතය ගත කළ සේක. ඒකේ තියෙන තද්දිත පද කියාගෙන යමු බලන්න මුලින්ද අපි දැන් ඉගෙන ගත්තු ඒ වගේ ආපු ඒවා ටික මානවෝ මනුනව ප්‍රත් හරි ඊළඟට ඔව් තින්ස යෝජනිකේ කියන එක නම් යදුණක් ඇත්තාවෝ කියන එකයි අර්ථය. අපි ඒවා ඉස්සරහට කතා කරනවා. තව නික ප්‍රත්‍ය දෙන තවත් තැන් කීපයක් තියෙනවා. අපි ඉස්සරහට ඒවා කතා කරමු. ඒක එතන නෑ. ඒ මය කියන ප්‍රත්‍යනේ ඒවා ඉස්සරහට කතා වෙනවා. සූකරිකා සාකුනිකා ජාලිකා කියන පදත් එහෙමයි. සංගිකං කියන පදෙත් එහෙමයි. ආපායිකා කියන පදෙත් එහෙමයි. අපි ඒව කලින් කතා කරානේ. එකින් එක කියන්න ඕනේ නැහැ. කාසාව නිවත්තෝ කියන තැනත් කාසාව කියන පදේ අපි ඉස්සරහට කතා කරනවා. ඒකත් තාම බැ. ඒක එච්චරයි තියෙන්නේ වාගේ. ඒකෝන තින්ස වස්සෝ කියන පදෙත් අපි ඉස්සරහටයි හදන්නේ. ඒක මං හිතන්නේ වාක්‍ය අමතක වෙලා මේකට වැටෙන්නේ නැති ඉස්සරහපත්. එහෙම පදයක් හදුණාද බලන්න? මත්තිකා කියලා හදුණාද මේ පදය කොහොම හරි කියලා? ඒ මත්තිකාමය පස්සේ ඉන්නේ ඉතින්. අපි ඉදිරි ටික එහෙමනම් ඊළඟ දවසේ කරමු. ඉක්මනට මේ පැත්තත් යන්න පුළුවන්. මේ ටිකක් තවනේ. තව කරුණු කීපයක් පොඩ්ඩක් කියන්න තිබුණා. ඒ නිසා දැන් ඇති වෙලා
තියෙනවා.
මේකේ බණ්ඩ ඈ යන්නේ මේ වාක්‍යයේද?
ඒකට
ඒක නම් භාණ්ඩගාරිකෝ කියලා තියෙනවා.
මේ භාණ්ඩගාරිකෝ
බලන්න ඕනේ එක මම බලලා කියන්න. මටත් හොරුව තියෙන භාණ්ඩගාරික භාණ්ඩාගාර කියලා තමයි. මොකද වෘද්ධියක් වෙන්නේ නැහැ නේද? භාණ්ඩාගාර කියලා තමයි හොරුව තියෙන්නේ. මේකේ දිගටම තියෙන භාණ්ඩාගාර කියලා.
සිංහලයේ තමයි භාණ්ඩාගාර.
ඔව්.
සිංහලයේ භාණ්ඩාගාර.
පීක බලලා ඊළඟ දවසේ මම කියන්නම්. මේකේ දිගටම තියෙන භාණ්ඩාගාරික කියලා. මේකේ මුද්‍රණ දෝෂයක් වෙන්න පුළුවන්. පර්ණපති? ඒක තියෙන භාණ්ඩාගාරික කියලා. දිගටමනේ. හැමතැනම එහෙමද? පදේ හැදුණු තැන.
කපරණන්
දී මේ එයි යදුනේ කියන අර්ථය යටතේ දීලා තියෙන්නේ. බී කියන එක යටතේ. ඒක තමයි. අපි ඊතෙන් බල්ල හදාගමු ඊළඟ දවසේ. හරි. ඊට පස්සේ මේ ටිකත් අපි කියාගෙන යමු. බණ්ඩාගාරිකෝ රඤ්ඤෝ ධනං ලබිත්වා. මහන්තං පාසාදං කාරෙත්වා. මේක කරවා කියන එකයි ප්‍රයෝජ්‍ය ක්‍රියාවනි මතක ඇති. ద్వාරේ දෝවාරිකං ඨපෙත්වා. දොරටුපාලේකු තබ. උපරි පාසාද ගතෝ. මතු පහයට ගියේ. ගතෝ ගොස් නෙවෙයි ඈ. ඔව් ගියේ යන්නේත් නෙවෙයි. යන්නේ කිව්වොත් වර්තමාන කාල කිතකයි. ගියේ ගත කියන්නේ අතීත කිතකය. ගියේ කායික මානසිකං සුඛං වින්දති. සැප විඳි. හරි. ඒකෙත් භාණ්ඩාගාරික කියන පදේ, දෝවාරික කියන පදේ, කායික මානසික කියන පද, තද්දිත පද. ඒවා හැදෙන හැටි අපි කලින් කතා කළා. ඕන්නේ නැහෙනි ආයෙ කියන්න නේද? හරි. ඊළඟ වාක්‍ය. මහා කච්චායනත් තේරේ කුරරගර නගරං උපනිස්සාය විහරන්තේ. ඒ නිසා තමයි දැන් මේ ගැළපීම තියෙන කොටස ඔක්කොම මම එකවර කිව්වේ. දැන් විහරන්තේ කියලා කිතකයක් සත්තමියෙන් තියෙනවා. කිතකයේ කතෘ සත්තමියෙන් තියෙනවා. ඒ ප්‍රයෝගයේ යෙදෙනවා නම් මම කිව්වා මොකද්ද යෙදීම? එහෙමනම් ඒ විදිහට අර්ථ කියන්න. කියන්න බලන්න හරි චිත්තාස්මන. මහා
කච්චායන මහරහතන් වහන්සේ ඒ නගරයේ
ඇසුරුකොට උපනිසාය කියදී
ඇසුරුකොට විහෙර වාසය කරන කල්හි.
ඔව් වාසය කරන කල්හි. මහා කච්චායන තෙරුන් වහන්සේ කුරරගර නගරය ඇසුරුකොට වාසය කරන කල්හි සෝනෝ නාම සෙට්ටි පුත්තෝ. සිටු පුතා. සෝනෝ නම් සිටු පුතා. තස්ස සම්තිකේ පබ්බජිත්වා. ඔහුගේ කිව්වේ කච්චායන මහරහතන් වහන්සේගේ සමීපයේ පැවිදි වී. සෝනෝ කුටි කන්නෝති පාකටෝ අහෝසි. සෝන කුටි කන්න තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය. හරිනේ නේද? මේක එතකොට මහා කච්චායන කියන පදය දීගු නේ මහා. ඔව් ඒ එතන සමාස පදක් තියෙනවා. එතකොට ඒ පදය තද්දිත පදය. ඊළඟ වාක්‍ය. ඇති නේද එහෙමනම් අදට? මේ ටික ඉතිරි ටික අපි ඊළඟ දවසේ කරනවා ඉවර වෙන්න. ඊට පස්සේ අපි කිව්වා නේද මේ ධම්මපද අටුවාවෙත් පොඩ්ඩක් කියවනවා කියලා. කිව්වා නේද? පොත් ගේන්නේ නැති නේද? පාට මංජරියත් ගේන්න කිව්වා. ධම්මපද අටුවාව අපි ඉක්මනට ගමු. විනාඩි කීපයකින් අපි ඉවර කළ හැකි. චක්කුපාල මහරහතන් වහන්සේගේ කතාව. මේක ළඟ ඉන්න කවුරු කවුරු හරි එක්ක හරිවත් බලා ගන්න හැමෝටම නැත්නම්. එක පෙළකට එකක්වත් නැද්ද? හරි කමන්නේ දැනට. එහෙමනම් අපි අහගෙන ඉමු. නේද? මුලින්ම දැන් මුලින්ම තියෙන ගාථාව මොකක්ද? මුලින්ම තියෙන ගාථාව ධම්මපදයේ මනෝ පුබ්බංගමා ධම්මා කියන ගාථාව. දැන් මේ අට කතාවේ ගාථාවේ අර්ථය විස්තර කරන්න කතාවෙන් පස්සේ අගදී. ඒ නිසා මුලින්ම ගාථාවේ අර්ථය විස්තර කරන්නේ නැහැ. අපි ඒ ටික නිකමට ඉක්මනට අද දවසේ මම විතරක් වගේ කියාගෙන යන්නම් නේද? නැත්තම් කට්ටියව පොතුත් නැහෙනේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන් වේති චක්ඛංව වහතෝ පදං ඉති ඉති අයං ධම්මදේශනා කත්ත භාසිතාති ඉති අයං ධම්මදේශනා යන මේ ධර්මදේශනාව කත්ත භාසිතා ඉති. කත්ත කොහි භාසිතා ඉති. දේශනා කරන ලද්දේද යත්. ලද්දේද යනු කියන එක අපි අර්ථ කියන්නේ ලද්දේද යත් සාවත්තියම්. මොන අටුවාවෙම ඒක උත්තරේ දෙනවා ප්‍රශ්නෙත් අහලා සාවත්තියම්. කොහෙද දේශනා කරේ කියනවා නම් සවැත් නුවර කියන එකයි අර්ථය. කං ආරබ්බ ඉති. කවුරුන් අරබයාද යත්. චක්කුපාල තේරං. චක්කුපාල තෙරුන් වහන්සේ අරබයා. ඊළඟට ඔන්න කතාව පටන් ගන්නවා. ඒ විස්තරය. සාවත්තියං කිර මහා සුවන්නෝ නාම කුටුම්බිකෝ අහෝසි අඩ්ඩෝ මහද්ධනෝ මහා භෝගෝ අපුත්තකෝ. අන්න ඒ වාක්‍ය රටාව පොඩ්ඩක් අපි අල්ලගන්න ඕන. ඒකේ මේ අහෝසි කියලා ක්‍රියාපදේ තියලා ඊට පස්සේ තමයි නාම විශේෂණ ටික දීලා තියෙන්නේ. එතකොට අපි මේ නාම විශේෂණ ටික මුලට අරගෙන, මුලට කියන්නේ අදාළ තැනට අරගෙන අහෝසි කියන පදේ ක්‍රියාපදේ පිටිපසට අරගෙන අර්ථ කියන්න ඕන. අර්ථ කියද්දි ඒ රටාවල් ටික අල්ල ගන්න ඕන. එතකොට අපි මේක අර්ථ කියන්නේ සාවත්තියං කිර සවැත් නුවරෙහි වනාහි මහා සුවන්නෝ නාම මහා සුවන්න නම් ඌ අඩ්ඩෝ ආඩ්‍ය ඌ. ඒ කියන්නේ ධනය බොහොම තියෙන. මහත් ධනෝ ආඩ්‍ය කියන්නේ තින් සැප සම්පත් බහුල කියන එකයි. මහත් ධනෝ මහා ධනයක් ඇත්තා වූ. මහා භෝගෝ ඒ තැන් වලත් ඇත කියන අර්ථයේ තද්දිත ප්‍රත්‍යයක් එකතු වෙලයි පදේ හැදිලා තියෙන. අපි ඉස්සරහට ඒවා දැනගන්නවා. මහා භෝග ඇත්තා වූ. අපුත්තකෝ තේරුම පුත්‍රයි නැත්තා වූ. කුටුම්බිකෝ අහෝසි කෙලඹියෙක්. එහෙම නැත්තම් මේ ගෘහපතියෙක් කියන එක නේද? ඕ එතකොට මේ ගෘහපතිතුමෙක් හිටියා කියන එකයි අර්ථය. ඊට පස්සේ ඔන්න තවත් පොඩි විස්තරයක් කරනවා. සෝ එතුමා ඒක දිවසං එක් දින නහාන තිත්තං ගන්ත්වා. නාන තොටට ගොස්. තිත්ත කියන්නේ තොටට කියන නමක්. නහාන තොටට ගොස්. නහාත්වා නා. ආගච්ඡන්තෝ එන්නේ. එන්නේ වර්තමාන කිතකනේ. අන්තරා මග්ගේ අතර මාර්ගයේ අතර මග. සම්පන්න සාකං ඒකං වනස්පතින් දිස්වා. සම්පන්න සාකං කියන එකේ තේරුම සම්පන්න සමෘද්ධ කියන අර්ථය. ඒ කියන්නේ බොහෝ අතු ඇති වනස්පති වෘක්ෂයක් දැක. මෙතන මේ වනප්පති කියලා කියන පදේ විස්තර කරනවා. වනප්පති කියලා කියන්නේ සාමාන්‍යයෙන් කැලේ තියෙන ලොකු ගස් වලට, නුග ගස්, ඒ වගේ ගස් වලට ගොඩාක් අතුපතර පැතිරිලා තියෙන නිසා. ඒ වගේ ගහක් දැකලා අයන් මහේ සක්කාය දේවතාය අදිග්ගහිතෝ භවිස්සති ඉති. අයන් මේ ගස මහේ සක්කාය දේවතාය, මහේ ශාක්‍ය දෙවියෙක් විසින් අදිග්ගහිතෝ භවිස්සති ඉති. අදිග්‍රහිත වන්නේ යයි සිතා කියන කැලල අතින් දාලා ගන්න ඕන. අධ්‍යාහාරයි යයි සිතා. තස්ස හෙට්ටා භාගං සෝදාපෙත්වා. තස්ස කියලා මෙතන කියන්නේ ඒ ගහේ. තස්ස රුක්කස්ස කියන එකයි. රුක්කස්ස කැලල නැහැ. ඒ වෘක්ෂයාගේ යට කොටස පිරිසිදු කරවා. පාකාර පරික්ෂේපං කාරාපෙත්වා. ප්‍රාකාර පරික්ෂේපයක් කරවා. වාලිකං ඕකිරාපෙත්වා. වෙලි විසුරවා. ධජ පතාකං උස්සාපෙත්වා. ධජ පතාක ඔසවා. වනප්පතින් අලංකරිත්වා. වනස්ප්‍රති වෘක්ෂය අලංකාර කොට. පුත්තං වා දීතරං වා ලබිත්වා තුංහාකං මහාසක්කාරං කරිස්සාමි ඉති පත්තනං කත්වා පක්කාමි. පුත්තං වා දීතරං වා ලබිත්වා ලැබ තුංහාකං මහාසක්කාරං කරිස්සාමි ඉති. ඔබතුමාට මහා සත්කාරයක් කරන්නෙමි යයි. කාටද මේ ඔබතුමාට කිව්වේ? අර දේවතාවට. දැන් මේ අධිග්‍රහිත දේවතාවට එහෙම මහා සත්කාරයක් කරන්න නිමියයි. පත්තනං කත්වා පක්කාමි, ප්‍රාර්ථනාවක් කොට බහැර ගියේය. පක්කාමි කියන්නේ බහැර ගියේය කියන එකයි අර්ථය. අපි ඉදිරි ටික පස්සේ කතා කරමු. ඔන්න ඔය රටාවටයි අපි යන්න තියෙන. එච්චරම අමාරු නෑ, තේරෙනව නේද? ඒකට මේ දැන් මේක කියවන් යද්දී ලොකු අපහසුයක් නෑ මේ කතා වස්තුවක් වගේ තියෙන තැනක. ටිකක් ඉතින් සංකීර්ණ වෙනවා අර සමහර ධර්ම ආස්මතර පොත ගේන්න පුළුවන් වුණාද? දැන් කාරණා කීපයක් ගැන අපි කතා කළා. දැන් පිරිසට ඔය පොඩ්ඩක් මතක් කරන්න උවමනාවක් තිබුණා. අපි ඔය මුද්‍රණයේ තියෙන පොත්පත් කියවද්දී ඒ තැන්වල බොහොම පරිස්සම් වෙන්න කියන එක ගැන තේරුණා. ඒකේ හේතු කාරණා කීපයක් නිසා දැන් එදා මතක ඇති කියලා තිබුණා. පොත්පත් වල අඩුපාඩු තියෙනවා, ඒ තැන්වල ලොකු සාන්නාන්තර පෙන්වන්න කියලා අපිට කියවන. ඊට පස්සේ අතරම මාත් ලොකු සාන්නාන්තර කීපයක් එහෙම සටහන් කරලා පෙන්නවා. මං ඒ කිසිම කෙනෙක්ගේ නංගම් කියන්නේ නැහැ. ඉතින් එහෙම නොත් ඒක අපි පුද්ගලයෝ සම්බන්ධ කරලා කතා කළා වෙනවනේ. එහෙම අපිට කිසිම උවමනාවක් නැහැ. දැන් මේ කතාව හැමෝම එකක් තේරුම් ගන්න ඕන. වැරද්දක් අඩුපාඩුවක් මොකක් හෝ දැක්කොත් ධර්ම ග්‍රන්ථයකට සම්බන්ධ, දහමට සම්බන්ධ දෙයක, ඒක අනිවාර්යයෙන්ම අනිත් අයව දැනුවත් කරන එකයි සුදුසු. මොකද එහෙම නැත්නම් ඒක බුදුරජාණන් වහන්සේත් ඒ කාර්ය කළා. පුරාණීතෝ මහරහතන් වහන්සේත් ඒක කළා. මෑතක් වෙනකන් හිටපු සිල්වත් ගුණවත් උත්තමයෝත් ඒ දේ කළා. දැන් නා වූ ලොක්සන්නස් පවා මේ වගේ වැරදි අඩුපාඩු තියෙන, වැරදි මත තියෙනවා නම් ඒවට උත්තර දීලා තියෙනවා. හේතුව ඒක අනිවාර්යයෙන්ම දහමට, දහමේ පැවැත්මට හේතු වෙන නිසා. ඒ නිසා අපි දකින දෙයක් තිබුණොත්, අපිට තේරෙන මට්ටමේ යම් දෙයක් තිබුණොත් ඒක නිවැරදි කරන එක සුදුසුයි. ඒක නිසා ඒ වගේ පොත් කීපයක අපිට අහුණ කීපයක් ගැන මතක් කරන්න උවමනාවක් තිබුණා. ඒ වගේ ගොඩාක් පොත් තියෙනවා. ඒක ඒ නිසා දැන් මට ඇත්තටම මතක් කරන්න උවමනාවක් තිබුණේ. අපි මේ පොත් කියවද්දී තාම අපිට මේ දහම අදහම තේරුම් ගන්න පුළුවන්කම නැහෙනේ. අපි ධර්මයේ නොදන්න නිසා. ඒ නිසා Tamanට විශ්වාසවන්ත පොත්පත් විතරක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපිට මේ වැරදි මතයක් ඔළුවට වැටුනොත් ඒක අයින් කරන්න ලේසි නෑ. මොකද අපි ඕනතරම් උදාහරණ දෙකලා තියෙනවා. අඟුලිගමේ සානාසෙම අපි ඒකේ වගේ කියපු අවස්ථා ඕනතරම් තියෙනවා. සමහරු ඒ වැරදි මත නිසාම සමහරට මෙහෙන් යන්න වෙලා තියෙනවා. මොකද ගුරුවරු එක්ක කතා කරලා තියෙනවා, සමහර කාරණා නා වූ යනේ ලොකුසානන්ත එක්ක පවා කතා කරලා තියෙනවා. ඉතින් Taman ඒ මතය පිළිගන්න ඊට පස්සේ කැමති නැහැ. ලොකුසානන්තලා දෙන උත්තරේ පිළිගන්න කැමති නැහැ. අඟුලිගමසානන්තලා දෙන උත්තරේ පිළිගන්න කැමති නැහැ. එහෙම වෙලා ඊට පස්සේ මෙහෙන් යනවා. එකයි වෙන්නේ. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ දහම සම්බන්ධව මතවාද ගන්නවා නම් ඒ තැනක අර ඒ පොත ලිව්වේ කවුද කියන එක ගැන හොයන්න යන්න එපා. ඒ කෙනා මොන තනතුරක් තිබුණු කෙනෙක් වුණා. ඒක දහමට එකඟ නැත්තම් දැන් අපේ සම්ප්‍රදායේ කතා කරන දේවල් තියෙනවානේ. ඒ සම්ප්‍රදායේ යන මතයට වඩා විරුද්ධ මතයක් නම් තියෙන ඒවා පිළිගන්න යන්න එපා. මොකද අපි හොඳටම දන්නවා අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ මේ යෝගාශ්‍රම සම්ප්‍රදායේ ඒ වගේ වැරදි මත අතිශයින්ම අඩුයි. ඒ සමහර විටක ලොකු සන්නාන්තලා අර වැඩි හොඳට කියන කාරණා තියෙන්න පුළුවන්. ඒ වගේ හානි වෙන පැති නෙවෙයි. කවදාවත් අපි හොඳටම දන්නවා සමහර විට මොකක් හෝ පැටලීමක් නිසා දෙයක් වැරදි දෙයක් කියවුණත් ඒක කවදාවත් කෙනෙකුට හිතාමතා හානියක් කරන්න කිසිම දවසක කියන්නේ නැහැ. මොකද අපි හොඳටම දන්නවා ඉතින් බොහොම සිල්වත් ගුණවත් උත්තමයෝනේ. ත්‍යාශමුල්ලත් හැමෝම දන්නවනේ ලොකු සාන්නාන්තර කවදාවත් එහෙම හිතාමතා ධර්මයේ විකෘති කරන දෙයක් කරන්නේ නැහැ. සමහර විට Tamanට ඒක අහු වෙලා නැතිකමක් හෝ එහෙම දෙයක් නිසා මොකක් හෝ නිසා Tamanට අමතක වීමක් නිසා හෝ එහෙම දෙයකින් වැඩි හිටියෙක් අතින් දෙයක් කියවෙන්න පුළුවන්. අපි වුණත් ඔය කියපු දේවල් වල ඕන තරම් වෙනස් තැන් අහුවේ ආයස්මලාට පස්සේ බලාගෙන යද්දී මොකද අපි අපිට පුළුවන් මට්ටමින් උපරිම උත්සාහයෙන් කියලා දෙන්න උත්සාහවත් වෙනවා මිසක් කවුරුත් භාග්‍යවතුන් වහන්සේ ඇරුණම සර්වඥ නෙවෙයිනේ නේද? ඉතින් ඒක නිසා වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි අපි හොඳටම දන්නවා ලොකු සාන්නාන්තිලාගෙන් එහෙම හිතාමතා දහමක් විකෘති වෙන දෙයක් කියවෙන්නේ නැහැ. ඒක නිසා අපේ සම්ප්‍රදායේ යන දේවල් වලට පටහැනි මත මොනවා හෝ තමන්ට දකින්න ලැබුණොත් ඒ තැනක බොහොම පරිස්සම් වෙන්න ඒක ගන්න කලින් ඒ තැනක වහාම වැඩිහිටියෙක්ගෙන් අහලා වැඩිහිටියෙකුට මතක් කරන්න. මෙහෙම දෙයක් දැක්කස වන්නහස මේක කොහමද? එහෙම නැතුව අපි ඒක ඉක්මනට ගත්තොත් මොකද වෙන්නේ? අපි ඒ වැරදි මතය අරගෙන සමහර විට ඒක ලොකු සන්නාන්සලාට නෙවෙයි සමහරට ආයේ කවුරු පහල වුණත් ඒක රහතනාන්ද කෙනෙක් පහල වුණා සමහරට අත්හරවන්න බැරි මට්ටමේ වැරදි දිට්ටියක් වෙන්න පුළුවන්. මොකද ගොඩක් හේතු උදාහරණ නැතුව මම කියන්නේ මට මේ දංකදී ආරංචි වුණ කතාවක් අපිත් එක්ක බොහොම සමීපව හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. දැන් තනියම කියන්නේ කාලයක් තනියෙන් ඉඳලා දැන් ওই කැලෑ බදව තනියෙන් ඒත් කීප දෙනෙක් එක්ක මම හිතන ඉන්නවා කියලා ආරංචි වුණා. වැරදි දික්ටි ගොඩක් තියෙනවලු රැට ආහාර හිමත් ගන්නවලු දැන් කාලේ මිදිලා අපි ඒ නිසා ඉතින් ශික්ෂාපද අපිට වළංගු නැහැ කියලා ඒ වගේ කියනවලු කියලා ඊට පස්සේ මම ඒ සවන්නසකින් ඒත් ඇහුවා අපිට මොන හරි උදව්වක් එහෙම කරන්න පුළුවන්ද කරන්න බැරි මට්ටමේ ඉන්නේ කිව්වා මට ඇත්තටම ගොඩක් පොඩි සංවේගයක් ඇති වුණා මොකද අපිත් එක්ක ගොඩක් හිතවත්ව හිටියා ඒ කාලයක් ඉතින් ඒ කියන්නේ රහත් වෙලා කියන කතාව තමයි කියලා තියෙන්නේ මේ තම මාර්ගඵල රහත් වෙලා කියලා හිතාගෙන ඉතින් දැන් ආහාරත් ගන්නලු ඒ මේ වගේ ගොඩක් ඉතින්
ඒක ගණන් නැහැ නේද
ඒක තමයි ඉතින් දිට්ටියක් කියන්නේ ඒ නිසා නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් නම් ඔහොම කියන්නේ නැහැ ඉතින් ඒක තමයි දැන් ආර්යයන් වහන්සේ කෙනෙක් කියන්නේ දැන් ඒ මූලික දැනීමවත් නැතිකම එහෙමනම් ද සාරිපුත්ත මහ රහතන් වහන්සේලා අර ශික්ෂාපද රැකපු විදිය ගැන කියන්නේ ඉතින් ඒ උත්තමයෝ ඉතින් කාලයෙන් විදිලා හිටියේ නැද්ද දැන් නිකමට හිතලා බලන්නකෝ බිල්ලටි සීස මහ රහතන් වහන්සේට තමයි සම්නිදි ශික්ෂාපදේ පෙනෙව්වේ රහතන් වහන්සේ කෙනෙකුට. එතකොට ඒ උත්තමයෝ කිසිම දවසක ඒක පිළේම තියෙන පරිවාරපාලී නිකන් කියවලා බලන්න අපේ ඔය දහම් දැනීම අඩුකම නිසා අපිට අසමහිත දෙන්න පුළුවන් තියෙන රහතන් වහන්සේලා තිනු සිබ්බද කැඩෙනවානේ. කැඩෙනවා තමයි නොදන්නා. තමන් දන්නේ නැත්තම්. අචිත්තක වෙහෙර කිසි දවසක දැන දැන සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක් අතින්වත් ශික්ෂාපදයක් කැඩෙන්නේ නැහැ. දේ පුද්ගලා අභබ්බා සංචිච්ඡ ආපත්තින් ආපජ්ජිතු. බික්කුච බික්කුණීච අරිය පුද්ගලා කියලාම දේශනා කරනවා. ඒක නිසා කිසිම විටක දැන දැන ශිල්පදයක් කැඩෙන්නේ නැහැ ආර්යයන් වහන්සේ කෙනෙක් අතින්. සචිත්තක ශිල්පදයක් කවදාවත් කැඩෙන්නේ නැහැ. කැඩුණාද කියලා සැකයක්වත් ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද හොඳටම දන්නවා මේක කැඩෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඉතින් අපි ඒ වගේ සමහර දැන් මේ කතාව කිව්වේ අපි අතරෙම හිටපු සමහරෙකුට ඒ වගේ ඒ තරම් වැරදි දික්ටි ගින් තියෙනවා. ඉතින් විනය පවා ඉගෙන ගත්තු කෙනෙක් ඔය අපිත් එක්ක ඉන්න කාලේ විනය පවා ඉවර වෙනකම් කරේ නැහැ. සෑහෙන දුරට ඉගෙන ගත්තු කෙනෙක්. ඉතින් ওই ටික නොදන්නව නම් නෙවෙයි ওই ටික හොඳටම දන්නවා. ඉතින් එහෙම තියාගෙනත් ඒ වගේ කැම්පස් පවා ගිය කෙනෙක්. ඒ වගේ වැරදි හානි වෙන්න පුළුවන් අපි අතරේ ඉන්න අයටත් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔය පොත්පත් කියවද්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඒ කියන කාරණාව අපි අපේ පිළිගත්තු ගුරු පරම්පරාවෙන් ආපු කෙනෙක්ද මේ කතාව කියන්නේ. අනිත් ප්‍රධාන බලන්න ඕන දේ තමයි මේ කෙනා හොඳට සිල් ගුණ පුරලා ඒ දහම වඩපු කෙනෙක්ද මේ කතාව කියන්නේ. ඒ කිව්වත් එහෙම කෙනෙක් කිව්වත් ඒක අපි දහම එක්ක ගලපලා බලලා පිළිගන්න ඕන. සමහර විටක ඒකයි කියන්නේ දහම වඩපු කෙනෙකුට උනත් වැරදීමකින් අමතක වීමකින් වෙනස් දෙයක් කියවෙන්න පුළුවන්. ඕන තරම් එහෙම වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් අපි ඒ තැනක හරි පරිස්සම් වෙන්න ඕනේ. දහමක් නොවැඩපු කෙනෙක් දහමට විරුද්ධව කියනවා නම් තිය ගැන අහන්නම දෙයක් නැහැ නේ. ඒක පිළිගන්නම දෙයක් නැහැ. ඉතින් මොකද ඒ කාරණා ටිකක් කිව්වේ මට ඒ ලැබුණු එක පොතක ඒ කියවුන විස්තර ටිකක් තිබුණා. ඒක සමහර ආශ්‍රම තුන්ලට පෙන්නවා. ඒක සාමාන්‍ය කෙනෙක් කියවුවොත් එහෙම දැන් දහම ගැන දන්නේ නැති කෙනෙක් කියවුවොත් ඒ පොත කියවලා හැම තිබුණ නැති يعني ඒ අදාළ සිදුවීම කලින් කියවලා නැති කෙනෙක් නම් සමහරට තදම විශ්වාසයක් ගන්න පුළුවන් මේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. මොකද මහාචාර්ය තනතුරක් තියෙන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ කතාව කියද්දී භික්ෂුවකුත් නේ. ඒ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් දැන් නැහැ. ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා ගැන ලංකාවේ වැඩ හිටපු කියාගෙන යනවා එක තැනකදී. ධම්මදින්න මහරහතන් වහන්සේ ගැන එක සිද්ධියක් කියගෙන ගිහිල්ලා මේ ධම්මදින්න මහරහතන් වහන්සේ එක අවස්ථාවක එතනදී කලින් විස්තරය කියාගෙන ඒ තහවුරු කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී හිටපු රහතන් වහන්සේලත් ඒ දැනට දැනට නෙවෙයි එතනින් පස්සේ ලංකාවේ හිටපු රහත්යයි කියාගත්තා වූ පිරිසත් අතරේ ගුණවල වෙනසක් තියෙනවා. ලංකාවේ හිටපු රහතන් වහන්සේලා කියන අය අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු රහතන් වහන්සේලා වගේ ಗುಣ තිබ්බයි නෙවෙයි. ඒ කතාවම එහෙම කියනවා. එහෙම නෙවෙයි කියලා ඒක තහවුරු කරන්න උදාහරණ කතා කීපයක් කියනවා. ඒකක් තමයි අර ධම්මදින්න මහරහතන් වහන්සේ කමඨහන් දින්න වැඩම කරනවා එක තැනකට. මට හරියටම තැන් මතක නැහැ, සිදුවීම මතකයි. ඒ වෙලාවේදී ඒ අය ගරුසරු දක්වන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ගුරුවරයෙක්ෙක්ද්දි ගුරු උපස්ථානයක් කරන රටාවක් තියෙනවනේ. එහෙම නැත්තම් සමහර විටක ඒ තැනක ඒ අයට හැදෙන්න සමහර විට දැනෙන්න දෙයක් කරනවා ඒ කාලේ හිටපු ස්වාමින්වහන්සේලා. ඒ වගේ ස්වාමින්වහන්සේත් ඒ වෙලේ ප්‍රශ්න වගේක් අහනවා, ඒවට උත්තර දීලා ඒ වෙලෙදි මතක් කරනවා මේ මහ පොළොව වුණත් මේ ධම්මදින්න තෙරුන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නවා. ඒ වුණාට ඔබ වහන්සේලා ඒ ගැන ගරුත්වයක් කරේ නැහැ, ගුරු ගෞරවය කරේ නැහැ කියන අදහසින්. හැබැයි එතනදී අපි හිතන්න හොඳ නැහැ ස්වාමින්වහන්සේ මේ මහා මාන්නකින්ද මේක කිව්වේ. අපි මම ඉස්සරහට විස්තරය කියන්න. ඒ කියලා ස්වාමින්වහන්සේ ඊට පස්සේ අහසින් වැඩම කළා කියලා එතන විස්තරය කියනවා. ඒක ගැන කියලා අර පොතේදි කියනවා මෙතනදී ස්වාමින්වහන්සේ එහෙම වෙඩියේ උදහස් වීමෙන් බව පෙනේ. ඒතර දැන් ස්වාමින්වහන්සේට කේන්ති ගිහිල්ලා තමයි මේ වෙඩිය කියලා එහෙමම කියනවා. ඒ වචනේ එහෙම තියනවා උදහස් වීමෙන් බව පෙනේ. එතකොට හිතලා බලන්න, දැන් සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුත් දන්නවා කේන්තියක් ඇති වුණොත් ධානය පිරිහෙනවා. එතකොට දැන් කේන්තියෙන් එද්දීම වඩින්න පුළුවන්ද? කේන්තිය තියාගෙන. දැන් මෙච්චර මේ ස්වාමින්වහන්සේ කියන්නේ බුද්ධ වර්ෂ මට මතක විදිහට 200 ගණන්වල ලංකාවට බුද්ධ ශාසනය ලැබිලා අවුරුදු 100ක් 200ක්වත් යන්න කලින් වැඩ හිටව මහරහතන් වහන්සේලා. මුල්ම යුගයේ හිටපු චතුපටි සම්විතාදාවි රහතන් වහන්සේලා. ඉතින් ඒ වගේ උත්තමයෙක්ට ඒ වගේ කතාවක් කියලා තියෙනවා. ඒ පොතක ලියවුණු ප්‍රසිද්ධ පොතක්. ඒ පොතේම තව තැනක කියාගෙන යනවා අර මහා ව්‍යග්ග මහරහතන් වහන්සේ, අර කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ සිවිගේක පිරිනිවන් පාලා ඊට පස්සේ සිවිගේත් එක්ක අහසින් එන අතරදී මහා ව්‍යග්ග මහරහතන් වහන්සේත් ඊට පස්සේ ආයු සංස්කාර බලනවා. ස්වාමින්වහන්සේගේ ආයු සංස්කාර ඉවර වෙලා ඊට පස්සේ ස්වාමින්වහන්සේත් ඒ සිවිගේටම වැඩම කරලා පිරිනිවන් පෑවා කියලා. ඒක ගැන කියලා කියනවා ඒ පිරිනිවන් පාන්න අර ප්‍රදර්ශනාත්මක පිරිනිවන් පෑමකට මේ ස්වාමින්වහන්සේගේ කැමැත්තක් තිබුණ බව පේනවා. හිතලා බලන්න දැන් කොයි තරම් අර අපිට රහත් විෂය අපිට ඇත්තටම අවිෂයයි. අර ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා කියනවා අර ගංගාවක් මැද අහසේ තේජෝ කසිනේට සම්වැදිලා ඒ ධාතුන් වහන්සේලා දෙකට බෙදෙන විදිහට. ඉතින් දොර ස්වාමින්වහන්සේත් ඒ විදිහේ පහත් ආසාවක් තියාගෙන. ඉතින් ඒ වගේ අර රහත් විෂය අපිට අවිෂය දේවල් අපි සමාහලාවට කියන්න හිතන්න ගියපුවාම අපිට මහ ලොකු හානියක් වෙනවා. ඒ වගේම තව ඒ වගේ තැන් ගානක් උදාහරණ කියනවා. තව එක රහතන් වහන්සේ නමක් අහනවා ශිෂ්‍යින්ගෙන් හරි ඒ ළඟ ඉන්න ස්වාමින්වහන්සේලාගෙන් හරි ඔබ වහන්සේලා කොයි වගේ ස්වාමින්වහන්සේලා කොයි ආකාරයෙන් පිරිනිවන් පානවා දැකලා තියෙනවද රහතන් වහන්සේලා? ඊට පස්සේ කියනවා ඉතින් සතපිලා පිරිනිවන් පානවා දැකලා තියෙනවා මෙහෙම මෙහෙම කියලා. ඊට පස්සේ ස්වාමින්වහන්සේ සක්මනේ එක ඉරක් ඇඳලා ඊට පස්සේ ස්වාමින්වහන්සේ සක්මන් කරමින් පිරිනිවන් පාන හැටි එහෙනම් බලා ගන්න කියලා එතෙන් ඒ ඉර ළඟට වැඩම කරලා එතෙන්දී පිරිනිවන් පානවා. ඉතින් ඒකෙදි කියනවා මේ ස්වාමින්වහන්සේ අර මට හරියටම වචනේ මතක නැහැ කොහොම හරි අනිත් අය නොකරපු දෙයක් කිරීමේ ආසාවෙන් ආසාවක් තිබුණා. ඉතින් ඒ වගේ හරි අමුතු කතා ටිකක් එදා කියලා තියෙනවා. ඒක ශ්‍රද්ධාව නැති කෙනෙක් බැලුවොත් එහෙම ඇත්තටම අර රහතන් වහන්සේලාට බැලලා මහා කුසලයක් කරගෙන අපාගත වෙන්න හේතු හදා ගන්නවා. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕන මේ වගේ දේවල් කියද්දී. එතනම තව ඒ වගේ මොකක් හරි හොඳ කතාවක් ඕ අභව හිතාමතාම කරපු මට ඒක දැක්කයින් පස්සේ තමයි හිතුනේ මේ සන්නහන්සේ මේක කරලා තියෙන්නේ හිතාමතාමයි මේ පහර ගහන්න කියලා. නැත්තම් එහෙම කරන්න හේතුවක් නැහැ.
ඉන්දියාවට කඩේ
නේ මේක. ඒක තැනකදී කියාගෙන යනවා අර මහා කවුද සංගරක්කිත මහරහතන් වහන්සේනේ. ඔව් සංගරක්කිත මහරහතන් වහන්සේ අර ස්වාමින්වහන්සේ පිරිනිවන් පාන්න කියලා බලන්න ගොඩාක් පිරිසක් එකතු වුණා කියනවනේ. ඒ උනට සන්නහන්සේගේ ප්‍රාර්ථනාවක් තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයේදී අරහත්ත්වයටපත් වෙන්න. ඒ නිසා සන්නහන්සේ අරහත්ත්වයටපත් වෙලා ඉඳලා නැහැ. ඊට පස්සේ සන්නහන්සේ අර ශිෂ්‍යයාට කතා කරලා කෙලින් ඉඳවන්න කියලා ඊට පස්සේ එළියට වඩිද්දිම ඒ ටික දුරක් වඩිද්දිම කතා කරලා අපහු කියනවනේ දැන් එහෙමනම් ඒ අයට මතක් කරන්න කියලා පිරිනිවන් පානවා බලන්න. ඕක කියලා කියනවා මේ මේක කතාවෙන් තේරෙනවා ඒ කාලේ හිටපු රහතන් වහන්සේලාට මේ රහත් වෙනවා කියන එක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි කියන අදහසක් තිබුණා. රහත් වෙන්න වැඩි වෙලා යනවා කියන නෙවෙයි රහත් වෙනවා කියන එක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි කියන හැඟීම ඒ කාලේ තිබුණා කියන කතාවට උදාහරණයක් විදිහට ඕක කියන්නේ. එතනදී හැබැයි ඒ හිතාමතාම කරපු වැරද්ද තමයි. එතනින් පස්සේ තමයි ඇත්තම සුවන්හන්සේ මේ විස්තරය කරන්නේ. ඒ ටික දාලා නැහැ. ඒ ටික අයින් කරලා. ඒ කතාවෙම ඊළඟට කියනවා. ඊට පස්සේ ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි අරහත්ත්වයට පත් වෙනවා කියන එක මෙච්චර පහසුවෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා අරහත්ත්වයට පත් වෙන එක නෙවෙයි අමාරු. ඊට වඩා අමාරු දෙයක් මම කළා. සීමා මාලකෙන් එළියට වෙඩිය වෙලා විඳන් මේ මොහොත වෙනකන් එක මොහොතක්වත් එක පියවරක්වත් කියලා කියන්නේ එක පියවරක්වත් මම සිහියෙන් තොරව තියලා නැහැ කියනවා. ඒක ඒ අමාරු වැඩේ මම කළා කියනවා. ඉතින් ඔන්න ඔය කතාව අරක හිතාම තම අයින් කරලා. ඉතින් ඕක දැක්කේ නැහැ නෙවෙයි ඔච්චර කතාව කියවුවේ ගනේ. දැන් ඒ කතාවත් නම් හිතාම තම අයින් කරලා අර වගේ කතාවක් කියනවා. ඉතින් ওই දේවල් අපි කියවලා තිබුණ නිසා අපිට එතන ශ්‍රද්ධාව පිහිටියා මේක හිතාමතා කරපු. ඉතින් මේ මොකක් හරි වැරද්දක් කියලා. ඉතින් ඒ වගේ සමහරෙක් හිතාමතාම මට හිතා ගන්න බැරුණා ඇයි මෙහෙම දේවල් කරන්නේ කියලා. ඔය පොත මම ඊළඟසේ ලොකු සානතරතරම් කියන ඔය තැනත් එක්ක ස්වාමීන් වහන්සේත් ওই ටික කියවලා කියලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා මේ ටික කියවන් යද්දි මට නිකන් පිස්සු වගේ හැදෙනවා. ඇයි ඒ තරමට අර මේ විකෘති කිරීම කරලා. ඉතින් ඇයි අපිට ඔය වගේම තව පොත් ඒ වගේ තියෙනවා. ඒක පොතක් ගැන ওই දිදීනේ ලොකු සානංශ කිව්වා. ඒ වෙදි මම ඒක කියවලා තිබුණේ නැහැ මතක විදියට. මම මාත් ඒ පොත පස්සේ කියෙව්වා. ඒක ස්වාමීන් වහන්සේ කියවගෙන ගියාලු. කියවන් ගිහිල්ලා ඊට පස්සේ ഇതുනම් මේක කියවුවොත් එම මගෙත් මේ තියෙන ශ්‍රද්ධාව අඩු වෙනවා. ඒ නිසා මොකටද මම මේ අනුන්ගේ මිත්‍යා දෘෂ්ටි කියවන්නේ කියලා පොත කියවන එකත් අයින් කළා කිව්වා. ඉතින් ඒක නිසා ඉතින් අපි හරි පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ කාරණා එකක් දෙකක් නෙවෙයි. එහෙම තියෙන පොත් කීපයක් තියෙනවා. මේ පොත් මොනවද කියලා අහන්නත් එපා. මේ මගේ තැන් කීපයක් සමහර ඒවාගෙන මට අහුවුණ තැන්.
කියුවත් එහෙම ගන්නාදී
නෑ. අපි ඒවා මාක් කරලා දැනුවත් කිරීමක් කරනවා. පුස්තකාලේ තියෙන පොත් අපි ඒවා සටහන් දානවා ඇත්තටම. ඔව්. එතකොට කටි දැනගෙන ඔන්න එක විස්තරයක් තියෙනවා. පරිවාර පාලි කියන මාතෘකාව යටතේ දැන් පරිවාරය ගැන කියාගෙන යන විස්තරයක්. මෙහි ඇතුළත් වන්නේ පළමු කී විනය පොත් සතරේ තිබෙන ශික්ෂාවන් පිළිබඳ විශේෂ විභාග ආදියයි. ප්‍රථම පරාජික ශික්ෂාපදයේ කොහි පණවන ලද්දේද ඔහම කියාගෙන ගිහිල්ලා ඒ විස්තර තියෙනවා කියන ගිහිල්ලා යනාදී ප්‍රශ්න අසා ඒවට උත්තර සැපයීම මෙහි පෙනේ. ඒ නිසා මෙය විනය ඉගෙනීමට උපකාර වෙනසේ පසු කලක සම්පාදිත වූ පොතකි. අමුතු විනය ශික්ෂාපද එකක්වත් එහි නැත. දැන් මේ කතාව පිළිගනී විනය කියවලා නැති කෙනෙක්. දැන් ඕන තරම් තියෙනවා උපාලි මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේම උත්තර දුන්නු තැන්. මම මේ ලංකදී ඒ තැන් උපාලි පඤ්ඤ කියලා උපාලි මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර කොටසක් වෙනම තියෙනවා. ඒවා වෙන කිසිම පොතක නැහැ. පරිවාර පාළිය විතරයි තියෙන්නේ. ඒතකොට දැන් එහෙම තියෙද්දි කොහොමද අපි කියන්නේ මේක පස්සේ ආද පොතක් කියලා? දැන් අපි අහන්න තියෙන අනිත් එක දැන් එහෙම කියන්න මොකක්ද තියෙන පදනම? එහෙම පදනමක් තිබිලා කියනවා නම් කමන්නේ මොන මොකක් හෝ වෙන කවුරු හරි කිව්වා කියලා අපි හිතමුකෝ. රහතන් වහන්සේ කෙනෙක්ගේම මතයක් තියෙනවා මෙහෙමත් කියලා. ඒතකොට දැන් ඒත් රහතන් වහන්සේ නමක් මේවා දරාගෙන ආවිත් රහතන් වහන්සේලා. එහෙමනම් මේක එහෙම වෙන්නත් පුළුවන් කියලා හරි සැකයක් ඉන්න පුළුවන්. එහෙම නෙවෙයි පැහැදිලිවම තියෙනවා. මං දීරානන්ද ආස්මට හරි කාට හරි ඔන්න පෙන්නවා මේ අර ඇවැද්ද සීම ගැන තියෙන විස්තරයක් තියෙන තැනක ඒ පටන් ගන්න මෙතන. කතිනුකෝ භන්ති දිට්ට අදම්මිකා දිට්ටාවී කම්මා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංචහුපාලි අදම්මිකා දිට්ටාවී කම්මා කියලා. ඔන්න ඔය විදිහේ මාතෘකාව තියලා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙම යන තැන් මහා ගොඩක් තියෙනවා. මේ දේවලුත් තියෙන පරිවාර පාළි. ඊටවට ඒවා බුද්ධ දේශනා නෙවෙයිද? ඊට පස්සේ දැන් මේක මම ලොකු සානන්දර පෙන්නවා. මීගොඩ ලොකු සානන්දර සානන්ද කියනවා උන්වහන්සේ ඒ කාලේ ඉන්න ඇති නේද? දැන් අපිටත් අහන්න තියෙන ප්‍රශ්නේ ඒක. එතකොට දැන් මේ කතාව කියන්නේ එක්කෝ දැන් මේ පොත්වල ලියපු ඒ සංගායනාව කරන වෙලාවේ ඉතින් එක්ක මුන්නාන්ති ඉන්න ඕන. නැත්තම් එක්ක බුදුරජාණන් වහන්සේ වහරි ඒ හිටපු ඒ සංගායනාවට කලින් හිටපු රහතන් වහන්සේ කෙනෙක්ම මුණ ගිහිලා තියෙන්න ඕන. එහෙම නැතු ඉතින් කොහොමද මේ වගේ කතාවක් කියන්නේ? ඒ නිසා හරිම පරිස්සම් වෙන්න. ඒ වගේ කාරණා මේ පොත්වල තියෙන. දැන් මේ පොතත් මහාචාර්ය තනතුරක් තියෙන සන්නාසගෙන ලියපු පොතක්. ඒ නිසා අපි ඒ තනතුරට දැන් ගොඩක් කලවට මෙයා වෙනවානේ. ඒ නිසා මම මේ කතාව කියන්නේ. මොකද අපි ඕන තරම් ආචාර්යවරු මහාචාර්යවරු ඇසුරු කරලා තියෙනවා. තියාෂ්මතුන්ලා ඒ නිසා ඒ තනතුරක තියෙන්න ලොකු වටිනාකමක් දෙන්න යන්න එපා. ඊට වඩා මම ඇත්තටම බොහොම ගරු කරන මම හොඳටම දන්නවා. මේ නාවියනේ ඉන්නවා මේ දැන් උනත් ඒ ගෙනීම් පැත්ත හොඳට කළොත් අනිවාර්යයෙන්ම මහාචාර්ය තනතුර වලට යන්න පුළුවන් පිරිස ඕන තරම් ඉන්නවා. ඒ කෙනෙක් දෙන්නේ නෙවෙයි බොහෝ පිරිසක් ඉන්නවා. ඒක නිසා ඒ තනතුරක් ලැබනවා කියන එක මහ ලොකු දෙයක් කියලා හිතන්න එපා. ඒක නිසා ඒ තනතුරකින් පොතක තියෙන වටිනාකම මනින්න යන්න එපා. ඒක නිසා එහෙම කරොත් ඒක අපි දහමට කරන අගෞරවයක්. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේලාට මහාචාර්ය තනතුර තිබෙන්නේ නැති නිසාද ඒ උත්තමය කියපුවා අපි පිළිගන්නේ නැත්තේ? දැන් මේ වගේ පසුකාලීන කෙනෙක් කියන දේ පිළිගන්නේ අර මහ රහතන් වහන්සේලා කියපු දේවල් අතහැරලා දාන්නේ ඒ නිසාද? ඒකනේ අපිට තියෙන ගැටලුව නේද? ඒ නිසා හරිම පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ තැන් එකක් දෙකක් නෙවෙයි. තව එක තැනක් මේකේ අපිට දකින්න ලැබුණ එකක්.
ඒ වගේ දේවල් පිළිගන්නේ ඇත්තොත් ඇත්තටම ඉන්න ඕන සන්නාසනේ. විමසලා බලන්න තු ඒකට මොකක් හරි මේක කරන්න ඇත්ත සන්නාසනේ කට්ටි අතේ ඉන්න.
ඒ නිසා තමයි ඇත්තටම ඉතින් දැන් අපි මේ දැනුවත් කිරීම හරි කරන්නේ. එතකොට ටිකක් හරි කෙනෙකුට තේරෙන්න ඕන නිසා.
මේ වගේ තැන් වලට එන්නේ නැහැ ඒගොල්ලෝ.
ඕ ඕ. ඉතින් ඒ තැනක ඉතින් අපිට පුළුවන් මට්ටමින් අපි බලමු. ඉතින් ඒ ඇරෙන්න ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මේ ආපහු තව විස්තරයක් මේ පොතේම මාතිකට්ට කතාව ගැන කියාගෙන යනවා. අහලා තියෙනවනේ කංකා විතරණී මාතිකට්ට කතාව ගැන. මේකේ කියනවා ඒ මුලින් කරුණු ටිකක් කියාගෙන ගිහිල්ලා ප්‍රාතිමෝක්ෂය ගැන කරුණු ටිකක් කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒකේ තියෙන ගාථා ගැන විස්තරයක් කියාගෙන ගිහිල්ලා කියනවා යන ගාථාවලින් පෙනී යන්නේ මෙය පාලි විනය අටුවාව ආශ්‍රය නොකොට සිංහල අටුවා ආශ්‍රයෙන් ලියූ බවයි. මේක කියන්නේ ඉති ටිකක් කියලා මම කියන්නේ. එය එසේනම් මෙය බුද්ධ ගෝසාචාර්යයන් විනය අටුවාව ලියන්නට පෙර සම්පාදිත වූවක් විය යුතුයි. සමන්ත පාසාදිකාව ලියූ පසු මෙය සම්පාදනය කළා නම් සිංහල අටුවා බැලීමට ඕනෑකමක් නැත. එසේම විස්තර බලාගත යුතු තැනදී සමන්ත පාසාදිකාවෙන් බලාගත යුතු යැයි කීමක්ද මෙහි පෙනෙන්නට නැත. මේ කතාව හොඳට මතක තියාගන්න. දැන් විස්තර බලා ගන්න ඕන තැන දැන් කාංකා විතරණී නැහැලු විස්තර බලා ගන්න ඕන තැන් වල සමන්ත පාසාදිකාවෙන් බලා ගන්න කියලා කතාවක් මේකේ නැහැලු කියනවා. එබැවින් මෙය බුද්ධඝෝෂ කාලයේ පෙර තිබුණු අටුවාවක් විය යුතුය. මෙයට ටීකාවලිය බුද්ධ නාග තෙර නම මෙය බුද්ධඝෝෂාචාර්යයන්ගේ කෘති එකයි පිළිගන්නේ. දැන් එතකොට මේ ටීකාචාර්යයන් වහන්සේගේ මතෙත් අයින් කරලා තමයි දැන් මේ කතාව කියන්නේ. ඊට විරුද්ධ වෙන කාරණාව කියන්නේ. ඉතින් මම මේ කාංකා විතරණීය බලාගෙන යන කාලේ එතන දිද්දෙනියේදී මම මේ ටික මාක් කළේ පිරිසට ඉකරගෙන යන ගමන් මට අහු වුණ තැන් මම මාක් කළා සමන්ත පාසාදිකාවේ නම කියවෙන තැන් මට අහු වුණා 14 පළක් දැන් 14ක කියවෙනවා විස්තරය සමන්ත පාසාදිකාවෙන් බලා ගන්න කියලා. ඒතර දැන් මේ උදාහරණය මේ එක පිටුවකම මේ 91 print කරපු පොතේ කාංකා විතරණී 50 වෙනි පිටුවේ ඒ පිටුවේ විතරක් 4 පළක තියෙනවා. පටන් ගද්දිම මේ ඡේදේ පටන් ගන්න තැනම විත්තාරෝපණ සමන්ත පාසාදිකාය විනේ සංවන්නනාය වුත්තනයේ නේව වේදි තබ්බෝ. ඒ ඡේදෙම තව ටිකක් පහලින් තියෙනවා විනිච්ඡය කතාපන විත්තාරතෝ සමන්ත පාසාදිකායන් වුත්තා. ඒ ඡේදෙම අග හරියায়ে තියෙනවා විත්තාරෝපණ සමන්ත පාසාදිකායන් වුත්තෝ. ඒ ඊට යට ඡේදේ ආපහු කියනවා උබින් නම්පි පණේ තේ සම්දාන විදි විනිච්ඡේ කතාච සමන්තපාසාදිකායම් බුත්තනායේන වේදි තම්බා. දැන් මේ ඊනඟ පිටුවෙත් පටන් ගද්දිම සමන්තපාසාදිකායම් බුත්තන් කියලා පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ එක පිටුවකම මෙච්චර ගොඩක් තියෙනවා. ඉතින් ඒ තැන්වත් බලන්න නැතුව දැන් අර ටීකාචාර්යයන් වහන්සේලාගේ මතයටත් විරුද්ධව උතර දැන් මේක ලියලා තියෙන්නේ. ඔන්න ওই වගේ තැන්වල අපි හරි පරිස්සම් වෙන්න ඕන. දැන් අපි මේක කියවලා තිබුණ නැත්නම් අපි හිතනවා මේ ටීකාචාර්යයන් වහන්සේලා බොරුනේ කියන්නේ. ඒ මතයට නෙන්නේ. දැන් මේකේ කියාගෙන කියලා ඉතින් අන්තිමට අර ටීකාචාර්යන් වහන්සේත් මෙහෙම කියලා දිනනවා කියලා ඒක තනි පැත්තට කියනවා. එතකොට හිතලා බලන්න දැන් ඒ උත්තමයෝ කියපු දේවල්වත් අපි පිළිගන්නේ නැහැ කියන කතාවනේ ඔය කියන්නේ. එතකොට ඒ පිටිත බරුද කියලා තියෙන්නේ. ඉතින් ඒකයි මේ තැන්වල අපි හරි පරිස්සම් වෙන්න ඕන. අපි ඒ වගේ එහෙම නොවුනොත් නිකන් අපිට ඉතින් එහෙම පුද්ගලියෝ වැඩන්නේ නැහැ. ඉතින් මේ ඒ මං කියන ඒ සවනාතලා දිනමම දැන් අපවත් වෙලා. ඒ නිසා ඉතින් අපිට අවශ්‍ය නැහැ. ඉතින් ඒ ලංකාවේ ඉතින් වඩා මහාචාර්යවරුත් හිටිය අපවත් වුණා යත් හිටපු නිසා ඉතින් අපි නංගම් කියන්න ඕන නැහැ. ඉතින් ඒක දැනගන්න ඕනත් නැහැ. අපිට අතරම මෙතන මේ මතවාදී තියෙන වැරද්ද විතරක් දැනගෙන අපි ඒ තැන් වල ගැටීම් ඇති කරගන්නත් හොඳ නැහැ. එහෙම කරගන්නව නම් අපි වැරදි. අපි ඒ තැනක හරි දහම දැනගන්න ඒ මම මේ කතාව ඇතරම කියන්නේ පිරිසට වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන් නිසා පොත්පත් තුනත් අහුවේ නැහැ මේකම කියවන නිසා. ඒ නිසා මේ පොත්වල තියෙන හැමදේම ඇත්ත කියලා පිළිගන්න බෑ. දැන් මේ පෙන්වීම මට අහුණ තැන් කීපයක් විතරයි. තව මේකෙම අභිධර්ම පිටකේ ගැනත් ඒ වගේ කාරණා වගේක් කියනවා. මමන්ට ඒක තැන එක පාර මතක නැහැ. ඒත් කියන කතාව වැරදි. අභිධර්ම පිටකේ පසුකාලීන කියලා කියන්නේ පසුකාලීනව සකස් කරපු එකක් කියලා. ඉතින් ඒකට ඇත්තටම ඇතිතරම් උත්තර රේරුගානිසන්නන්සේ එහෙම දීලා තියෙනවා. ඉතින් එහෙම පස්සේ කාලේ හැදුවා නම් එහෙම ආනන්ද මහරහතන් වහන්සේගේ තේරගාතාවලම තියෙනවා. ද්වාසීතින් බුද්ධතෝ ගන්හින් ද්වේසහස්සානි භික්ඛුතෝ චතුරාසීති සහස්සානි යේමේ ධම්මා පවත්තිනෝ මට මතක විදියට. භාග්‍යතුන් වහන්සේගෙම මම ධර්මස්කන්ධ 82000ක් දැනගත්තා. ශ්‍රාවකින් වහන්සේලාගෙන් 2000ක් දැනගත්තා. 84000ක් ධර්මස්කන්ධ මම දරාගෙන ඉන්නවා. තේරගතවල මට ඒකේ අංකෙත් මම මතක තියන් හිටියා. මතකේ දියර 1029 වෙනි ගාථාව. ඉතින් හිමීට නිකන් ඕන කියවලා බලන්න. ඒ සිංහල තේරුමත් එක්ක තියෙනවනේ. ඉතින් ඒ තැන්වල මේ පැහැදිලිවම කියලා තියෙනවා. 84000ක් ධර්මස්කන්ධ ගැන. 84000 බෙදෙන හැටි ගැනත් කියලා තියෙනවා. 42000ක් අභිධර්ම පිටකය 21000ක් විනය 21000 සූත්‍ර පිටකය කියන. දොට තව ඔය විනය ශික්ෂා පදවලත් ඕන තරම් තියෙනවා මේ අභිධර්ම පිටකය ගැන සඳහන් වුණ තැන්. පෙළේම තියෙනවා පාචිත්‍ය භික්ඛුණී විභංගෙම අර අවසර ගන්න ඕන කියන කතාව. භික්ෂුණියක් ප්‍රශ්න අහනවා නම් අවසර ගන්න ඕන භික්ෂුවකගෙන්. විනයේ ඕකා සංඛාරා පෙත්වා සුත්තං තේවා අභිධම්මේවා පුච්චති ආපත්ති පාචිත්‍යස්ස. සුත්තන්තේ ඕකා සංඛාරා පෙත්වා විනයේවා අභිධම්මේවා පුච්චති ආපත්ති පාචිත්‍යස්ස. අභිධම්මේ ඕකා සංඛාරා පෙත්වා විනයේවා සුත්තන්තේවා පුච්චති ආපත්ති පාචිත්‍යස්ස. මේ භික්ඛුනි විභංගේ තෙලෙම තියෙන එකක්. ඒතොර එතන පැහැදිලිවම මේ පිටක තුන කියවෙනවා. ඕන පොඩි ළමයෙකුගෙන් ඇහුවොත් ওই ටික පෙන්නලා මෙතන පිටක කීයක් ගැන කියවද? ඒ ඕන පොඩි කෙනෙකුට තේරෙනවා පිටක තුනක් තියෙනවා කියලා. ඉතින් එච්චර පැහැදිලිව තියෙද්දි ඉතින් අපි ඒ තරම් සාහසික වෙනවා නම් අර පුරාණ මහරහතන් වහන්සේලා කී වචනයක් අයින් කරන්න. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනත් එක්කම අයින් කරන්න. ඒ තරම් හිතලා බලන්න එතකොට අපි ඒ වගේව පිළිගන්නවා නම් අපේ නුවණ කොයිතරම් කොහෙම තත්වයකද තියෙන්නේ කියලා. ඒ නිසා ඉතින් හරි පරිස්සම් වෙන්න ඕන. තව ඒ වගේ දැන් කීපයක් තිබුණා ඔක්කොම සමහරට කියන්න ඉතින් වෙලාව මදි වෙයි. තවත් ඒ වගේ පොතකේ දැන් මේ පොතත් ඒක ඒ සන්නාස කෙනෙක් මේ දීපු එකක්. මෙතන උන පටන් ගන්නවා මාර්යා මනක් කල්පිත දෙවියෙක් කියලා මාතෘකාවකින්. මාර්යා මනක්කල්පිත දෙවියෙක්යි දිනමින වෙසක් කලාපෙහි පළ වූ මාගේ ලිපියෙහි ඇතුළත් විය කියලා ඔන්නෝ විස්තර කියන්නේ. එතන කියන්නේ තින් මාර්යා දෙවි කෙනෙක් නෙවෙයි. මනක්කල්පිත දෙවියෙක් එහෙම දෙවි කෙනෙක් නැහැ කියන එක. බුද්ධ දේශනාවේ ඕන තරම් තියෙනවා මාර්යා ගැන විස්තර. ආශ්මතුන්ලා කියවලා බලන්න මාර සංයුක්තය. ඒ තැන්වල කොයි තරම් තියෙනවද මාර්යා ගැන විස්තර කියලා. ඊට පස්සේ මේකේ තව කතාවක් කියනවා. ප්‍රතික්ෂිප්ත සූත්‍රයක්ද කියලා මාතෘකාවක් හැටදී දෙවි මේ කියන්නේ මාර තජ්ජනීය සූත්‍රය ගැන. ඒකෙදි මාරයා මුගලන් මහරහතන් වහන්සේගේ බඩට රිංගපු කතාවක් ගැන කියනවනේ. එතකොට ඒ කතාව ගැන කියන්නේ දෙවියෙක් මිනිසෙකුගේ ආමාශයට ඇතුළත සිටියේ යයි කීම සංගියකට ඇතුළත්ව තිබුණත් පිළිගැනීම ඉතා අපහසුයි. මේ පිළි තිබුණත් මේක පිළිගන්න බෑ කියලා කියන්නේ. ඉතින් එහෙම කියලා දැන් දැන් මාරේක් නැහැ කියන කතාව තමයි කියන්නේ. ඊට පස්සේ මට ඇත්තටම මම නිකමට හොයලා බැලුවා මේ මාරයා ගැන කීවෙන තැන් කොයිතරම් තියෙනවද. නිකමට මම ඊට පස්සේ ඔය කීපයක් සටහන් කරගෙන ආවා. අතකෝ මාරෝ පාපිමා අචිර පක්කන්තේ ආයස්මන්තේ ආනන්දේ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතෝකෝ මාරෝ පාපිමා භගවන්තං ඒතදවෝච ඔය විදිහට පරිනිබ්බාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේගෙන් පිරිනිවන් පාන්න ඉල්ලපු තැනදී විස්තරයක් තියෙනවා. එතකොට මෙතනදී දැන් එතකොට දැන් ඔය කෙලෙස් මාර්යාද ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා හිටගෙන මේ ප්‍රශ්න ඇහුවේ නේද? පැහැදිලිවම කියනවා අට්ඨාසි හිටගත්තා නේද? දේව පුත්‍ර මාර්යෙක් නැත්තම්. එතකොට කෙලෙස් මාර්යාද ස්කන්ධ මාර්යාද මච්චු මාර්යාද නේද? එතකොට ඒ කවුද ඇවිල්ලා හිටගත්තේ? දැන් මෙහෙම ඒතද වෝච මෙසේ කීවේය කියලාත් තියෙනවා. ඉතින් ඒ තැන් වල අපි හරීම නුවණැති වෙන්න ඕන. කෙනෙක් කර කියන තරමින් දේවල් පිළිගන්න යන්න එපා. ඒකේ නා බුදුරජාණන් වහන්සේ නෙවෙයි නම්, ඉතින් ඒකනේ රහතන් වහන්සේලා වුණත්, ඒ රහතන් වහන්සේලා අතරින් වුණත් විනය හෝ අභිධර්ම ආදී බුද්ධ විෂය කාරණා සම්බන්ධව ඒ කියවුන මත ඒ විදිහටම පිළිගන්නේ නැහැ. ඒ දැන් ඒ නිසානේ අටකතාවේ අර මහා සුම මහා පදුම මහරහතන් වහන්සේලාගේ මත ඒව ඇත්තටම ඒ රහතන් වහන්සේගේ වැරද්ද නෙවෙයි. ඒ තැනක අපි දැනගන්න තියෙන්නේ රහතන් වහන්සේටත් විශේෂ නැහැ. ඒ තැනකදී ස්වාමීන් වහන්සේලාත් ඒ උත්තරේ දෙන්නේ උත්තරයක් නොදී බැරි නිසා දැන් ඒක ගැන පෙළේ විසඳලත් නැහැ, අටුවාවේ විසඳලත් නැහැ. එහෙම නැති ප්‍රශ්නයක් ගෝලයක අහපහම දැන් මොකද කරන්නේ නේද? ඒකදී උත්තරයක් දෙන්න එපාය. ඒ නිසා තමයි ඒ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙන්නේ. මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා. එහෙම නැතුව මේක ස්ථිරම මෙහෙමයි කියලා නෙවෙයි. ඒ උත්තරයක් දුන්නම ඒ තැනක පොඩි වෙනස්කමක් තියෙන්න පුළුවන්. ඇයි? අපිට විශේෂ නැති තැනක් නිසා. ස්වාමීන් වහන්සේට විශේෂයක් නැහැ. ඉතින් උපාලි මහරහතන් වහන්සේට විශේෂයක් නැහැ. එහෙම දෙයක් සම්බන්ධව ඉතින් භාග්‍යතුන් වහන්සේට විතරයි විශේෂය වගේ තැනක. ඉතින් මේ වගේ තැනක ඉතින් මොකක් ඒ කෙනෙකුට ගැළපෙන්න තමන්ගේ උපරිම දැනීමෙන් විනය පිළිපහිටගෙන දෙන උත්තරයක් ඒක. ඒ තැනක වෙනසක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා ඒ තැන්වල අපි කිසිම විදියකින් අගෞරවයක් ඇති කරගන්න හොඳ නැහැ ඒ උත්තමයෝ ගැන. ඉතින් ඒ උත්තමයන්ට වැටහෙන උපරිමාකාරයෙන් තමයි මේ උත්තරේ දීලා තියෙන්නේ. එහෙම තැනක වුණත් ඒ මත හැම එකක්ම පිළිගන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඉතින් එතනින් මෙහා කෙනෙක් ගැන ඉතින් දැන් හිතලා බලන්න මේ කාලෙ වෙද්දී අවුරුදු 2500කටත් වඩා කාලයක් ගිහිලා භාග්‍යතුන් වහන්සේගේ පිරිණිවීමේ අඛණ්ඩ ගුරු පරම්පරාවක්වත් අපිට නැහැ. එතකොට ඔය කියන කාගෙන් වුණත් අපි හැවුවොත් ඔබ වහන්සේ ධර්මය ඉගෙන ගත්තේ කාගෙන්ද? ඊට පස්සේ ඉතින් තමන්ගේ ගුරුවරයා ගැන කියයිනේ. එතකොට උන්වහන්සේ ඉගෙන ගත්ත කාගෙන්ද? ඔහොමම ආපස්සට ගියොත් ආයේ යන්න වෙන්නේ කවුරු ළඟටද? තමන් මේ දොස් කියන උත්මය ළඟට. තමන් මේ දොස් කියන මහරහතන් වහන්සේලා හරහා නේද තමන්ටත් උපසම්පදාව පැවිද්ද ලැබුණේ? ඇයි අපි ඒක හිතන්නේ නැත්තේ? අපි පොතකින් ඉගෙන ගත්තා කියලා කිව්වගේම පොත ලිව්වේ කවුද? ඒ පොතට හේතු වතුර ඉවේ පහළුණා නෙවෙයි. ඒ පොත ආවෙත් පරම්පරාවේ. ඉතින් එහෙමනම් අවම වශයෙන් ඕක යන්න වෙනවා අලු විහාර සංගායනාව කරපු මහරහතන් වහන්සේලා ළඟට. ඒ මහරහතන් වහන්සේලා හරහනේ එතනින් පස්සේනේ පොත් ඇතරම බිහි වුණා. ඉතින් එතකොට ඒ උත්තමයන්ටම අපි දොස් කිය කිය අපි වැජමෙන්න හදනවනම් ඉතල බලන්න අපි එතකොට කොයි තරම් සාහසික වීමක්ද නේද? ඉතින් එහෙම කෙනෙකුට ඇත්තටම ඉතින් ධර්මයෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි අත කතාව. ලැබෙන්නේ නැහැ කියන්නේ තමන් ඒ කරන අකුසලේ බලවත්කම නිසාම තමන් දහමක් වඩන්න උත්සාහවත් වුණත් ඒ දෘෂ්ටිය අතහැරියේ නැත්තම් දහමක් වැඩින්නේ නැහැ. දෘෂ්ටිය අතහැරියත් සමහර විට බොහොම අපහසු වෙයි ඒ අකුසලේ බලවත් නිසා. ඒ නිසා ඉතින් අපි හරි පරිස්සම් වෙන්න ඕන මේ වගේ දේවල් කියවුවොත් අපි අර අහක යන ප්‍රශ්න අපි දාගෙන මහා අකුසල් පුරව ගන්නවා. ඒ නිසා මේ වගේ පොත් පුස්තකාලෙත් මේ පොත තියෙනවා. ඒ නිසා මම මේ කියන්නේ අහුවෙන පොත් කියවන්න පුරුදු වෙන්න එපා. මේක මම ඊට පස්සේ මේ ලංකදී බැලුවා අරගෙන මම පැත්තකින් තියලා තියාගන්න මේ කට්ටිය ගන්න නිසා ඒ විදිහ කවුරු හරි අරගෙන හොයා ගන්න බැරුණා. කවුරු දැන් ඉතින් බලනවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට ඇත්තටම මේක අයින් කරන්න බැලුවේ කරන්න දෙයක් නැහැ. ඒක නිසා ඉතින් පරිස්සම් වෙන්න මේ වගේ වැරදි මත එකක් දෙකක් පොතක නෙවෙයි ගොඩක් පොත්වල තියෙනවා. දැන් මේ පොත තවත් ඒ වගේ පොතක් ගැන විස්තරයක් මට කිව්වා. මෙතනත් ඒ වගේ කතාවක් කියවගෙන යනවා. මේක නම් ගිහි කෙනෙක් ලියලා තියෙන්නේ. ඒත් මහාචාර්ය තනතුරක් තියෙන කෙනෙක්. මං හිතන්නේ මේ තනතුරත් එක්ක එන මේ ඉන්න පුළුවන් ලේඩක්ද දන්නේ නැහැ නේද? තනතුර ලැබුණු හැමෝටම මේක වෙලත් නැහැ.
මේව ගැන හිතාගෙන නැහැ කියන
දැනුම යන්නේ. ඔන්න මෙතන කියගෙන යනවා කාලාන්තරයක් මුළුල්ලේ ලේඛන මාධ්‍යකින් නොතිබුණු අර්ථකථා සාහිත්‍යයට මෙබඳු ජනප්‍රවාද ජනශ්‍රුති හා පුරාවෘත හා ආඛ්‍යනාදිය ඇතුල් වීම පුදුමයට කරුණක් නොවේ. ශ්‍රීමුක බුද්ධ දේශනාවේ ලෙස ගෙනෙන නිකායගත සූත්‍රවලටද ඉපදුදී ඇතුළත් වී ඇත. ඒවා කෙතෙක් බුද්ධ භාෂිතයට අන්තර්ග්‍රහණය වී ඇද්දයි කිවහොත් සුද්ධ බුද්ධ භාෂිතේ ඒවායින් වෙන්කොට ගැනීම පවා අති දුෂ්කරය. දැන් මට අහන්න තියෙන අර ලොකු දුවන්නද ආපු කතාව මේකට දුවන්න හන්සේ. එතකොට දැන් එහෙම ඇතුළුණා කියලා කියනවා නම් ඉතින් ඇතුළුණ බව දන්න කෙනෙක් නේ කියන්න ඕනේ. ඇතුළුණ බව දන්නේ නැත්නම් කියන්න පුළුවන් ඒ. දැන් එහෙමනම් දැන් මේ කියන මහත්තයා එතන ඉඳලා තියෙන්න ඕන. ඇතුළුණ බව දකින්න.
මේ ආත්මය.
ඉතින් බලන්න දැන් එහෙම කියන්නේ කොහොමද අපි? ඇතුළුණා කියන්නේ මොකද්ද තියෙන සාධක? ඉතින් අපිට සමහරට අපේ දිට්ඨියට ගැලපෙන්නේ නැති එකක් තිබුණා කියලා. අපි සමහරට රකින්න කැමති නැති සීල්පදයක් තියෙනවා. අපි තම කොන්න දැන් ඔය කියන කොට දිනෙක හිත කතාව අපි දන්නවා හරියට සීලයක් රකින්න අයත් නෙවෙයි සමහරට ඔය කතා කියන්නේ. පංච සීලේවත් සමහරට රකින්නේ නැහැ. එතකොට දැන් එහෙම නැතුව දැන් අපි තමකෝ තමන් ශික්ෂාපදයක් කඩ කර ගන්නවා අරක් උපනවා. ඉතින් ඕක සමහරට දැන් සීල්පද විස්තර තිබුණ නැත්නම් තමන්ට ලේසියිනේ. ඒ අට කතා ටීකා ප්‍රතික්ෂේප කරන කොට දිනෙක ප්‍රතික්ෂේප කරන්නේ හේතුව දැන් පෙළ විතරක් තිබුණොත් අපිට රකින්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. බොහොම අඩුයි. 100ට ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ සුවිසි පරිදි එහෙම කොහෙද තියෙන්නේ? මේ පරාජිකා ඉතිරියව ටික කරගන්නත් පුළුවන්. ඒ ඉති පරාජිකයි කියලා නැහැ. සුවිදි පරිදි තියෙන්නේ අට කතාවේ. ඒක නිසා ගොඩක් මේ තමන්ට ඉහිල් වෙන්න ඉඩ ඕන තරම් තියෙනවා. ඒ නිසා තමන්ගේ අර තියෙන වැරදි වහගන්න ඒ අර්ථයෙන් සමහර එක්ක ඒ වගේ දේවල් කියවෙන්න පුළුවන් සමහර එක්ක අතින්. ඒ නිසා ඉතින් අපි
හරි පහසුයි සර්. මේ දැන් බුද්ධයන්න්සෙට වඩා මේ ගොළු තරක් නෑනේ.
ඒ නිසා ඉතින් අපි හරි පරිස්සමෙන් දැන් මේ සංඥාපනයක තියෙන්නේ මේ ටික. ඉතින් ඕක මුලින්ම මම එකයි සමහර අස්මනකට කිව්වේ ඒවා කියවන්න යන්න එපා කියලා. දැන් සංඥාපන අපි මුල්පත විතර කියුවා මේ තී. ඒ සංඥාපන හැඳින්වීම ඒවා කියවන්න ඕන නැහැ. ඒ කියවන්න ඕන තැන් තියෙනවා. හොඳ ඒ වගේ ලියවුණු සංඥාපන ඕන තරම් තියෙනවා පුරාණී ස්වාමීන් වහන්සේලාගෙන් ලියවුණු ඒවා. මේවා කියවන්න එපා. මේ අලුතෙන් මේවා වෙන ඒවා කියවන්න එපා. ඉතින් අපි හොඳටම දන්නවා. මේ වගේ දැන් මේ පොතේම ඇතුලේ තියෙන ඔන්න එක වැරද්දපු තැනක්. මේ පොතේම අට කතා පරිවර්තනය.
සිංහල
පරිවර්තනය. ඒ නිසා තමයි කියන්නේ තියෙන ටිකක් පරිස්සම් වෙන්න කියලා. දැන් මේකෙදිම මම එක දවසක් කියවන් යද්දි මේ මට අහුණු තැනක් තිබුණා. එතන මේ පරිවර්තනයේ වැරදි. එතකොට අපිට මේක පරිවර්තනය කරගන්න තේරෙන්නේ නැතුව තමයි අපි මේ පිළේ තියෙන අඩුපාඩු සමහරට කියන්නේ. ඒ නිසා ඉතින් අපි ඒ වගේ දේවල් වලට ඉතින් අහුවෙන්න පුළුවන් නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන. මම මේ කිනෙවි වෙන පරිවර්තනයක තිබිලා තියෙන්නේ. කොහොම හෝ ඉතින් අපි මේ තැනක තේරුම් ගන්න තියෙන දේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ යමක් කිව්වද. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ජීවමානව භාග්‍යතුන් වහන්සේව දැකපු මහරහතන් වහන්සේලා යමක් කිව්වද. එතනින් පසු කාලීනව හෝ හිටපු රහතන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා යමක් කිව්වද. ඒ උත්තමයෝ කිසි දවසක දැන දැන හානියක් කරන දෙයක් අපිට කියන්නේ නැහැ. ඒ දෙයක් පිළිගැනීමේ සමහර විටක අපි හිතමුකෝ දැන් ඇත්තටම ලියාගෙනදී වැරදි දෙයක් තිබුණා මොකක් හෝ අතපසු වීමකින් වැරද්දක් වුණා කියලා. ඒ දේවල් අපිට තේරුම් ගන්න බොහෝ දුරට පුළුවන්. දැන් මේ අට කතාදී විනස්කම් තියෙනවා නම් තියෙන්නේ නමක ගමක වෙනසක්. නිදාන කතාවක නගරයක වෙනසක්. ඒ වගේ බොහොම සුළු දෙයක් හැරෙන්නේ කිසිම තැනක මාර්ගයට සම්බන්ධ තැන්වල වෙනසක් නැහැ. ඉතින් අපි එතකොට දැන් ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අර දැන් මෙහෙත කාලේ ඉන්න සමහර තිසරණේවත් නැති කෙනෙක් කියන දේ පිළිගත්තොත් එතකොට අපිට තෙරුවන් සරණවත් ලැබෙනවද නේද? ඉතින් අපි අර ත්‍රිවිධ රත්නයේ පිහිටයි කියන එකවත් අපිට නැති වෙනවා. ඒ නිසා ඉතින් අපි පරිස්සම් වෙන්න ඕන. දැන් මම සලකන දේ තමයි මම සලකන විදිය කෙනෙක් යමක් කියනවා ඒ කෙනා අර පුරාණයේ හිටපු උත්තමයන්ට විරුද්ධව නම් යමක් කියන්නේ. එතකොට මම ඒ ඇත්තටම ඒ කෙනා ළඟ ඉන්නවනම් මම කෙලින්ම අර කියපු විදියට මම අහගෙන යනවා. සොනාසිකේ ඔය ධර්මයේ දැනගත්තේ කොහොමද? ඒක ඉතින් කාගෙන් කාගෙන් හරි කියනවනේ. ඒකට එහෙම අපතර හයි යනවා. ඒකට උන්වහන්සේ දැනගත්තේ කොහොමද? ඉතින් අනිවාර්යයෙන්ම යන්න වෙනවා ටීකාචාර්යයන් වහන්සේලාගේ යුගයේ පහු කරගෙන ඒ උත්තමෙන්ගෙන් ගුරු පරම්පරාවනේ. ඒකට අටුවා පරිවර්තනය කරපු සන්නහන්සලා ඊටත් කලින් ඒ පරම්පරාවෙම හිටපු උත්තමයෝනේ මේවා ග්‍රන්ථ රචනා කරපු කියන්නේ පොත්වල ලියපු සංගායක මහරහතන් වහන්සේලා. ඒකට ඒ ආපු පරම්පරාව. ඉතින් අපි ඒ නිසා තමයි නුවණැති වෙන්න ඕන. දැන් අපේ ගුරු පරම්පරාව ගත්තම ආශමතුන්ව නිකන් කියවලා බලන්න සංගීති පත්‍රේ මං කලිනුත් කියලා ඇති. ඒකේ තියෙනවා මුනින්ද ഘോഷ කියලා නමක්. ඒ විනය අලංකාර කියන ටීකාව ලියපු ටීකාචාර්ය මහන්සී. ඒ රාමඤ්ඤ නිකායේ ඒ උපාධ්‍යාය පරම්පරාවේ ඉන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒතකොට අපි ඒ අපේ ගුරු පරම්පරාවට නිපහර ගහගෙන තියෙන්නේ. අපි ඒව පිළිගන්නේ නැත්තම්. ඒතකොට ඒ උත්තමයෝ බොරුකාරයෝද. උන්වහන්සේලා බොරුකාරයෝ නම් ඒතකොට පරාජිකා වෙලත් එහෙනම් පරාජිකා නැහැ කියලා ප්‍රතිඥා කරන්න ඉතින් ඒ එහෙමන උපසම්පදා වෙනස් සැක හිතෙනවා. ඒක නිසා ඉතින් අපි අපේ නුවණ තියෙන්න ඕන. අපේ නුවණ තියෙන්න ඕන මේ පිරිස මේ කවදාවත් එහෙම නෙවෙයි. දැන් හිතලා බලන්න ඒ පුරාණයේ හිටපු ස්වාමීන් වහන්සේලා ගැන අහන්න දෙයක් නැහැ. අපිට සමීපයේම හිටපු නාවියනේ ලොකු සාන්නහන්ත ගැන හිතලා බලන්න. ස්වාමීන් වහන්සේ දෙන බොරුවක් කියලා තියනවා කියලා කවදාවත් අහලා තියෙනවද? එතකොට කඩවැද්දුවේ ස්වාමීන් වහන්සේලා මාතර ලොකු ස්වාමීන් වහන්සේලා දෙන බොරුවක් කියනවා කියලා අහලා තියෙනවද කවදාවත්? එහෙමනම් පුරාණයේ හිටපු උත්තමයෝ ඔයිටත් වඩා බොහොම සීලයට ඊට වඩා කියලා අපිට කියන්න බෑ. කොහොමත් ඔය සමානව හෝ සීලයට අතිශයින්ම ජීවිතේ වගේ සීලය ආරක්ෂා කරපු උත්තමයෝ පරම්පරාව. ඒ නිසා කවදාවත් ඒ උත්තමයෝ හීනකින්වත් දැන හොම් බොරු කියන්නේ නැහැ. ඒක නිසා අපි බොහොම පරිස්සම් වෙන්න ඕන මේ වගේ මත එන්න පුළුවන් නිසා. හැබැයි මම හොඳටම දන්නවා මේ පොත් ලියපු අය දැනදෙනව බොරු කියලා තියෙනවා. දැනදෙනව බොරු කියපු අවස්ථා ලිපි වලින්ම තියෙනවා. ඒ සමහරව මම හිතනවා මට ලැබුණ ලිපි කීපයක් ඒ වගේ ලැබුණා. ඒ තැන්වලදී තමන්ගේ තත්ත්වය රැකගන්න හෝ මොකක් හෝ හේතුවක් නිසා ඒ තැන්වල හිතාමතාම ඇත්ත කාරණා මේවා කරලා වළක්වලා
තියෙනවා.
ඔන්න නිකන් උදාහරණයක් මම මේ නම කියන්නේ නැතිව නම නොකිය මේ ටික කියන්නේ අපි ඒ නමට දාගමුකෝ. ඒ නම ඇති ඉස්තවිරයන් වහන්සේ කියලා දාගමුකෝ. ඒ නම ඇති ඉස්තවිරයන් වහන්සේ හා දල්හි කර්ම වාදයක් කියලා මේක රාමඤ්ඤ නිකායෙන් රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේ කෙනෙක් 1947 ලියපු පොතක්. ඊට කලින් මේ ඒ කියන ස්වාමීන් වහන්සේ වාදයක් ගෙනල්ලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ අඹගහවත්තේ ස්වාමීන් වහන්සේටත් වැඩ ඉන්න කාලේ. ඒ මහානිකාය ආරම්භ කරපු ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් දල්හි කර්මයක් කරගෙන තියෙනවා අමරපුර නිකායේ ස්වාමීන් වහන්සේලා පිරිසක්. ඊට පස්සේ ඒක ගැන ලිපියකුත් මේකට ඇතුළත් කරලා තියෙනවා. ඔන්න ඒ ඔක්කොම කියවන්න වෙලාව මදි. පස්සේ වෙලාවක ඕනනම් හිමීට මම තැන කියන්නම්. ඒ අස්සනත් එක්කම තියෙනවා. අපේ මිරිසේ නායක ස්වාමිපාදයන් වහන්සේ සහිත වූ මහස්තවිරයන් වහන්සේලා ප්‍රධාන වූ 13 නමක් අඹගහවත්තේ නායක ස්වාමිපාදයන් වහන්සේ ප්‍රධාන රාමඤ්ඤ නිකායේ මහා සංඝයාගෙන් කර්ම වාක්‍ය කියවා පුන ශික්ෂාව ලැබූ බව දත යුතුයි. ඒ අදාල ටිකක් විතරයි මම කිව්වේ. ඔහොම කියලා ඒ ස්වාමීන් වහන්සේ අත්සන් කරලා තියෙනවා අමරපුර නිකායේ පස්සේ කාලෙක හිටපු අනුනායක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඊට පස්සේ දැන් මේක මේ අර මම කියන ස්වාමීන් වහන්සේත් මම ඔය ඒ කියලා නමක් දැම්මේ ඒ ස්වාමීන් වහන්සේ අමරපුර නිකායේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. දැන් උන්වහන්සේට ටිකක් මේක මදිකමක් වගේ. ඉතින් තමන්ගේ වැඩි හිටියෝ රාමඤ්ඤ නිකායෙන් දල්හි කර්ම ගත්තා කියන එක. ඒ නිසා තමයි ඒකට විරුද්ධව ලිපියක් ලියලා මේක රාමඤ්ඤ නිකායේ සංඝයාට අමරපුර නිකායෙන් තමයි දල්හි කර්මයක් කළේ කියලා අනිත් පැත්ත කියලා ලිපියක් ලියලා. ඒකට ආපහු ලිපියක් ලියනවා රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඊට පස්සේ ඒක පිළිගන්නේ ඔන්නෝම වාදයක් යන්නේ. ඒක ගැන තමයි ඊට පස්සේ දැන් ඒ ලිපි දෙවතාවක් හතර වතාවක් දෙපැත්තට ලියුණායින් පස්සේ අර රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේ අවශ්‍ය තරම් සාධක ඔක්කොම ඉදිරිපත් කළාලු. ඒ කියලාත් පිළිගන්නේ නැහැලු දැන් මේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අවශ්‍ය තොරතුරු දෙමින් ඔක්කොම මම දැන් කියවන කියලා නිහඬ වෙනවා. ඊට පස්සේ දැන් මේ ඒ කියන සංහසේ ආය පොතක් ලියනවා. මේ අර කරුණු තව ටිකක් ලොකු කරලා ලොකු පොතක් ලියනවලු. ඊට පස්සේ දැන් ඒක වෙලත් අවුරුදු ගාණක් ගත වෙලා ඒකට උත්තරයක් රාමඤ්ඤනිකායෙන් නොලැබුණු නිසා තමයි මම මේ පොත ලියන්නේ කියලා. දැන් මේ පොත මම මේ කියන කොටස උපුටාගත්තු පොත ලියන්නේ රාමඤ්ඤනිකායි සංහස කියන. ඒ අදාළ පොඩි කොටසක් මම නිකන් කියවන්නම් පිරිසට දැනගන්න. ඒ ඉස්තවිරයන් වහන්සේ වනාහි, ඒ නම ඇති ඉස්තවිරයන් වහන්සේ වනාහි, ආභිධම්මික නාමයක් පට බැඳගත් උගතෙක් වුවද එක් කලෙක බුද්ධාගම ආත්මවාදීකැයි පරවාදීක පෙරමුණක්ගත් විතණ්ඩවාදීෙක් විය. තදින්ම කියනවා මේ ටික. තවත් කලෙක බුදුරජාණන් වහන්සේ මධ්‍ය දේශය පමණ මුත් මුළු ලෝකය හෝ තුන් ලෝකය දන්නා තබා මුළු ඉන්දියා දේශයෙහිවත් ඇවිද සම්පූර්ණයෙන් රටේ තොරතුරු දැන නොගත් කෙනෙකුයි සෝකීය ශාස්ත්‍රුන් වහන්සේගේ සිදුරු සොයන වරහන් ඇතුලේ සොයන්ට ගොස් මුලාවේ වැඩි සිටින සුනක්කත් පාක්ෂිකයෙකි. ශාසන සභාගී වූ අපමණ දෙවියන් ගැන ආගම ධර්මයේ කරුණු සඳහන්ව ඇතත් දෙව්බඹුන් විශ්වාස නොකරන දේව විරෝධියෙකි. අනුමාන උපමාන ආගම සිද්ධියා බුද්ධිගෝචර වූ කිසිම ලෞකික සත්‍යයක් පිළිනොගෙන ප්‍රත්‍යක්ෂයේ පමණක්ම පිළිගනිමින් තම දැනීමට අගෝචර වූ සියල්ල ප්‍රතික්ෂේප කරන චාර්වාකවාදීයකි. අවුරුදු 10කින් මෙපිට පත් සංගරාදී කිය වූ සියලු දෙනාම අපේ මේ ප්‍රකාශයට සාක්ෂ්‍ය දෙත්මය. යටකී හැම කරුණකින්ම හැඟෙන්නේ මේ ඉස්තවිරතුමා බුද්ධ ශාසනය හෘද්ගත විශ්වාසයෙන් නොව, ඒ කියන්නේ හදවතින් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව විශ්වාස කරන්නේ, නුහුරින් අප්ප දක්කිනක් ගාහි ආකාරයෙන් පිළිගත් විතක් විචක්ෂණේකු බවය. යත්ෝක්ත කරුණවලදී පමණක් නොව යට කියන ලද දොඩන් දුවේ සංඝයාගේ දල්හි කර්මෝපසම්පදාව ගෙනත් සත්‍ය සිද්ධියේ නොපිට හරවා රාමඤ්ඤනිකායික සංඝයාගෙන් දොඩන් දුව ගණනේ සංඝයා දල්හි කර්මය ලැබුවා නොවේ. දොඩම් දුවේ සංඝයාගෙන් රාමඤ්ඤනිකායික සංඝයා දල්හි කර්ම ලැබුවයි ඔප්පු කිරීමට මේ ඒ නමැති ස්තවිරතුමා වාදාරෝපණය කරමින් සිටින්නකි. ඔව මම ඉතින් ওই විස්තරය කියාගෙන ගිහිල්ලා කියනවා. ඉතින් මේකට අර මේ උත්තර දුන්න එක ගැන මේ විස්තරෙත් කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ කියනවා තියර මේ තමන්ගේ අර අදහස් විශාල කරලා ග්‍රන්ථයක් ලිව්වලු. ඒකෙනුත් තමන්ට ප්‍රතිවාදීකු නැති බැවින් ජයෝන්නතියෙන් මත් වූ ඒ නැමැති ස්තවිරයෝ පූර්වෝක්ත සො මිත්‍යා මතයම දැඩිසේගෙන රාමඤ්ඤනිකායක මහතෙරවරු දොඩන් දුවේ සංඝයාගෙන් දල්හි කර්ම ලැබුවහයි හතරවෙනි වරටද ලියා ප්‍රසිද්ධ කර දැනට 12 වර්ෂයක් ගත විය. මේ කාලයේ තුලද මේ මිත්‍යාවාදයට තෘෂ්ණීම් භාවය හැර සුදුසු පිළිතුරක් රාමඤ්ඤනිකායෙන් පහළ නොවිය. ඒ නිසා තමයි මම මේක ලියන්නේ කියලා සන්නහන්සේ ලියන්නේ. ඊට පස්සේ ඔන්න විස්තරයක් එනවා. මුඛා ශූන්‍යතාවය පිණිස බෙනෙන්නෝ. මේක මේ බුරුමේ ස්වාමීන් වහන්සේලා අතර තියෙන කියමනක්ලු කියලා කියනවා. හේතු කාරණා සාක්ෂ්‍ය සහිතව සත්‍ය තමන් ඉදිරියේහි ප්‍රත්‍යක්ෂ කොට පෙන්නා දුනත් පරාජය නොකැමැතිව ඒ පිළි නොගෙන තමා කියාගෙන ආදේම නැවත නැවතත් කියන ආදාන ගාහීන්ට මුඛා ශූන්‍යතාවයේ පිණිස බෙනින්නෝ යයි බුරුම පඬිවරයෝ කියති. මේට උදාහරණ කතාවක් බුරුම වංශ කතාවේ තියෙනවලු කියලා අනු විස්තරයක් කියගෙන යනවා. ඒ කතාව නිකන් කෙටියෙන් කියන්නේ ඔන්න එක මිනිසෙක් යනවා යාළුවෙකුත් එක්ක යුද්ධෙට. යුද්ධෙට ගියයින් පස්සේ දැන් යාළුවාට හෙල්ල පහරක් වගේ එකක් වදිනවා. එදුනට පස්සේ මිනිසයා කරන්නේ යාළුවාගේ තිබුණු බඩු ටික එකතු කරගෙන මේ යාළුවාව බෙහෙත් කරන්න බලන්නේ යාළුවාගේ තිබුණු දේවල් ටික උස්සගෙන එනවා. මේ කියන්නේ තම යාළුවා හැරදම ඔහු සතු මුදල් හා වස්ත්‍රද රැගෙන පලා ගියේය. ඒ ගිහිල්ලා ඊට පස්සේ ඉතින් ඒ නෝනට කියනවා, ඒ යාළුවාගේ නෝනට කියනවා මෙහෙම මනුස්සයා මරණයටපත් වුණා කියලා ඒ විස්තරේ කියනවා. ඊට පස්සේ ටික දවසකින් අර මනුස්සයා මැරිලා නැහැ. මනුස්සයා ආපහු එනවා. අර මැරුණු මනුස්සයා මැරුණා කියලා කියපු මනුස්සයා. ඊට පස්සේ දැන් හරි වෙලේ වෙන්නේ. ඔන්න ඊට පස්සේ ගෙට පැමිණියේ පුදුම වූ භාර්යාව තම ඔහු නොපිළිගත්තේ. දැන් පිළිගන්න විදියක් නැහැ දැන් මේ මිනිස්යාද කියලා. ඊට පස්සේ කියනවා මම නොමලෙමි. දුර්වල වූ මා හැර තමා ඒ පුරුෂයා මා සතු දේත් රැගෙන පලා ගියේ. ඉඳින් තී මා කියන්නක් නොදහයි නම් මා ගෙය තුලට වී සිටිද්දී ඔහු ගෙන්වා විචාරවයි කීයේ. දැන් අර මම ඉද්දිම අර මිනිස්යාව ගෙන්වලා අහන්න කියනවා. ඊට පස්සේ ඉග්විති ඒ ස්ත්‍රීතම ඒ පුරුෂයා ගෙන්වා හිමියනි මට සැකයක් ඇත. ඒ මාගේ හිමියා මලේය යනු සත්‍යෙක්ද බොරු නොවේදයි විචාලාය. එවිට ඒ පුරුෂතමේ හා කිමෙක්ද තිගේ හිමියා කලුරිය කරේ යනු සත්‍යයක්මයයි කීවේය. මැරුණම තමා කියලා කියනවා. එවිට යහළු පුරුෂතෙම ගෙයින් එළියට අවුත් ඇඟිල්ල ඔසවා සැබව මිත්‍රය මා මලේයයි ඔබ කියන්නේය. මම නොමලෙමි. නොමලා වූම මා මලේයයි කුමට බොරු කියන්නේදයි විචාලේ. එවිට ඒ පුරුෂ දෙම කිව යුතු කිසිම දෙයක් නැති නමුත් මුඛා ශූන්‍යතාවය එහෙම නැත්නම් කට හිස් නොවීම පිණිස එඩිතර බසින් මෙසේ කීවේය. නුඹ දැන් මෙහි ආ නමුත් මරුණාමය. මලායයි මා කී වචනයම ඇත්තය. මම කිසිම බොරුවක් නොකියමි නැවත නැවතත් කීවේය යනුයි. ඔන්න ඕක තමයි මේ අර මුඛ ශූන්‍යතාවයේ පිණිස කීම කියලා කියන්නේ. කියන්නේ කොයි තරම් සාක්ෂි වෙන්නවද? කියන්නේ අර මනුස්සයම ඇවිල්ලා ඇහුවත් ඒත් පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ඒ කතාව කියලා ඊට පස්සේ කියන්නේ මේ ඒ නැමැති ස්ථවිර තෙමේද තමන් ගත් මග කොතෙක් වැරදි බව පෙන්වා දුනත් ඇත්ත දැක දැකද සෝපාක්ෂිකයන් ඉදිරියේ පරාජය පිළිගැනීමට අකමැත්ත නම් වූ මානෙන් උඩඟුව කියෝ දේම නැවත නැවතත් කියමින් ජයഘോഷාව නගන්නේකි. එබැවින් ඒ ස්ථවිරයන්ට සත්‍ය අවබෝධ කරවීමට අපේද කිසි බලාපොරොත්තුවක් නැත. හුදෙක් සත්‍යාර්ථකාමී සජ්ජනයාගේ නුමුලාව පිණිස හා ප්‍රාප්තාවසරය ඉක්මවා නොයා හැකි හේිනොත් මෙහිදී මදක් කාරණේ පහදා දීමට උත්සාහ කරන්නෙමු කියලා ඒ විස්තරය තවත් කරනවා. මම මේ කතාව කියේ දැන් මේ පොතත් ඊට පස්සේ අර පරිවාර පාලිය ගැන ඒ වගේම අර කංකා විතරණි අටුවාව ගැන ඒ කියපු ඒ කරුණු ටිකත් ලියලා තියෙන්නේ මේ ඒ කියන ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි මේ කතාව කිව්වේ. ඉතින් මෙතනදී ඒ චරිත ගැන අපි චරිත ඝාතනයක් කරන්න නෙවෙයි. ඇත්තරම ගමනාව තිබුණේ මේ ඒ නිසා තමයි නංගන් කියන්නෙත් නැත්තේ. මෙතනදී හේතුව අපි එහෙම නැත්තම් ඒ දේවල් ලොකු විදියට සලකන නිසා අපි කෙනෙක් කිව්වටම ලොකුවට ගන්න නිසා ඒ නිසා ඉතින් අපි දැනගෙන තියෙන්න ඕන. එතකොට මේ වගේ සමහරට ඒ කියන කතා අපි ලොකුවට ගන්න ඕන දේවල් නෙමෙයි පොතක තිබ්බා කියලා. ඉතින් ඒ වගේ ඇත්ත වගේ ඕන තරම් පොත්වල ලියලා තියෙනවා බොරු. රහතන් වහන්සේලා ලිව්වා කිව්වනම් අපි විශ්වාස කරන්න ඕන ඒ උත්තරය කවදාවත් බොරු කියන්නේ නැහැ දැනදැන. වැරදීමකින් සමහර විට ලියාගෙන යද්දී අකුරක් වෙනස් වීමක් හෝ වචනයක් වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒක කොහොමත් සාමාන්‍ය දෙයක් නේ. ඒක කවදාවත් හැබැයි හානිකර දෙයක් එහෙම වෙන්නෙත් නැහැ. අපිට උනත් මතක තියාගත්තොත් සමහරට කතාවක නමක් ගමක් වෙනස් වෙන්න පුළුවන්. අපි ඒකට අවධානය තියාගන්න අඩු නිසා. ඒ නිසා ඉතින් අපි ගොඩක් පරිස්සම් වෙන්න පොත්පත් කියවද්දී අනිත් එක නිතරම කුසල් කරලා ප්‍රාර්ථනා කරන්න නිවන් දකින්න මොහොත වෙනකන් කිසිම විදියකින් ඒ ධර්මයට විරුද්ධ අදහස් තියෙන පිරිසව ඇසුරු කරන්න නම් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒක නිසා ඉතින් අපි මේ මොකද මම දන්න හොඳටම දන්න අපි යෝගාශ්‍රමයේම ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ මත කොහොම ඉහෙලින් පිළි අරගෙන අර පුරාණ මහරහතන් වහන්සේලාට පවා ගරිහා කරන ඒ මත නොපිළිගන්න පිරිස. ඒ නිසා අපි ඒ තැන් වල පරිස්සම් වෙන්න ඕන. රේරුකාණික සම්හන්ස කියනවා වගේ අපි මහා කුසල් කරගෙන ආර්ය උපවාද සමාහට කරගන්නවා. අපේ නුවණ අඩුකම නිසා. ඒ නිසා ඉතින් අපි බොහොම පරිස්සම් වෙලා අපිට නිවන් දකින්න ඉතින් අපි මේ නිවැරදි ධර්මයේ සාකච්ඡා කිරීමත් හේතු වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම ඉතින් අපි මේ භාග්‍යතුන් වහන්සේගේ නිවැරදි ධර්මය හඳුනාගන්නේ කොහොමද? ඒ වගේම ඒ ධහම අපි නිවැරදිව හදාරන්නේ කොහොමද කියන ඒ කාරණා ගැන අපි කතා කළේ. එහෙනම් මේ රැස් කරගන්න යදුණු සෑම කුසලයක්ම අපි සෑම සියලු දෙනාට මේ කාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම ඒ තාක්කල් මේ වගේ වැරදි මත අපි දැන් කතා කළා වගේ වැරදි මත අපට ඇති නොවීම පිණිස ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ඒ නිවැරදි ධර්ම දරණ උතුමන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම පිණිස හේතු උපනිශ්‍රය වේවා. ඒ වගේම ඉතින් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේ වැරදි මත තියෙන යම් තාක් පිරිසක් ලෝකයේ ඉන්නවාද? මේ පොත්පත් ලියවුණු යම් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක් හෝ වේවා තව මේ කාලේ යම් තාක් ඒ වගේ වැරදි මත තියෙන පිරිසක් වෙනවාද? ඒ සෑම සියලු දෙනාටම සම්මාදිට්ඨිය පහළ වේවා. ඒ සෑම සියලු දෙනාටමත් භාග්‍යවතුන් වහන්සේගේ නිවැරදි ශ්‍රී සද්ධර්මය ආශ්‍රය කරගෙන ඉක්මනින්ම මේ දුකින් මිදීම පිණිසම මේ සෑම කුසලයක්ම හේතුපනිශ්‍රය වේවා කියලා පිටින් ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි මේ තැනක ඇත්තරම ඒ පිරිස ගැන කිසිම හේතුවක් නිසා වැරදි අදහසක් ඇති කරගන්න එපා. එහෙම වුණොත් ඉතින් ඒක අපේ දුර්වලකමක්. ඉතින් අපි මේ තැනක කරුණාව මෛත්‍රිය ඇති කරගෙන නේද? භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලෙත් අර කණ්ඩක සාමණේරයෝ නේද? අරිට්ඨ භික්ෂුන් වහන්සේ වැරදි දිට්ටි ගත්තානේ. භාග්‍යතුන් වහන්සේ කිව්වත් මේවා අන්තරාය කරයි කියලා, ඒවා අන්තරාය කරන්නේ නෙවෙයි කියලා මතයක් ගත්තානේ. ඉතින් හිතලා බලන්න මේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. ඒතකොට රහතන් වහන්සේලාගේ වචන අයින් කරනවා කියන එක ඉතින් අහන්න දෙයක්ද නේද? මේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා ඉතින් එහෙම කරන්න ජීවමාන භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ කරන්න පුළුවන් නම් ඉතින් මේ කාලේ ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා ඉතින් අපි ඒක නිවැරදි කරන්න ඕන. සංඝ බේදයට හේතු වෙන කාරණාවක් ඉදිරිපත් කරන් ඉන්නවා නම් ඒව නිවැරදි කරන්න ඕන. ගිහිල්ලා හරි නිවැරදි කරන්න කියන කතාව කියනවා. ඒ නිසා ඉතින්
අද කාලේ වල අපි මොනවද සාන්ත කරන්නේ?
ওই තැනකදී ඉතින් ජීවිතාන්තරාය, බ්‍රහ්මචර්යාන්තරාය ආදිය තියෙනවා. ඉතින් අපිට ඒ තැනක යම් ඉඩක් තියෙනවා කියලා පේනවා. ඉතින් එහෙම නැත්නම් අපිට හැකියාව පුළුවන්කම තියෙනවා. ඉතින් උත්සාහවත් වෙන්න ඕන.
පුරුසාරණපත්තරේ සංසදෙන්නේ තියෙන මේ ඔය ලොකු මේ අර උඹගක් ඇතුලින් ගිය සාමිහන්සේ ගොඩාක් ඕලොකු වෙලදීත් නේද ධානිය පවාම මේ නිවනට හේතු කරගෙන ගින් කියලා තියෙන මේ
කතාව. ඒ වගේ වෙටි එකක් දෙකක් නේ ඕන තරම් දකින්න පුළුවන්. ඒක නිසා තමයි මම කියන්නේ මේ බැහැර පොත් කියවන්න යන්න මෙපා. හොඳම දේ ඒ නිසා මේ පෙලාටුවා ටීකා තියෙනවා. නාවියනේ ලොකු සානන්සලාගේ ධර්ම දේශනාව තියෙනවා. අඟුල්ගමේ සානන්සලාගේ දේශනා තියෙනවා, සානන්සලාගේ පොත්පත් තියෙනවා. ඒ ටික ඉතින් අපිට හොඳටම ඇති. පාවෝ සානන්සගේ පොත්පත් තියෙනවා. ඉතින් මේ ටික අපි කියවුවම අපිට ওই ටික ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. අපේ ජීවිත කාලේ සමහරට නේද? නාවිල් ලඝු සානන්සගේ දේශනා හැම ඉවර කරලා අහන්න පුළුවන්, අහලා ඉවර ගන්න පුළුවන් නේද? ඉවර කරලා වෙන එකක් අහන්න කියලා හිටියොත් අපිට ඉවර ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් අපි අර බැහැර දේවල් අපි හොයන්න යන්න ඕන නැහැ. අපිට මේ හැමදේ බැහැර තියෙන ඒවා නිවැරදි කරන්න නැත්ත කතාව භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලෙත් ඉතින් බැරි වුණා නම් අපිට ඔක්කොම කරන්න බෑ කොහොමද? අපි ඒ තැනක ඉතින් මැදිස්ත වෙලා අපේ වැඩේ ඉතින් කරගන්න ඕන. ඉඩ ලැබෙන ඒ නිසා තමයි දැන් මේ ඉන්න පිරිසට හරි අපිට දෙයක් කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පිරිසට හරි මං කිව්වේ. ඉතින් අපේ යුතුයකමක් විදියට සලකලා. එහෙම එහෙම ටික ටික දෙනා ආයස්මනාටත් හිතවත් අනිත් අයටත් ඒ වගේ තිබ්බොත් කියන්න. එහෙම එහෙම හරි ඉතින් ඒ නිවැරදි මතේ ඉස්සරහට යයිනේ. අපි මේක දැනගෙන නොකිය හිටියොත් ඒක වැරදි. මොකද පොත්පත් කියවලා නැති කෙනෙක් ඒ වැරදි දිට්ටි ගන්න පුළුවන් නිසා. ඒ නිසා අපිට අහු වුණ වැරද්දක් තියෙනම් අපිට දැන් මම තනොත් එක්ක සාක්ෂි ඇතුව පෙන්නලා කියන්නේ ওই හේතුව නිසා. එහෙම නැතුව මාත් නිකන් කිව්වනම් ඉතින් ඒකත් නිකන් මම අර අන්තයකට ගිහිල්ලා තව කෙනෙක්ව අපි ඕකේ නංගන් කියලා අසුවල් හාමුදුරුවෝ මෙහෙමයි කියලා කිව්වනම් ඒක සමහරට අර පුද්ගල දෝෂාරෝප පුද්ගලයෙකුට කරන දෝෂාරෝපණයක් කරෙන්න වෙන ධර්මයට අදාළව කරුණ දැක්වීමක් නෙවෙයිනේ. ඒ නිසා මේ වැරදි මතේ පෙන්නලා වැරදි මතේ නිවැරදි එක මොකද්ද කියලා පෙන්වා දෙන එක තමයි අපේ යුතුයකම වෙන්න ඕන. ඒ නිසා ඉතින් අපි අනිත් අයටත් ඒ විදිහට කරලා අපේ නිවන් මාර්ගය ඉතින් අපි හදාගෙන මේ සංසාරේ ඉක්මනට අපි ගෙරෙන්න උත්සාහවත් වෙමු. ඊයරින් ඉතින් අපි රට ලෝකේ හදා දින්න ගියොත් සමහර අපිට අපේ ගමන යන්නත් බැරි වෙනවා. ඒ නිසා අපිට කොහොමවත් අපිට ගැටෙන්නේ නැතුව කරන්න ලේසි නැහැ. ඒ නිසා ඉතින් අපි බොහොම පරිස්සමින් අපේ හිතත් ආරක්ෂා කරගෙන ඉතින් අපේ නිවන් ගමන යන්න උත්සාහවත් වෙමු. ඉතින් ඒකෙදි වෙන බාධා වෙන්න පුළුවන් තැන් නිසා මේ ටික පෙන්වයි. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න. අටුවා පරිවර්තන ආදිය කියවනෝ නම් මැද කොටස කියවට කමන්නේ නැහැ. අර මුල අග ඒව අතහැරලා සංඥාපන ආදිය කියවන්න යන්න එපා අටුවා පරිවර්තනවල. අටුවා ටීකා පරිවර්තනවල. බුද්ධ ජයන්ති පරිවර්තනවල කියවට වරදක් නැහැ. ඒවයි මට අහුවෙලා නැහැ. එහෙම වැරදි මතයක්. ඒ වගේ මත ඛණ්ඩනය කරලා තියෙනවා. ඔය කියවන්න වටින සංඥාපනයක් තියෙනවා. මහාවග්ග සංඥාපනය. විනය පිටක මහාවග්ග සංඥාපනය. පිටු මත විදිහට 60 ගානක් විතර තියෙනවා. ඒ ටික කියවන්නම වටින එකක්. ඒ ටිකේ ඔය ගොඩාක් වැරදි මත වෙන පොත්වල තියෙන වැරදි මත කියපුවා ඛණ්ඩනය කරලා පෙන්නනවා. ඒ නිසා ඉතින් අපි ඒ ටික නිවැරදි ටික දැනගෙන ඊට පස්සේ ඉතින් වැරද්දක් කිව්වොත් ඉතින් අපි දන්නවනේ. අපේ අම්මලා තාත්තලාගේ වැරදි අපි එක කවුරු හරි කියනවා. ඉතින් අපි දන්නවා හරි මොකද්ද වැරද්ද මොකද්ද කියලා. හරි වැරද්ද තේරුම් ගන්න පුළුවන් නේ. ඒ නිසා ඉස්සරලා ඉතින් අම්මව තාත්තව වඳුරන් ඉන්න එපායි. ඒ වගේ අපි ඉස්සරලා ඉතින් දහම දැනගෙන හිටියොත් අනිත් අය බොරු කියවට අපිට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ටිකක් නිවැරදි දේ මොකක්ද කියන එක දැනගන්න උත්සාහවත් වෙමු. ඊට පස්සේ අපිට පුළුවන් වැරද්දෙන් අයින් වෙන්න. එහෙම නම් ඉතින් හැමෝටම ඉතින් තේරුම් ගන්න ඕනේ. ධර්මය සම්බන්ධ විග්‍රහ කරලා තියෙන පොත් කියවන්න එපා. භාෂාව සම්බන්ධව කවුරු හරි ඒ ලියලා තිබුණත් ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. භාෂාව සම්බන්ධව ඒ සුවන් අන්තරලම ලියලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් ඒවා ඉතින් කියවට හරියක් වෙන්නේ නැහැ. ඒ වගේ වුණත් වෙනස්කමක් තිබුණොත් ඉතින් මම කියන්න. එහෙම පත්තර නංගන් ඒවා අහන්න යන්නත් එපා. ඇහුවට මම කියන්නෙත් නෑ.